දරුවන් සරණයි පින්වත් සිරු දෙනාටම මේ පින්වතුන් සුබුරුදු පරිද්දෙන් අදත් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ ඇත්තේ තමන්ගේ ජීවිතය යහපතක් උදා කරගන්න බොහෝම උනන්දුවෙන් ඕමනාවෙන් ඉන්න පිරිසක් වෙන්න ඕනේ පින්වතුනි නැත්තම් අවුරුද්දක් මුළුල්ලේ වැඩසටහන් මං හිතන්නේ දැන් 54ක් 55ක් වෙන්න වගේ ඇති මට නම් දැන් කියවෙන එකද කියලා මතකත් නැහැ නමුත් ඔබ ඒ කීයේ හරි පින්වතුනි මෙතුවක් කාලයක් සම්බන්ධ වීගෙන කටයුතු කරගෙන ආවා කියලා කියන්නේ ඇත්තටම මේ කොරෝනා සමයේ ඒ වගේම ආරාමයට ඔබට යන්න එන්න හැකියාව නොමැති වුණත් කොහොම හරි මොකක් හරි මේ මහා සංඝරත්නය අපිට දෙන රැකවරණය ඒක පිදුරු ගහක් තරම් හරි දෙයක් හරි කමක් නැහැ රැකවරණයක් ලැබෙන්න තියෙනවා නම් ඒ රැකවරණය ලැබෙන්න තියෙන්නේ මහා සංඝරත්නයම විතරක් බව අවබෝධ කරගෙන කොහොම හරි මෙතුවක් කාලයක් මුළුල්ලේ ඔබ මේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා හිටියා නම් පින්වතුනි අපිට ඇත්තටම ඔබ ගැන හරි ආඩම්බරයි. ඒකට හේතුව ඔබ අපේ ආරාමයේ දේශනා වෙන බණ අහන නිසා නෙමෙයි. ඔබ වෙන කොහේ හෝ ආරාමයක, පන්සලක, ස්වාමින්වහන්සේ නමක් දේශනා කරන මොකක් හෝ දහම් වැඩසටහනක් එක්ක ඔබ දිගටම සම්බන්ධ වෙලා මොන ප්‍රශ්න බාධක ආවත් මෙහෙම නෙමෙයි පින්වතුනි නියඟයක් ඇවිල්ලා කියලා මහා දරුණු වසංගතයක් ඇවිල්ලා මහා දුර්භීක්ෂ සමයක් තියෙන කාලෙක වුණත් ඔබට කොහෙන් හෝ පින්වතුනි සංඝ රකවරණය ලැබෙන වෙලාවට අර මහා කාන්තාරයක් මැද්දේ තිබහට ලැබෙන දිය දෝත කොහොම හරි තමන්ගේ සාපිපාසා ගින්න නිවා ගන්න තිබහ නිවා ගන්න ප්‍රයෝජනයට ගන්න යමෙක් උත්සුක වන්නේ යම්සේද ඔබත් අන්න ඒ විදිහටම පින්වතුනි ඒ ධම අවබෝධ කරගෙන කටයුතු කරගන්න උත්සාහ දරනවා නම් අපිට ඔබ ගැන ආඩම්බරයි ඒකයි මම කියන්නේ ඒක ඔබ අපිත් එක්ක මේ ප්‍රායෝගික නිවන් මඟ හෝ වේවා අපේ ආරාමයේ හෝ වේවා අපේ ආරාමයේ ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරන වැඩසටහන් වලට හෝ වේවා එක දිගට සම්බන්ධ වෙලා හිටියා කෙනෙක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. කවුරු හරි පින්වතුනි ගුරුවරයෙක් තෝරගෙන මෙච්චර ඔබව නැවත නැවත කාම ලෝකයට ඇදලා බැඳලා තියාගන්න නොඑක ආකාරයේ බලවේග ක්‍රියාත්මක වෙන කාලෙක ඇස් පිරෙන්න රූප බලන්න තියනවාද? කන් පිරෙන්න ශබ්ද අහන්න තියනවා. දිව පිරෙන්න රස ගන්න තියෙනවා. නහය පිරෙන්න ගඳ සුවඳ ගන්න තියෙනවා. ඔය ආදි වශයෙන් පින්වතුනි. ඒ වගේම මේ කය තෘප්තිමත් කළා ඉවර කරන්න බැරි තරමට පින්වතුනි. නොඑක ආකාරයේ පහසව. දැන් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන කාලෙක, එවැනි යුගයක ඒ හැම මාරක බාධාවක් මැද්දෙම ඔබව සසරේ ගිල්ලවලා ඒ සසරෙන් ආයේ කවදාහක්වත් ගැලවෙන්න බැරි වෙන මට්ටමට හිර කළා බැඳලා තියන්න සියලු බලවේග ක්‍රියාත්මක වෙන කාලයක වුණත් පින්වතුනි ඔබ කොහොම හරි නෑ මට නිවනමයි ඕනේ මේ මොන ආසාවල් හිතේ මතුණා මොන ආකාරයක ආශාවදයන් පස්සේ හඹා යන්න ඕනේ කියලා හිතට හිතුණා මං කොහොම හරි මේ හිත මෙල්ල කරගන්න මං කොහොම හරි මේ හිත දමනය කරගන්න මං කොහොම හරි මේ දුකෙන් නිදහස් වෙනවා. ඔන්න ඔය කියන චේතනාවෙන් යුක්තව ඔබ කටයුතු කරා නම් පින්වතුනි, ඇත්තටම අපිට ඔබ ගැන තියෙන පුදුමාකාර ආඩම්බරයක්. ඉතින් ඒකයි ගොඩක් දුරට මම ඔබට මේ කාරණාව කියන හේතුව තමයි මේ වැඩසටහන් මාලාවක් තිස්සේ දැන් අවුරුද්දකටත් එහා මොකද වැඩසටහන් 52 ඉක්මෝයේ සති කීපයකට උඩදී එනම් මං හිතන්නේ දැන් 54 55 වගේ යනවා ඇත්තේ. ඒ කීය හරි ඔබ මෙච්චර කාලයක් පින්වතුනි මේ වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා ආවා කියලා කියන්නේම ඔබ අනිවාර්යෙන්ම මේ වැඩේ කරගන්න උනන්දුවක් ඕනකමක් තියෙන පිරිසක්. තමන්ගේ ජීවිතේ නිවනට ලොකු තැනක් දීලා කටයුතු කරන පිරිසක්. සමහරට පින්වතුනි ඔබේ ජීවිතේ අදෝබ ගත කරන ගිහි ජීවිතය තුළ නිවනට ඔබට 100%ක් කාලය වෙන් කරන්න හෝ ඒක සම්පූර්ණයෙන්ම ඔබේ ඒකායන පරමාර්ථය කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඒක අපිට තේරෙනවා පින්වතුනි මොකද ඔබ ජීවත් වෙන පරිසරය නිසා. ඔබට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ නොඑක ආකාරයේ වගකීම් යුතුයකම් මැද්දේ. ඒව එකක්වත් ඔබට අතහරින්න බෑ. ඒ වගේම ඒව මගහරින්න බෑ. අතහරින්න කෙසේ වෙතත් මගහරින්න බෑ. මොකද ඒවා වුණේ නැත්තම් පින්වතුනි ඔබට තවදුරටත් ගිහි ජීවිතේ ඉන්න එක බොහොම දුෂ්කර ක්‍රියාවක් වෙනවා. ලෝකයා ඔබට අපවාද එල්ල කරනවා. ඔබට උන් හිටි තැන් නැති කරනවා පින්වතුනි. ඔබට අපහාස කරනවා. ඔබට ගරහනවා. යුතුකම් වගකීම් දන්නේ නැති එකෙක් කියලා පින්වතුනි ඔබට චෝදනා එල්ල කරනවා. ඒ නිසා ඔය ඔක්කොමත් මැද්දේ. මොකද සමාජයේ ජීවත් වෙනවා නම් පින්වතුනි අර වවුලයි ගෙදර ගියා නම් එළිලා ඉන්න ඕනේ වගේ. ඔබ ජීවත් වෙන ලෝකෙ තුල ඔබට සිද්ධ වෙනවා පින්වතුනි ලෝකයා ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් ලෝකයට දෙන්න. ඒ නිසා මට සමහර ලාවට පින්වතුනි ඇත්තටම ඔබ ගැන පුදුමාකාර අනුකම්පාවක් හිතරෙනවා. සමහරක් වෙලාවට ඔබ වෙන ප්‍රශ්න කියෙව්වහම ඒ වගේම සමහරක් වෙලාවට පින්වතුනි මම මගේ අතීතයට ගිහිල්ලා කල්පනා කරලා බලනවා. එදා මට ජීවත් වෙන්න වෙච්ච විදිහ අද ඔබ එතන නේද කියලා. සමහර දවස් තිබිලා තියෙනවා පින්වතුනි කරන්න ඕන හරි වැඩේ මොකද්ද කියලා දහමෙන් අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒ මොහොතේ පරිසරයේ සියලු ආකාරයෙන් සැකසීලා ඇවිල්ලා තියෙන්නේ. ඒක කරන රාජකාරී නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යුතුයකමක් වගකීමක් නිසා වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෙක් වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමි පුරුෂයා වෙනුවෙන් නැත්තම් තමන් හදාගත් ගේ පරිස්සම් කරගන්න එක්ක හොර හතුරන්ගෙන් නැත්තම් කෘමි සතුන්ගෙන් තමන් වවාගත් භෝග ඒවා පරිස්සම් කරගන්න තමන්ගේ ඥාතියොන්ව සුරක්ෂිත කරගන්න තමන් හරිහම්බ කරගත් දේවල් ඒ ධන සම්පත් ඒවා පරිස්සම් කරගන්න ඔය ආකාරයෙන් පින්තුනේ මොකක් හෝ මේ ලෝකේ ජීවත් වෙනවා නම් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ යමක් කමක් හරි අම්බ කරගන්න ඕනේ ජීවත් වෙලා ඉන්න එපා බඩ පුරවගෙන ඉන්න එපා කොටමත් කලින් පින්වතුනි මිනිස්සු කතාවට කියන්නේ ඉතින් ඔය ටික කරගන්න පින්වතුනි මට මතක් වෙනවා මගේ ගිහි කල හරි දේ එකක් නමුත් කරන්න සිද්ධ වෙලා තියෙන දේ තව එකක් ඔන්න ඔය කියන උබතෝ කෝටික ප්‍රශ්නේ මැද්දේ හිර වෙච්ච වාරවල් ගාන මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. ආන් ඒ වෙලාවට පින්වතුනේ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. පුදුමාකාර විදිහට ඒ ප්‍රශ්නවලදී අසරණ වෙච්ච අවස්ථාවල් සිහිපත් වෙනවා. ආන් ඒ සිහිපත් වෙන ලාවට පින්වතුනේ අද මට සතුටකුත් හිතෙනවා. මට දුකකුත් දැනෙනවා. මට සතුට දැනෙන්නේ පින්වතුනේ මං එකේ නිදහස් කියන කාරණාව මට මතක් වෙද්දී. මේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි ජීවිතය තුල පින්වතුනේ දස කුසලයේ කරන්න කිසිම හේතුවක් නැහැ. මට හිතා ගන්නවත් බෑ පින්වතුනේ තථාගතයන් වහන්සේ මොනතරම් තෑග්ගක්ද මේව අපිට දීලා තියෙන්නේ කියලා. සිව්පසය සපයා ගැනීම පිණිසුවත්, දහම ලබා ගැනීම පිණිසුවත්, ওই දෙක විතරනේ පින්වතුනේ ශාසනයකින් ගන්න තියෙන්නේ. සිව්පසයයි දහමයි. ඒ වගේම ලෝක සත්‍යයන් නිවන කරලා දෙන්න ওই දෙක පාවිච්චි කරනවා. ඕක තමයි දහම තුල ශාසනය තුල අපිට තියෙන කාර්යය. ඔය කිසිම තැනක දෙපින් උතින් අපිට කිසිම වැරද්දක් කරන්න හේතුවක් නැහැ. සාධාරණ හේතුවක් නැහැ. ජීවිතයක් තුල නම් පින්වතුනි ඔබට දරුවෙක් ඉන්නවා. දරුවාගේ වගකීම ඔබ සතුයි කියලා පින්වතුනි ඔබට නීතියෙන් යම්කිසි ක්‍රමවේදයක් දාලා තියෙනවා. අනෙක් පැත්තෙන් පින්වතුනි ඔබට ආරංචියක් ඇවිල්ලා තියෙනවා. ගමේ ඉන්න කොල්ලෝ ටිකක් එකතු වෙලා ඔබේ දරුවට තඩි බාන්න කියලා මොකක් හරි ප්ලෑන් එකක් හදාගෙන ඉන්නවා කියලා. දැන් තාත්තා කෙනෙක් හැටියට අම්මා කෙනෙක් හැටියට පින්වතුනි ඔබට සිද්ධ වෙනවා මොකක් හරි තීන්දුවක් තීරණයක් ගන්න. සමහරට ඒ ගන්න තීරණය නිසා පින්වතුනි ඔබේ අතින් දස කුසලයේ වෙන්න ඉඩ තියෙනවා. ඔබට වටින දේවල් ඔබට පරිස්සම් කරන්න සිද්ධ වෙලා තියෙනවා පින්වතුනි. ඒ වටන දේවල් පරිස්සම් කරගන්න ඔබට සමහරක් වෙලාවට පහු සිද්ධ කරගන්න සිද්ධ වෙලා ඇති. මං කියන්නේ ඔබ කරන වැති කියලා තියෙනවා. නමුත් ඔබ ඒ වගේ තැන්වලට අහු වෙනවා. නැත්ද මම මේ කියන දේ බොරුද? ඔබම දන්නවා ඇති තියෙනතුනි. මේ කියන කාරණා මොනතරම් සත්‍යයක්ද කියලා. ඒක තමයි පින්වතුනි ගිහි ජීවිතයක තියෙන මන්නන් දකින්න විදිහට තියෙන ලොකුම සාපය. ඉතින් මට සතුටක් දැනෙනවා පින්වතුනි ඒ තැනින් මම නිදහස් වුණා කියලා. මේ සම්බුද්ධ ශාසනයක් තුල ඒ තරම් පින්වතුනි ඒකයි කියන්නේ ලියව සග්ගෙඩියක් බඳු මේ Brahmacharyaව පූර්ණේ කරගන්න තමයි පින්වතුනි මේ උත්තරීතර පැවිද්ද තථාගතයන් වහන්සේ අපිට දායාද කරලා තියෙනවා. ඒ තුල පින්වතුනි මේ වඩන Brahmacharyaව තුල අපි මේ ගත කරන ජීවිතය තුල කිසිම කෙනෙකුට කුරා කූඹෙක්ට තරම්වත් පින්වතුනි හිංගියක් හිංසාවක් කරන මානසිකත්වයක් මන් තුල ඇති වෙන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. තව කෙනෙක්ට අපහාස කරන්න, තව කෙනෙක්ගේ තන ගන්න, තව කෙනෙක්ගේ දේ උදුර ගන්න, හොරකම් කරගන්න, බොරුවක් කියන්න, කේලමක් කියන්න, වංචාවක් කරන්න, එහෙම කිසිම දෙයක් කරන්න පින්වතුනි සාධාරණ හේතුවක් නැහැ. මොකද එහෙම කරන්න ඕන නැති වෙන්න තමයි තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ මේ ශාසනය පනවල තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලු දේවල් පින්වතුනි උන්වහන්සේ ආයේ 100%ක් අතුරක් සිදුරක් නැතුව ਸਰව සම්පූර්ණ විදිහට උන්වහන්සේ පනවල තමයි උන්වහන්සේ මේ ලෝකෙන් යන්න ගියේ. ඉතින් මට ඒක මතක් කෙරේ පින්වතුනි පුදුමාකාර සතුටක් දැනෙනවා මම මොනතරම් වාසනාවන්ත අවස්ථාවක්ද මේ උදා කරගත්තේ කියලා. හැබැයි ඒ වගේම තමයි පින්වතුනි ආන්ගේ සිව්පසයම අපිට සපයන අපිට මේ මඟ වඩා ගන්න අවශ්‍ය කරන මූලික පරිසරය හදලා දෙන ඔබව මට මතක් වෙනවා. අපේ දෙමව්පියෝ ඒ මතක් වෙන ලාඩ පින්වතුනි ඇත්තට මට පුදුම සංවේගයක් ඇති වෙනවා. මට හරි අනුකම්පාවක් ඇති වෙනවා. මොකද ඔබට පින්වතුනි ඔබ ජීවත් වෙන පරිසරය තුළ ඔබට යමක් කමක් හොයාගන්න ඔබ උපයාස අපයාගත් දේ පරිස්සම් කරගන්න ඔබට සමහරක් විට අර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ දැනෙන අවස්ථා ඇති. ඉතින් එදා මට එහෙම වුණා නම් පින්වතුනි අදත් ඔබටත් එහෙම ඇති. එහෙම නැහැ කියලා කියනවා නම් පින්වතුනි ඒක ආශ්චර්යයක්. ඉතින් මගේ බලාපොරොත්තුව අපි හැමෝගෙම බලාපොරොත්තුව පින්වතුනි පුළුවන් තරම් ඉක්මනින් ඔබට මේ දහම ආબોධ කරලා දෙන්න. මේ දහම අවබෝධ කරලා දෙන්න හේතුව ඔබ ඒ අවබෝධයට පත් වුණා නම් පින්වතුනි ආයේ ඔබට අත හරින්න කියලා කවුරුත් ආරාධනා කරන්න ඕනේ නැහැ. අද මොකක් හෝ දෙයක් ඔබ අල්ලන් ඉන්නවා නම් පින්වතුනි අල්ලන් ඉන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි අනවබෝධය නිසාම තමයි. ඒකයි ඉතින් දන්නේ නැති කමට මරන්නේ කතාවකුත් තියෙන. නමුත් වැඩේ මේකයි. දන්නේ නැත්තම් මැරෙනවා ඉතින්. අපවත් වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පිරිනිවන් පාන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දන්නේ නැතිකමට. මොකද මේ දන්නේ නැහැ කියලා කියන්නේ? මේ ලෝකේ තියෙන යථාර්ථය දන්නේ නැත්නම් පින්වතුනි. ඒ ගැන අවබෝධයක් නැත්නම්. ඒ සම්බන්ධයෙන් අවිද්‍යාවෙන් නම් ඉන්නේ. ඒ කියන්නේ මේ ගහට කියන්නේ නම මොකක්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. ඒක ඔබ විද්‍යාවට ඉගෙන ගන්න පුළුවන්. ඉස්කෝලේ ගණන විද්‍යාව. ඒ විද්‍යාව ගැන නෙමෙයි මේ කියන්නේ. තථාගතවරු මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන යම් විද්‍යාවක් තියෙනවා. ආන් ඒ විද්‍යාව ගැන පින්වතුනි ඔබ අනවබෝධයෙන් නම් ඉන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් නම් ඉන්නේ පින්වතුනි. එහෙමනම් ඔබට අපවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පිරිනිවන් පාන්න හම්බෙන්නේ නැහැ. ඔබට මැරෙන්නම තමයි වෙන්නේ. එහෙනම් අර කතාවට කිව්වට දන්නේ නැති කමට මරන්නේ නැහැ කියලා. අන්තිමන මරණය තමයි උදා වෙන්නේ. සසරක් පුරාවට පින්වතුනි. දැන් තවදුරටත් ඔබට මැරෙන්න තියෙන පුරුදු වෙන නෙමෙයි. හරියට නිකන් පුරුද්දට මැරෙනවා වගේ. කොයි අත් බැවෙත් මැරෙනවා. ඉපදුනා නම් මැරෙනවා. කොච්චර කරත් මැරෙනවා. කොච්චර හම්බ කරත් මැරෙනවා. කොච්චර ඉගෙන ගත්තත් මැරෙනවා. කොච්චර කෑවත් මැරෙනවා. නොකා හිටියත් මැරෙනවා. කොච්චර උස ගියත් මැරෙනවා. කොටට හිටියත් මැරෙනවා. තේරෙනව නේද පින්වතුනි? ලෝකෙන ලොකෝම ධනවතා වුණත් මැරෙනවා. අහිංසක දුප්පත් අසරණෙක් වුණත් මැරෙනවා. ඔබ පොල් කඩන මිනිස්සෙක් වුණත් මැරෙනවා පින්වතුනි. රොකට් සයන්ටිස්ට් කෙනෙක් වුණත් මැරෙනවා. ඒකයි වැඩේ. මොනහා කර කර හිටියත් අන්තිමට මැරෙනවා. හේතුව අනවබෝධය නිසා. මොකද යම් දවසක අවබෝධයට පත් වුණා නම් ඒ අවබෝධය පූර්ණ කරගත්ත නම් පින්වතුනි ආන් එදායින් පස්සේ ඔබ මැරෙන්නේ නැහැ. අමරණීයත්වයට පත් වෙනවා. උදා වෙච්ච දේ වැය වෙලා යනවා. නැවත උදා වීමක් නැහැ. උදා වීමක් නැති තැන පින්තුනි මරණයක් පණවන විදිහක් නැහැ. අන්න ඒකයි කාරණාව. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ඔබ ඔය ඉන්න තත්ත්වය ගැන අපිට අවබෝධයක් තියෙන නිසා පින්තුනි අප්‍රමාණ මෙත්තහසගත චේතනාවකින් යුක්තව සතිපතා පුළුවන් නම් දිනපතා මාස්පතා හැම පෝයකටම සැරයක් ඒ වගේම ඔබේ දරුවන්ට පින්තුනි සීමක දහම් පාසල හරහා ඉංග්‍රීසි දහම් පාසලෙන් සිංහල දහම් පාසලෙන් ඒ හැම එකක් හරහාම පින්තුනි මේ හැම උත්සාහයක්ම දරන්නේ ඔබ ආරාමයට ගෙන්නගෙන හෝ ඔන්ලයින් මාධ්‍ය හරහා ඒ හැම උත්සාහයක්ම දරන්නේ පින්තුනි ඔබට මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න. මොකටද ඔබ නොමරණ කෙනෙක් බවට පත් වෙන්නේ? අපි යන ගමනේ පින්තුනි ඔබ එක්කන් යන්නේ අපේ මේ උත්සාහය. මොකද අපි දන්නවා පින්තුනි මේ ගමනේ ගියොත් ඒ යන හැම කෙනාටම මරණයෙන් නිදහස් වෙන අවස්ථාව ලැබෙනවා. අය කවදාකවත් පින්තුනි ජරාවට මරණයට පත් වෙන්නේ නැහැ. ව්‍යාධීර ශෝකයට පරිදේවට පත් වෙන්නේ නැහැ. දුක්ඛ දෝමනස්සෙට උපායාසයට පත් වෙන්නේ නැහැ. පියේහි විප්පයෝගයට අපියේහි සම්පයෝගයට පත් වෙන්නේ නැහැ. යම් පිච්චන් නලබිති තම්ප දුක්ඛයෙන්ට පත් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ දුක්ඛයට පත් වෙන්නේ නැහැ පින්තුනි. 11 මහා ගින්නෙන්ම නිදහස්. තථාගතයන් වහන්සේ යම් දවසක දේශනා කරනවා. කෝනුහාසෝ කිමානන්දෝ. නිච්ඡම් පජ්ජලිතේ සති. අන්ධකාරේන ඕනද්දා. පදීපන්න ගවෙස්සත කියලා. උන්වහන්සේ අහනවා පින්තුනි මේ 11 මහා ගින්නකින් දැවි දැවි ඉන්න තොපි හිනා වෙවි ඔය ජීවිත ගත කරන්නේ කොහොමද? අවිද්‍යා අන්ධකාරයෙන් නිදහස් වෙලා සැබෑ සුවය අත්විඳින්න උඹලට ඕන කමක් නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනුනේ එදා ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ අහපු ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නෙට පින්තුනේ ඔබ ගාව උත්තරයක් සූදානම් කරගන්න. උන්වහන්සේ ඔබ අපි හැමෝම වෙනුවෙන් පින්තුනි අනන්ත අප්‍රමාණ දුක් වින්දේ අපිට මේ අවිද්‍යා අන්ධකාරයෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන සියල්ලම කිසිම අඩුවක් පාඩුවක් නැතුව ලබා දෙන්න. ඉතින් උන්වහන්සේ ඒ දේ පුදුමාකාර කැපකිරීමක් කළා. මේක අද්භවයක් තුල නෙමෙයි කියන එක ඔබ දන්නවනේ. කල්ප කෝටි සත සහස්‍රයක් තිස්සේ පින්තුනි දුක් විඳලා විවිධාකාරයේ දුක් ගැහැට විඳලා අන්තිම අත්බැවෙත් දුෂ්කර ක්‍රියා කරලා අන්තිමට පින්තුනේ දවසකට එක තමන්ගේ පාත්‍රයට වැටෙන දිරිච්ච කොලයක් වළඳන තත්ත්වයට පමණක් ඇවිල්ලා අන්තිමට පින්නේ තමන්ගේ කය දරා ගන්න බැරුව උන් හිටි තැන කඩා වැටෙන තත්ත්වෙටම උන්වහන්සේ මහන්සි ගත්තා. ඒ ඔක්කොම කරේ පින්තුනි ඔබව අවිද්‍යා අන්ධකාරයෙන් ඉදුරු කරන්න. ඒකෙන් නිදහස් කරන්න. මම ඔබෙන් අහන්නේ පින්තුනි එවැනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්න ඔබ මම මේ කරන ටික ඇද්ද? මම ඔබෙන් අහන්නේ ඔබ ඔය කරන ටික ඇද්ද? මතක් කරගන්න පින්තුනි ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබට අද ওই ටික ලබා දෙන්න කරපු මහන්සිය. ගත උත්සාහය, දරපු වෑයම, විඳපු දුක් ගැහැට. ඔබ ඔය කරන ටික ඇද්ද? තරාදී දාලා බැලුවහම මගේ ගුරුවරයා මං වෙනුවෙන් කරන දෙයට මම කරන ටික ඇද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ පින්තුනි ඔබ හැමදාම ඔබගෙන් අහගන්න. දවසක පින්තුනි ඔබට හිතේ කිසිම කුකුසක් නැතුව හෘද සාක්ෂියට අවංකවම ওই ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන්කම හදාගන්න ඕනේ. අද සමහරක් විට ඔබට හිතෙන ඇති පින්තුනි ඔබ කරන ටික මදි කියලා. ආශාවදයක් දැනෙන වෙලාවට ඔබට ඒක අමතක වෙනවා. නමුත් පස්සේ සමහරට දවස ගැන සමාලෝචනය කරන වෙලාවට ඔබට ඒක මතක් වෙනවා. දවස යම් තැනක ඔබට කේන්තියක් ආවනම් කාට හරි බැන්නනම් කාගෙන හරි අප්‍රසාදයෙන් කතා කරා නම් එහෙම නැත්නම් කේලමක් කිව්වා නම් ඒව නම් දැන් ඔබේ අතින් වෙන්නේ නැති තරම් වෙන්නේ නැති. නැවත් වැරදිලා හරි එහෙම එකක් වුණා නම් පින්තුනේ දැන් ඔබට හිතෙනවා ඇති. හරිද මම මේ කරනවා? මේ කළා ඇතිද? තව කොච්චර කාලයද මගේ ජීවිතේ ඉතුරුලා තියෙන්නේ? මැරෙන්න කලින් මේක කරගන්නත් ඕන. මේ ටික කරගෙන ඉඳලා හරියනවද? ඔය ආදී වශයෙන් පින්නතේ. අපිට හිතෙන්න ඕනේ. මම කියන්නේ පිටින ඔබට හිතෙන්න ඕනේ. මොකද අපිට ඒවා හිතෙනවා. ඒක පැවිද්දෙක් හිතන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ පින්නතේ. මනුස්සයෙක් නම් හිතක් තියෙනවා නම් සම්බුදු සාසනය හම්බුණා නම් ඔබටයි මටයි නිවන් දකින්න ක්‍රම දෙකක් නැහැ මතක තියාගන්න. අපි දෙගොල්ලොම පින්නතේ එකම මාර්ගයකින් නිවනට යන්න ඕනේ. අපි දෙගොල්ලම පින්නතුනි අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව පහළ කරගෙන මේ ලෝකෙ තියෙන ඇත්ත යථාර්ථය දකිමින් දවසින් දවස ඒ යෝනිසෝ මනසිකාරයට පත් වෙමින් පින්නතුනි මේ ගමන යන්න ඕනේ. ඒකයි කියන්නේ ඔබටයි මටයි ක්‍රම දෙකක් නැහැ. ඔබයි මමයි මේ ලෝකෙන් සමු ගන්න දවසට පින්නතුනි එකම ප්‍රශ්න පත්‍රය දෙන්නේ. ඔබිනුත් අහන්නේ සෝතාපන්නයිද කියලා, මගිනුත් අහන්නේ සෝතාපන්නයිද කියලා. ඉතින් අන්නේ ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න ඔබ ලෑස්තිද? ඔබෙනුත් අහන්නේ පින්නතුනේ දැන් හරිද? කාම ලෝකෙන් නිදහස්ද? මගිනුත් අහන්නේ ওই ප්‍රශ්නෙම තමයි. ඒකයි අපි දෙගොල්ලෝගේ පරිසරය වෙනස් වුණාට අන්තිමට අපිට හම්බෙන්නේ එකම ප්‍රශ්න පත්‍රේ. බැලු බැල්මට අසාධාරණයි. නැද්ද? හිතන්නකෝ ඔබ එන්නේ බොහොම දුප්පත් පවුලකින්. බොහොම දුප්පත් ගමකින්. ඒ ඉස්කෝලේ උගන්වන්නෙත් නෑ හරියට. ගුරුවරුත් නෑ. හිතලා බලන්න. උදේට සමහර දවස්වල කන්නත් නැතුව ඔබ ඉස්කෝලේ යන්නේ. හරියට යුනිෆෝම් එකක් නැහැ අඳින්න, සපත් දෙකක් නැහැ කකුලට දාගන්න. ඔය කැඩිච්ච ඩෙස්ක් බංකු ටිකක් තමයි පන්තියේ තියෙන්නේ. හරියට පොත්පත් ටිකවත් නැහැ. පෑන් පැන්සල් ටිකක්වත් නැහැ හරියට. සමහර දවස්වල ගුරුවරු එන්නේත් නැහැ පන්තියට. පින්වතුනි ඔබ එහෙම ඉගෙන ගන්නවා. මම යනවා පින්වතුනි මේ රටේ තියෙන හොඳම ඉස්කෝලේට. යන්නේ හොඳම ඇඳුම් ඇඳගෙන. ඇති වෙන්න කන්න බොන්න තියෙනවා. ඕන වෙලාවක බඩගිනින් ඉන්න දෙයක් නැහැ. එන ගුරුවරු ඒ විෂයන් සම්බන්ධයෙන් ඉන්න ප්‍රවීණයෝ. ඒ තමයි ලෝකේ ඉන්න රටේ ඉන්න හොඳම ගුරුවරු. ඒ හැම ඒ ගුරුවරු ඒ ළමයි ගැන බොහොම උනන්දුවෙන් හොයා බලලා එය පොඩ්ඩක් හරි වැරද්දක් කරනවා නම් ඒ වැරදි නිවැරදි කරලා හරිමග යන්න පැය 24ම ඇහි ගහගෙන ඉන්නවා. පොඩි වැරද්දක් වුණා නම් පින්තුනේ ඒකට දොස් කියලා හරි අවවාද කියලා හරි අවවාද කළා හරි හරිමග යවන්න ඒ ගුරුවරු මහන්සි ගන්නවා. සමහරවල් ඉස්කෝලෙන් පස්සේ අමතර පන්ති වලටත් තියා ගන්නවා. හදන්න ගණන් දෙනවා. විශේෂ පොත්පත් අරන් දෙනවා. අභ්‍යාස පොත්. ඒවා දෙනවා ඒවා කරන්න කියලා. පාස් පේපර්ස් කරවනවා. අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් කවකටු පෙට්ටි දෝන එකක් තියෙනවා. ඒ ඔක්කොම කරලා පින්තුනේ හිතලා බලන්න අන්තිමට ඔබටයි මටයි දෙන්නටම එකම පේපර් එක දෙන්නේ. දැන් හැබැයි මේ පේපර් එක හදන්නේ පින්තුනේ මේ සිලබස් එක මම ඉස්කෝලේ ගිහිල්ලා කරපු විදිහට ඉගෙන ගත්තා නම් යම් ප්‍රමාණයක් ආන්ගේ ප්‍රමාණය දන්න කෙනෙක්ට ලියන්න තමයි පේපර් එක හදන්නේ. දැන් ඔබට අසාධාරණයක් නෙමෙයිද වෙලා තියෙන්නේ? කොයි පැත්තෙන් බැලුවද ඔක අසාධාරණ? ඔබේ පැත්තෙන් බැලුවොත් ඒක අසාධාරණයි. හැබැයි පේපර් එක හදන කෙනාගේ පැත්තෙන් බලන්න. එයා කියයි මොකද? ඉතින් කවුද එපා කිව්වේ? කරන් දැන්න ඉතින්. මොකද අපිට පේපර් දෙකක් හදන්න බෑ. අපි සාධාරණ වෙන්න බෑ. ඒ නිසා අපි එක පේපර් එකක් හදන්න. ඉගෙන ගත්ත දරුවට ඉගෙන ගත්තේ නැති දරුවට දෙන්නම අපිට එකම පේපර් එක දෙන්න වෙන්නේ. දුප්පත් පාසලද්ද පොහොසත් පාසලද්ද පොහොසත් පවුලකින්ද දුප්පත් පවුලකින්ද අම්මා තාත්තා ඉන්නවද නැද්ද කාලා දාවි ඉස්කෝලේ නැද්ද ඒ එකක්වත් අපිට බලන්න විදිහක් නැහැ මොකද එහෙම බැලුවොත් එහෙම පේපර් කීයක් කියලා හදන්නද එහෙම කරන්න විදිහක් නැහැ එක පේපර් එකයි හදන්නේ ඒ නිසා එකම පේපර් එකක් හදන්න තියෙනතුනි ඒ හදන පේපර් එකට තමයි ඔබ උත්තර ලියන්න ඕන අන්තිමට අපි දෙගොල්ලගේම ලකුණු තියෙනතුනි එකම මාකින් ස්කීම් එකකට තමයි මාක් කරන්නේ මොකද එකම පේපර් එක නිසා එකම ලකුණු ප්‍රමාණයකින් තමයි පින්නේ සමද්ද අසමද්ද කියලා බලන්නේ මේක නේද අමතර කාලයක් දෙන්නෙත් නැහැනේ බලන්න ඔයකත් හැටි පොඩක් හිතන කල බලන්න දැන් මම මතකයි අපි මම දැකලා තිනවා මේක මගේ ජීවිතේ පෞද්ගලිකව මම ඉංගලන්තේ ඉඳපු කාලේ සමහර ළමයි එනවා විවිධ රටවල් වලින් පින්නේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ටිකක් අමාරුයි ආපු ගමන ඒ නිසා ඉංග්‍රීසි භාෂාව තමන්ගේ මව භාෂාව නෙමෙයි නම් ඒ රටවල් වල ඒ රජයේ විභාග වලට පවා පින්නතුනි නැත්නම් ඒ පොදු විභාග වලට පවා තමන්ගේ මව භාෂාව ඉංග්‍රීසි භාෂාව නෙමෙයි නම් මම දන්නේ නැහැ දැන් කොහමද කියලා ඒ කාලේ නම් එයාට 125ක් අමතර කාලය දෙනවා පේපර් එකට. අන්න ඒක නම් සාධාරණයි නේ. මොකද ඒ දරුවට ඒ කාලය දෙන්නේ ඒ පේපර් එක සමහරට කියවලා තේරුම් ගන්න අපහසු නිසා. ඒ දරුවන්ට තව ඩික්ෂනරි එකකුත් අරන් යන්න දෙනවා. ශබ්දකෝෂය ළඟ තියාගෙන ඒ නොතේරෙන වචනයක් ඒකෙන් බලාගෙන ඒ ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න තමයි ඒ දරුවන්ට අමතර කාලය දෙන්නේ. හිතලා බලන්න. ඒක කරනවා සාධාරණ ලෙස. හැබැයි වෙනතනින් ඔබයි මායි අපි යන්නේ වෙන ක්‍රම දෙකක. ඒ කිව්වේ පරිසර දෙකක් මේ තියෙන්නේ. ඔබේ දවස ගත කරන විදිහට නෙමෙයි ගොඩක් විට මගේ දවස ගත වෙන්නේ. හැබැයි අන්තිමට අපි දෙන්නටම දෙන්නේ එකම පේපර් එක. ඔබට පේපර් එක ලියන්න වැඩිපුර කාලෙ දෙන්නෙත් නැහැ. මට කාලය අඩු කරන්නෙත් නැහැ. අන්තිමට අපි දෙන්නට මේකම ලකුණු සීමාවෙන් තමයි සමද්දා සමද්ද කියලා තීරණය කරන්නේ. සාධාරණයිද අසාධාරණයිද? එක්ක පුළුවන් ওই ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කර කර දෙපිලකට බෙදලා වාද විවාද කර කර ඉන්න. බලන්නකෝ එහෙම වෙලා දෙනක හරි කැතයින් හරි අසාධාරණ වැඩේ. ඇයි බුදුහාඳුර එහෙම දේවල් කරලා තියෙන්නේ? බුදුහාඳුර කරපු දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට කිසිම දෙයක් මවල නැහැ දෙන්නුතුනේ. උන්වහන්සේ විද්‍යාකාරයෙක් නෙමෙයි උන්වහන්සේ ගවේෂකයෙක්. උන්වහන්සේ ගවේෂණය කරලා දුන්නා මේ ලෝකෙ තියෙන පරම සත්‍ය. ඒක හැමෝටම පොදුයි. උන්වහන්සේ මැවුම්කාරයෙක් නෙමෙයි කිසිම දෙයක් මවලා නැහැ උන්වහන්සේ. ඒකයි තථාගතයන් වහන්සේගේ වාදයේ හේතුඵල වාදය මිසක් මැවුම් වාදය නෙමෙයි. ඉතින් කෙසේ හෝ අන්න එහෙම ස්වභාවයක් තියෙන එකේ පින්වතුනි ඔබටයි මටයි එකම පේපර් එක දෙනවා නම් ආය අපි වාද විවාද කර කර ඉඳලා වැඩක් නැහැ. අන්තිමට කරොත් ප්‍රතිඵල තියෙනවා. නොකරොත් ඒත් ඉතින් වෙන ප්‍රතිඵල ටිකක් තියෙනවා. බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ අනුව තම තමන්ගේ ජීවිත කරගත්තා නම් හරි. ඒක ඔබ කිසිම විදිහකින් අමනාප වෙන්න එපා සහ ඔබ උකටලී වෙන්න එපා. මේ කියන්නේ ඔබ කාටවත් කරන්න බෑ කියලා හැම නෙමෙයි. කරන්න බැරි නම් මේ දේශනාව කරන්න නැහැ නේද? මොකටද පින්දිනේ කාලිනාස්තිකයන් මම මේ කාලේ දාලා තියෙන්නේ මම භාවනා කරන කාලේ. මම ඔබට දවසක් කිව්වේ අපේ ආරාමේ පැය 40ක් සීවදනා වහන්සලා භාවනා කරන්න ඕන. නමුත් ආරාමේ තියෙන විවිධ වැඩ කටයුතුත් එක්ක සමහරට මට සතියට ඒ කාලේ හොයාගන්න අපහසු වෙන අවස්ථාවලදී ගුරුහාඳුරන් වහන්සේගෙන් මම විශේෂ අවසරයක් කරන් තියෙනවා. ඔබට දේශනා කරන වෙලාවල්. ඒ කියන්නේ මේ සිංහල දේශනාව ඒ වගේම ඉරිදා දවසේ විකාශනය වෙන ඉංග්‍රීසි දේශනාව ඒ කාලයට එකතු කරගන්න. බර ඒකට හේතු උන්වහන්සේ කියන්නේ ඔබ වහන්සේ භාවනාවක් මානසිකාරයකින් නම් ඔය දේශනාව කරන්නේ ලෝක සත්‍යයට ආර්ය මෛත්‍රියේ වඩනායක නම් ඔබ වහන්සේ වෙලාවි කරන්නේ. එහෙනම් ආර්ය මෛත්‍රියේ වැඩුවා කියන එක යටතේ අපි ඔබ වහන්සේට ඒ අවසරය දෙනවා කියලා උන්වහන්සේ අවසර ගත්තා. ඉතින් මම මේ භාවනා කරන් තියෙන කාලෙින් පිටින් ඔබට මේ දේශනාව කරන්න. ඉතින් මෙහෙම කරන්නේ නැහැ පින්වතුනි ඔබට මේක කරගන්න බැහැ කියලා හිතනවා. මොකද මෙහෙම බනහපු අය තමයි කොහොමත් පින්වතුනි දවසක මෙහෙට එන්නේ. නේද? අපි පැවිද්දොන්ට බන කියලා පැවිදි කරවනවා නෙමෙයි පින්වතුනි. ඔබ වගේම පිරිසකට ධර්ම දේශනා, ධර්ම අවබෝධ වෙනවා, හැරෙනවා. තව පිරිසක් තියාගන්න මෙහෙ එන්න බැරි නම්, ඇත්තටම එන්න බැරි නම්, කොහොම කළවත් එන්න බැරි නම්, ඒ අය අදිෂ්ඨානයක් ගන්නවා. ගෙදර ඉන්නේ කොහම හරි එකට පරිසරය හදාගෙන ඒක කරගෙන යන්න. ඉතින් මම විශ්වාස කරනවා ඔබට එන්න පුළුවන්කම තියෙනවා නම් පින්දුර ඔබ හැමදාම උත්සාහ කරනවා ඇති මෙහෙට එන්න කියලා කිව්වේ. වැඩි ජීවිතයට ඇවිල්ලා මේ ගමන පූර්ණේ කරගන්න. එහෙම ඇත්තටම අවංකවම බැරි නම් පින්තුනේ මම විශ්වාස කරනවා ඔබ උත්සාහ කරනවා ඇති හැම දේශනාවල සරණකටම සම්බන්ධ වෙලා ඒ දේශනාවල දෙන ප්‍රායෝගික වැඩ කටයුතු සම්පූර්ණ කරලා ඒවා පුළුවන් තරම් උපරිමයෙන් කරන්න උත්සාහ කරලා ගුරුහාමුදුරන් වහන්සේ දේශනාවල ඔබට කරන්න කියන දේවල් හොඳ මතකේ තියාගෙන ඒවා පුළුවන් තරම් උත්සාහ කරලා ඒ වගේම අනික් අයවත් ඒවල සම්මාදම් කරලා මහා යහපතක් තමන්ගේ ජීවිතයට උදා කරගන්න තමන්ට ලැබිලා තියෙන දේෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරනවා ඇති කියලා. ඉතින් ආන් මේ විශ්වාසයෙන් තමයි පින්න අපි හැමදාමත් මේ වැඩසටහන් මේ විදිහට දිගටම කරගෙන යන්නේ. ඔබ අපේ විශ්වාසය මාත්‍රයක්වත් කඩ කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ විශ්වාසය ඔබ ඔබේ ජීවිතෙන් දෙන්න පුළුවන් උපරිමේ නිවන උදෙසා ඔබ දෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඔබට දෙන්න පුළුවන් නම් පින්තුනේ 80ක් ඔබ 79ක් දෙන කෙනෙක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ 80%ක්ම දෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඔබට දෙන්න පුළුවන් නම් 90ක් ඔබ 89ක් දෙන කෙනෙක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ 90ක්ම දෙන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබට දෙන්න පුළුවන් නම් පින්තුනේ 5ක්. එහෙනම් ඔබ 5න් 5ක්ම දෙන කෙනෙක් බවට මම විශ්වාස කරනවා. ඒ 5 දෙන අතර ඔබ පුළුවන් නම් ඒක 10ක් කරගන්න හැම වෙලාවෙම කල්පනාවෙන් උත්සාහයෙන් හොයලා බලන ඇති කියලාත් මම විශ්වාස කරනවා. මතක තියාගන්න අපි දෙගොල්ලොටම එකම පේපර් එක හම්බෙන්නේ. අපි 100ක් දාලා අදිද්දි පින්දුම 5යි නම් දාලා අදින්නේ. ඒව අදාළ වෙන්නේ නැහැ අන්තිමට පේපර් එක ලියන්න ආපු දවසට. එදාට ඔබටයි මටයි දෙගොල්ලොටම එකම පේපර් එක ලියන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාවත් මමින් හිතේ තියාගම් පින්දුනි. ඔබව දිගින් දිගටම උනන්දු කරවන්න මට ඕනේ. ඔබව දිනෙන් දින පින්දුනි උත්සුක කරලා මේක කොහොමද කරගන්නවා කියන අදිෂ්ඨානය ඔබේ හිතට දෙන්නයි මට ඕනේ. මේ දහම දෙසන්නෙත් ඒකට ඔබ ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන් බව තේරුම් ගන්න. මේක සෛද්ධාන්තිකව කරගන්න පුළුවන් දෙයක් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ පින්දුනි. ප්‍රායෝගිකව කරන්න ඔබට දේවල් කියන හේතුව තමයි ඔබ ඉන්න තැන ඉඳගෙන ඒවා කරන්න පුළුවන් වෙන එක. මොකද සෛද්ධාන්තයේ පින්දුනි ඔබට වෙලාවක හිතන්න පුළුවන් සමහරට මේ දේශනාව අහන්නලාට ඔබ ඒව ගැන මානසිකාරය කරනවා. නමුත් එතනින් පස්සේ ඔබට ජීවත් වෙන්නයි තියෙන්නේ. ඉතින් වාහනේ පදවන ගමන් පින්දුන ඔබට පරිත්‍සම්පාදය ආරෝහණ අවරෝහණ පිළිවෙලට මතක් කර කර මානසිකාරය කර කර වාහනේ පදවන්න බැරුව ඇතිනේ. ඒක අමාරු වෙන පින්දුන සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න. ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට, ගෙදර උයන පිහින වෙලාවට, පාටියක ඉන්න වෙලාවකට, පත්‍රයේ කියවන වෙලාවට ඒවත් කියවන්න එපා නේද? පිරිසත් එක්ක ජීවත් වෙනකොට සමහර අය අතර ඔබ අතර ඇති මම මේ කියන්නේ පත්‍ර අරන් කියවන්න කියන එක නෙමෙයි. පත්‍ර කියවන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඒකෙන් කියන පත්‍ර කියවනවා නම් දැන් නවත්තන්න ඕන කියලාත් නෙමෙයි. ඒක තම තමන්ට අයිති කාරණාව. මම නිකන් කියන්නේ දෙයක්. ඉතින් ඔබට එදිනෙදා ජීවිතේ කරන දේවල් කරගෙන යනකොට ඔබ කල්පනා කරලා බලන්න දවස් 30ම මානසිකාරයෙන් ඉන්න කියලා. මම ගොඩක් දුරට පින්දුන ඔබ මේ දේශනාව අහන වෙලාවට මේ මානසිකාරයෙන් ඉන්න නැත්තේ. හැබැයි ඒත් අර ෆෝන් එක රින්ගන එහා පැත්තේ. ඒත් පින්දුන එහා පැත්තේ ෆෝන් එකේ ටීටික් ගන එක Facebook එකෙන් හරි WhatsApp එකෙන් හරි Viber එකෙන් හරි Email එකෙන් හරි මොකෙන් හරි කවන්නේ පණිවිඩයක් ඇවිල්ලා. දැන් ඔබේ අවධානය කරනවා අය. නේද? දෙවේ ෆෝන් එක ළඟ තියාගත්තොත් අනිවාර්යෙන් අතට එනවම තමයි. ඒක පුරුද්ද. ඒ නිසා තමයි ඔය කියන්නේ ඔය ඕෆ් කරලා පැත්තකින් තියන්න දේශනාව අහන්න ලෑස්තිනලාට කියලා. මොකද නැත්තම් පිළිදෙන මතක තියාගෙන එක හිත කර එක අරමුණු දෙකක් ගන්න බෑ. ඒක හිත කර ගන්න පුළුවන් එක අරමුණක් විතරයි. ඒක බුදු කෙනෙක්ටත් සාධාරණ කාරණාවක් නෙමෙයි. ඒක හිතකට එක අරමුණයි ගන්න පුළුවන්. එහෙනම් ෆෝන් එකේ මැසේජ් එක කියවන වෙලාවට ඔබ බණටි ගහන්නේ නැහැ. බණටි ගහනලාට ඔබට ෆෝන් එකේ මැසේජ් එක කියවන්න බෑ. එහෙනම් දෙකෙන් එකයි කරන්න පුළුවන් එක වෙලාවකට. මල්ටි ටාස්කින් කියලා කියන්නේ වැරදි concept එක. එක හිතකින් task දෙකක් කරන්න බෑ. ඒත් මාරුවෙන් මාරුවට කරන්න පුළුවන් ඇති. එක හිතකින් එකක් කරනවා, අනෙක් හිතෙන් තව එකක් කරනවා. නැත්නම් එක හිතකින් අරමුණු දෙකක් ගන්න බෑ. ඉතින් ඔබ එක හිතකින් බණ ටික අහලා ඊළඟ හිතෙන් phone එක බලලා ඒ වෙලාවේ යන බණ ටික ඇහෙන්නේ නැහැ. ඒතර ඇත්තටම බැලුවම 2950යි ඇවිල්ලා තියෙන්නේ. ඊටු 150 ඔබ හිතින් පුරව ගන්න ඕන. වෙන වැඩක් කර කර දේශනාව ලැබුවා. ඒ පුරව ගන්න ටික හරිමයි කියලා ඔබ කොහොමද දන්නේ? මොකද ඒ ටික පුරව ගන්න පින්දුනේ අවිද්‍යාවෙන් පිරුණු හිතකින්නේ. ඒ වගේම විවිධාකාරයේ ප්‍රශ්න වලින් පීඩාවට පත්ලා තියෙන හිතකින්. ඉතින් කොහොමද දන්නේ ඔබ ඒ ගන්න උත්තරේ හරි කියලා? ආන්න ඒ නිසා තමයි කියන්නේ. දේශනාවක් අහන වෙලාවකට ඒක පැත්තකින් තියලා හොඳ අවධානයෙන් ඔබේ පුණ්‍ය ශක්තිය අදිෂ්ඨාන කරලා ඒ වගේම සසරේ යම් තාක් කාටක හෝ අවඩක් අසාධාරණයක් වෙලා තියෙනවනේ ඒවරත් පින්දුනේ තමන්ගෙන් ඒ වෙච්ච වැරදි වලට වන්දියක් ගෙවනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ ඇරත් යහපතක් සැලසේවා කියලා කල්පනා කරගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න. ඉතින් ප්‍රායෝගිකව කරන්න කියලා කියන හේතුව අරගෙන මම කලින් කියන්න උත්සාහ කරේ සෛද්ධාන්තිකව පින්තුනේ ඔබ බණ අහන වෙලාවට ඔබ සෛද්ධාන්තය තේරුම් ගන්නවා. සිද්ධාන්තය තේරුම් ගන්නවා. නමුත් පින්තුනේ ඊට පස්සේ ඔබ ජීවත් වෙන පරිසරය තුළ ඔබ කරන කියන දේවල් තුළ gedara toteedi තමයි පින්තුනේ මේක මානසිකාරයට වැටෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි ප්‍රායෝගිකව දේවල් කියන්නේ කරන්න කියලා. මොකද ඒක කියන හැම දෙයක්ම ඔබට එදිනෙදා ජීවත් වෙද්දී ඔබ කොහොමත් කරන දේවල් අස්සට පින්තුනේ දහම බොලා තියෙනවා. අන්න එහෙම එකක් තමයි මේ අපි මේ කරන වැඩ පිළිවෙල. ඔබ කොහොමත් කරන දේවල් අස්සට දහම ඔබල. හරියට අර දරුවන්ට බෙහෙත් පොවනවා වගේ. නැත්තම් බෙහෙත් පොවනවා වගේ තමයි ඇත්තටම. සමහර දරුවා බෙහෙත් පෙත්ත බොන්න තිත්ත නිසා බොන්නේ නැහැ. හැබැයි බත් කට කනවා. මේ බත් කරට දරුවා කන්න කැමති දෙයක් මම කරේ මික්ස් කරාට පස්සේ ඊට පස්සේ අර බෙහෙත් පෙත්තත් ඒක අස්සටම දාලා දුන්නා නම් දරුවා දන්නේ නැතුව බෙහෙත් පෙත්ත ගිල්ලා. අන්න ඒ වගේ පින්වතුනි. ඔබ එදිනෙදා ජීවිතේ කරන කියන දේවල් වලට අපි දහම ඔබලා දෙන්නයි හදන්නේ. මොකද ඒකට හේතුව ඔබට පැය 24ම දහමට දාන්න වෙලාවක් නැති නිසා. ඒක අවංකවම පිළිගන්න ඕනේ. ඒ හැකියාව බොහෝ දෙනෙක් නැහැ කියලා. අනේ නිසායි මේ ප්‍රායෝගික දේවල් කරන්න කියන්නේ. පින්වතුනි ඒ නිසා ඔබ ඒවා කරනවා නම් ඇත්තටම ඔබේ ජීවිතේ ලොකු යහපතක් සිද්ධ වෙලා ඇති මෙලහකට. ඒ වගේම ඉදිරියටත් ඒ වගේ සිද්ධ වෙවි. ඉතින් ඊටු ටික අපි කතා කරන්න කලින් මොකද ප්‍රශ්න කීපයකුත් ඇවිල්ලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාත් අතහරින්නේ නැහැ පින්වතුනි මේ ඔබ එවන ප්‍රශ්න මගේ අදිෂ්ඨානයෙන් තිබ්බ කොහොම හරි තනි පිටුවකට ප්‍රශ්න ටික තියා ගන්නවා කියලා. නව දැන් මාදර පිටු තුනක් විතර ප්‍රශ්න එකතු වෙලා තියෙනවා. දෙයකට හේතුව දේශනාවල අහන පින්වතුන් ඒවා තමයි ජීවිතේ ගලප ගන්න හදනකොට මොන මොන අහුව එන ඒ ප්‍රායෝගික ගැටලු ප්‍රශ්න දෙක ඉදිරිපත් කළේ වෙනවා. ඉතින් බොහොම වටිනවා. උන්වහන්සේල මම නිතර මතක් කරනවා අපේ හැඳුනේ අදවත් අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න කීපයකට උත්තර දෙමු නේද කියලා. ඉතින් එහෙම අදිස්ථානයෙන් තමයි පින් හැමදාම දේශනාවට වාඩි වෙන්නේ. නමුත් ඉතින් මොකක් හෝ ඔබේ පිනටම ඒ වෙලාවේ ඇදෙන කාරණාවක් ඇදිලා ඇවිල්ලා ඔබට දේශනාව කරනවා. ඉතින් අපි උත්සාහ කරමු අද හරි ප්‍රශ්න කීපයකට හරි අරුතරම එකකට දෙකකට හරි උත්තර සපය ගන්න මේ දේශනාව තුළ. හොඳයි එහෙමනම් තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ඒ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේ නිදුකානන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ ඒ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ඒ දසබලධාරී අමා මෑණියන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ වන්දනා කරගෙන ඒ වගේම තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා ඒ ශික්ෂාපද සමාදන් වෙන එකේ තියෙන වැදගත්කම අපි ඔබට ගිය සතියේ හෝ මේ මෑතකදී කරපු දේශනාවක මම හිතන්නේ ගිය සතිය තමයි කතා වුණා එකෙන් ඒකත් මතක් කරගන්න තියෙනතුනේ ඒ කරන්න කිපි වැඩ පිළිවෙල ඒක මේ හැමතැනකම කරන්න දෙයක් තියෙනවා. ඔහේ වචන ටිකක් කියනනම් කිසිම තැනක පිංගුදිනේ නැහැ මේක. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඔබට මේ මයික් එකෙන් පිංගුදිනේ සද්ද ඇහෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අන්තිම සද්ද ඇහිලා ඉවරන කම්පිංගුදිනේ කරන්න කියනනම් කප්පරකට දේවල් තියෙනවා. ඔබට දරන්න පුළුවන් මට්ටමට ඔබ ගන්න. දරන්න බැරි නම් එදිනෙ නවත්ත. ඔය ඔක්කොම කරන්නේ කොහොමද අපේ ආඳුරනේ? ඔබ හන්දේ දේශනාව කියනනේ දේවල් කෝටියක් විතර කරන්නේ. හරි හරි. ඒ කෝටියක් කියන්නේ පින්දනේ කෝටියක් එකපාර කරන්නේ නෙමෙයි. ඔබ කෝටි වතාවක් මේ දේශනාව අහද්දී ඒ හැම වතාවකම ඔබ එක එකක් ගන්නවා. එකක් ගන්නවා. ඊළඟ පාර තව එකක් ගන්නවා. ඊළඟ පාර තව එකක් ගන්නවා. එහෙනම් කෝටි වතාවක් පින්තුනි මේ දේශනා මාලාව අහගෙන යද්දී ඔබ අරගෙන. ඒ වගේම පින්තුනි අපි තුන් 1000ක් මේ දේශනාව අහනවා කියලා. එතකොට එක්කෙනෙක් ගන්න දේ නෙමෙයි තව කෙනෙක් ගන්න. ඒ නිසා මම කියන්නේ මේ හැම එකක්ම හැම කෙනාම හැම වෙලාවෙම ගන්න ඕන කියලා. මොකද ඒක කරන්න අපහසුයි ගන්න පුළුවන් නම් හොඳයි. නැවත් ඒක කරන්න අපහසුයි. නමුත් හැම දේශනාවකම පින්වතුනි ඔබට හොඳටම හිතට දැනෙන එකක් ඇති. මොකක් හෝ කරුණක්. ඒක ප්‍රමාණවත්. හැබැයි ඒක හරියට කරන්න ඕන. අන්නේ මට්ටමින් කටයුතු කරගත්තා නම් හරි. ඒකයි මම කිව්වේ දේශනාවක අවසානයේ ගෙදර පිරිස එකතු වෙලා නම් මේ බණ ටික අහන්නේ. අර තම තමන් පොත්වල ලියාගත තමන්ගේ හිතට හොඳට කාවැදිච්ච කරුණු ටික ගෙදර අනෙක් එක්ක එක බෙදා හදාගත්තා නම් තමන්ට මගහැරිච්ච නමුත් තව කෙනෙකුගේ හිතට හොඳට කාවැදිච්ච කරුණක් පින්වතුනි ඔබට අහගන්න අවස්ථාව සැලසෙලා එනවා. සමහරවිට ඔබේ ප්‍රඥා මට්ටමට ඒ කාරණාව තේරුන්නේ නැහැ ඔබට වෙන කාරණාවක් තේරුණා. නමුත් ඔබත් එක්ක එහා පැත්තේ වාඩිලා ඔබ ඒ බණ ටික මහන් ඉන්න පින්වතුනි ඔබේ සහෝදරයාට ඔබේ බිරිඳට එයාගේ ප්‍රඥාවට අනුව එයාට වෙන කාරණාවක් තේරුණ නමුත් ඔබට තේරිච්ච එක තේරුන්නේ නැහැ. දැන් වටින්නේ නැද්ද පින්වතුනි මේ දේශන අවසානයේ දෙගොල්ලෝ බෙදාගත්තා නะ. හරියට නිගානත තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ වුණාට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ඒ දේශනාව විස්තර විග්‍රහ කරලා දෙනවා වගේ. මම මේ කියන්නේ මහත්තයෙක්වත් මේ තථාගතයන් වහන්සේ දහම කියනා වගේ තමයි අපි බණ කියනවා කියලා එහෙම නෙමෙයි. දෙය හඳුරුනේ. එහෙමනම් මහත්තයෙක්ව හිතන්න එපා. වැරදවා තේරුම් ගන්න එපා මේ කිසිම දෙයක් පින්නතුනේ මොකද එහෙම තේරුම් ගන්න බලන් ඉන්නවා නම් කවුරු හරි ඔබේ මෝඩ මානසිකත්වේ නැතුවද කියලා මම විශ්වාස කරනවා තථාගතයන් වහන්සේ කියලා කියන්නේ නමවත් කියන වටින උත්තරමයක් නෙමෙයි ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ මේ උන්වහන්සේ කවුද අපි කවුද ඒකයි ඉතින් එහෙම එකක් කියන කිව්ව නෙමෙයි මම මේ කියන්නේ පින්නතුනේ ආන් ඒ වගේ කියලා කියන්නේ ඒ වගේ කියන්නේ ඒකත් නෙමෙයි ඒ වගේ තේරෙනවද ඉතින් අන්නේ ඒ ඒ ක්‍රමවේදේ මෙහෙම කතා ගන්නකෝ ඒක වටිනවා වෙනද ගෙදර ඇත්ත එක බෙදා හදා ගන්න. එතකොට ඔබට තේරෙච්ච නැති දෙයක් තව කෙනෙක්ගෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබේ පුණ්‍ය ශක්තිය අද්දව ගන්න ඔබ දක්ෂ වෙන. හොඳයි එහෙනම් අපි ඒ විදිහට කටයුතු කරගෙන අද දවසේ දේශනාව ඉදිරි කටයුතු ඒ විදිහට කරගෙන යමු. හොඳයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
හොඳයි පින්වතුනි එහෙනම් සියලු දෙනා මා කියවෙන් පසු කියන්න. තිසරණයේ සයිද පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත
හොඳයි පින්වතුනි සීලද නාම දැන් දෙවියන්ට ආරාධනා කරන සූදානම් වන් මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් භක්තියෙන් රැකබලාගත්ත සක්‍ර දේන්තුමා ප්‍රධාන කොටගත් සදෙව් ලෝක වාසී ඒ දෙව් මහරජ දරුවන් ඇතුළු ඇගේ පරිවාර පිරිසටත් ඒ වගේම පින්වතුන් විපතටපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂාව සලසා දෙන්නා වූ ඒ දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම පින්වතුනි බුහුමාටු දෙවියන්ගෙන් පටන් අක්නිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා යම් තාක් දෙවි දේවතාවුන් වහන්සේලා කොට්ටාසයක් ඇතනම් මේ තථාගතයන් වහන්සේගේ සරණ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තුවෙන් ආන් ඒ සියලු දෙනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුන් ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේලා යම් තාක් ඇතනම් ඒ අයටත් කෘතගුණ සැලකීමක් විදිහට ඒ සීලුම දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි මේ සංසාරය උපාපයාපු ගමනේ අද අපි සුදනන් වගේ ජීවත් වෙන්න උත්සාහ කරාට දුර්ජනව ගති ඇතිව පින්වතුනි මේ සංසාරය ආපු ගමන අති දීර්ඝ කාලයක්. ඒ කාලය තුර දැනුවත් හෝ නොදැනුවත් හෝ අපේ අතින් ඕනෑ තරම් අහිංසක ලෝක සත්‍යයන්ට අවැඩ අසාධාරණ සිද්ධ වෙන්නේ නැති, හිංගි හිංසා සිද්ධ වෙන්නේ නැති, ඒ වගේම පින්වතුනි යම් මේ ආපු සසර ගමනේ ආරයන් වහන්සේලා මුණ ගැහිලා ඒ උත්තරීතර ආරයන් වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට නොහැකිව ඒ උත්තමයන් වහන්සේලාට අපේ අතින් හිංගි හිංසා කරදර හිහැර අපවාද උපවාද අපහාස උපහාස වෙන්න ඇති ආන් ඒ සියල්ලකගේම ප්‍රතිඵල විදිහට පින්වතුනි අද අපිට මේ නිවන කර ගැනීම දුෂ්කර කාරණාවක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම මේ මොහොතේ ඒ උත්තරීතර ගුණාංග අපේ හිත් තුළ දරා ගන්නට වෑයමක් දරන මේ මොහොතේ ඒ උත්තරීතර ගුණවලට අපේ හිතින් කයින් වචනයෙන් යම් තාක් වැරදි අපවාද උපවාද සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම කමා කර ගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මම මේ කියන ආකාරයට සියලු දෙනාම මොහොතක් ආරූපාද කමා කරගමු. ආනන්ද සසර පටන් මේ මොහොත දක්වා මං එන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මග්ගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් උපහාසයක් අපහාසයක් පමණකින් හෝ සිදු වියත් නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතුල අනුකම්පාවෙන් මා දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩවදාරන සේක්වා කියලා සියලු දෙනාම ආරිපවදෙන් කමා කරගමු. ඒ වගේම පින්වතුනි ඔබ මේ සතියක් මුළුල්ලේ කර කියාගත යම් තාක් පුණ්‍ය කටයුත්තක් ඇතනම් අනේ කාරණා මොහොතක් සිහිපත් කරගන්නයි දැන් මේ අවස්ථාව. මේ අවුරුද්ද මුළුල්ලේ හෝ වේවා, පසුගිය මාසය තුලදී හෝ වේවා, පසුගිය සතිය තුලදී හෝ වේවා, එහෙම නැත්නම් පින්දින ඔබට මොනෑම් හෝ ආකාරයකින් හොඳට හිතට කාවැදිච්ච ඔබ තුන්සිත පහදවාගෙන අප්‍රමාණ ප්‍රසාදයකින් සතර සම්බුදු ශාසනය කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් ගෞරවයකින් ආදරයකින් කරගත යම් පුණ්‍ය කටයුත්තක් ඇතනම් පින්දින ආන් එක මේ මොහොතේ සිහිපත් කරගෙන එයින් නැගින්නාව ප්‍රසාදය හේතු කරගෙන අද දවසේ මේ සද්ධර්ම දේශනාව අවබෝධයට පත් වේවා කියලා අදිෂ්ඨාන තියන්න. එහෙනම් සතරක් පුරාවට කරගත්තා වූ ඒ අන්තක් පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇතනම් ඒ සියල්ලකගේ මානුභාවයෙන් මේ ධම්සපා මණ්ඩපයේ තුල දීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට ඔබ සිළු දනාට මේ හේතු වාසනා සැකසෙත්වා. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන යම් පිරිසක් ඉන්නවා නම් ඔබ සිළු දනාටම ඒ ඉතිරි මාර්ගඵලයෙන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්ම දේශනාව හේතුපනිශ්‍රේය වේවා කියලා සිළු දනාම අදිෂ්ඨානයෙන් දැන් මෙතෙන් පටන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වන්න. හොඳයි. අපි යම් බලන්න එවලා තියෙන ප්‍රශ්න කීපයකට. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා පින්වතුනි. මේක මම හිතන්නේ ගොඩක් දුරට ඔබ ගාව මේ වගේ ප්‍රශ්න වලට දැන් නම් උත්තර ඇති. නමුත් ඒ ප්‍රශ්නේ අහලා තියෙන නිසා සමහරකට අපි කලින් කතා කරපු දේවල් වුණත් කමක් නැහැ. මට මේ ප්‍රශ්න මන් තෝරද්දි පිංගුදින ගොඩක් දුරට බොහෝ දෙනෙක්ට ඇතයි කියලා හිතන ප්‍රශ්න වලට තමයි අපි ගොඩක් වෙලාවට මූලික තැනක් දෙන්නේ. ඒ වගේම නිවන අරමුණු කරගෙන ඒ මතුවෙන ප්‍රායෝගික ගැටළු වලට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් ඔබ පොඩ ඔළුවේ තියාගත්තාම හරි, නැත්නම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මන් දැන් ප්‍රශ්නේ වෙලා කොච්චර කල් වෙනවද, ඇයි ඒක තාම සාකච්ඡා කරගත්තේ නැත්තේ කියලා. ඒ වගේම වෙන සමහර ලාවට ඔබ එවන සමහර දහම් ප්‍රශ්න අපි එකපාරට දේශනාවල ගන්නේ නැහැ සාකච්ඡාවට. මොකද සමහර ලාට මේ ප්‍රශ්න බින්දිනි පැය 4-5ක් විතර කතා කරන්න ඕනේ. සමහරට සතියක් මුළුල්ලේ ඔබ ඇවිල්ලා සම්බන්ධන භාවනා වැඩසටහනක අර ඉස්සර අපි කරපු සම්මා සමාධි වැඩසටහන අන්න ඒ වගේ වැඩසටහනක පින්වතුනි පැහැදිලි කරලා දෙන්න ඕන කාරණාවක්. 7 දවසක් තිස්සේ පින්වතුනි සාකච්ඡා කරලා අවබෝධ කරලා දෙන්න ඕන කාරණා සමහරලාට බහල වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒකේ වරදක් නැහැ ඔබ මේ ප්‍රශ්න අහලා ඉවෙන එකේ. නමුත් සමහරලාට පින්වතුනි ඒවා අපි මේ දේශනාවල සාකච්ඡාවට ගන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේක බොහෝ දෙනෙක් අහන දේශනාවක්. ඒ වගේම අපි මේ දේශනාව තුල කතා කරන්නේ ඔබ ආරාමයට එන්න බැරි කාලෙ පිටින් අපි මේ දේශනාව කරන්නේ. ඔබ ඒක දන්නවනේ. මේ වෙනසනම් නව දේශනා මාලාව කියලා පටන් ගත්තපොට මතක ඇති. ඊට පස්සේ ඔබේ නිවස ආරාමයක් කරගෙන ආරාමයට එන්න බැරි කාලෙ ඒක කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි මෙතන මේකෙන් අපිට මම බලාපොරොත්තු වෙන මූලිකම කාරණාව. ඒක තමයි බලාපොරොත්තු වෙන මූලිකම කාරණාව. ඒතර ආන්නේ කාරණාවට අනුගත වෙලා තමයි මෙතන මේක කරන්න ඕනේ. එතකොට ඔබ ගෙදර ඉඳගෙන සතියකට සැරයක් බණ අහලා මේ නිවන කොහොම හරි එළීගෙන යන්න පිරිසක් ඔබ අතර ඇති. ආන් ඒ ඇට පින්වතුනි අපි මහා පරම ගම්භීර දහම් කරුණක් එකපාරට දේශනාවකට ගත්තොත් එහෙම ඒ ඇට එක තේරෙන්නේ නැතුව ඊට පස්සේ කල්පනා කරගන්න ඉඩ තියෙනවා. දැන් ඉතින් අපිට මේ දහම කොහොමවත් තේරෙන්නේ නැති එකේ ආරාමයට ගියා කියලා තේරි බලක් නැහැ නේද කියලා. ඒක අපි ඒ තරමට හිතනවා පින්වතුනි. ඒකයි සමහර දහම් කරන ගුරු හඳුරන් වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ විශේෂයෙන් පින්ද අපිට මතක් කරනවා ඔබ වහන්සේලා ওই දහම් කරන දේශනාවල එහෙම කියනව නෙමෙයි කියලා. ඒ කියන්නේ සැරෙන් නෙමෙයි උන්වහන්සේම කියන හේතුව පින්තුනි ඒ දහම් කරන එක දේශනාවක මෙහෙම කැමරා එක විහා බලාගෙන පැහැදිලි කළ දෙන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඉතින් උන්වහන්සේට තේරෙනවද පින්තුනි මොකද උන්වහන්සේ ජීවිතේ වැඩි කාලයක් ගුරුවරයෙකු විදිහට කටයුතු කරපු නිසා. යමක් කියලා දෙනකොට ඒක තේරෙනවද කියලා ගුරුවරයා තේරුම් අරගෙන තමයි පින්තුනි ඒ ගොඩක් කරුණු කියලා දෙන්න ඕනේ. එහෙම වෙන්න ඇති. දැන් මම උන්වහන්සේගෙන් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපිට ඒ අවවාදය දෙන්නේ ඔබට අවඩක් නොවෙන්න. සමහරවිට උන්වහන්සේ කියලා දෙන සමහර කරුණු තියෙනවා පින්තුනි. ඒවා හරි අවබෝධයක් නැතුව ගත්තොත් හරියට තේරුම් ගත්තේ නැත්නම් පින්තුනි කෙලින්ම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න පුළුවන් කෙනෙක්. දැන් හිතලා බලන්න මම ඔබට යම් දවසක දේශනාවක කියනවා අම්මා කියලා කෙනෙක් නැහැ කියලා. තාත්තා කියලා කෙනෙක් නැහැ කියලා. මොකද ඒක ඇත්ත වෙන පැත්තක් තියෙනවා පින්තුනි. යම් විදිහකින් මේ ලෝකෙ දිහා බැලුවහම ඒක ඇත්ත වෙන තැනක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි කතා කරොත් පින්තුනි ඒක වැරදි. එහෙම කියන එක. අම්මා තාත්තා කියලා දෙන්නෙක් නැහැ කියන එක දසවත්වක මිත්‍යා දෘෂ්ටි කොටසක් නේ. අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා කියලා දන්න කෙනෙක්ට තමයි පින්තුනි. ඒක ආයේ පැහැදිලිව සත්‍සුදක්ෂේ පැහැදිලිව දන්න කෙනෙක්ට තමයි. වෙනත් මානයකින් බැලූ කල අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඇත්තටම නැති බව තේරුම් ගන්න අවස්ථාව ලැබෙලා නැහැ. නමුත් ඒක අපි මුලින්ම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් එයාට වැරදි දේ තේරුම් යන්නේ. ඒකයි. ඉතින් අන්න ඒ නිසා තමයි සමහරවල්ලාට ගොඩක් ගැඹුරු දහම් කරුණු ප්‍රශ්න ආවොත් අපි ඒව සාකච්ඡාවට ගන්නෙ නැත්තේ. නමුත් ඒ හැම එකක්ම පින්වතුනි බාපව ආරාමයට ආපු කාලෙක අපි වෙන වෙනම තනි තනියෙන් හරි පින්වතුනි පොඩි කුඩා කණ්ඩායම්වලදී හරි අපි ඔබට ඒ හැම එකක්ම පැහැදිලි කරලා දෙන්න අපි ඒකායන අදිෂ්ඨානයකින් කටයුතු කරා. ඒක ගැන නම් ආයෙ ඔබ කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. ගුරු මුෂ්ටිනේ අපි ගාව මේ හැම එකක්ම පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහම තුල අපිට හම්බෙච්ච දේවල් තථාගතයන් වහන්සේගේ දහමට අයිතිය තියෙන කාට විතරද? සියලු ලෝක සියලු සත්ත්වයන්ට තියෙන අයිතියක් ඒක. තිරිසන් මට්ටමින් නම් පල්ලෙහාට පින්වතුනි අයිතිය තිබ්බට ඒ ඇයට ඒක ගන්න විදිහක් නැහැ. නැත්තම් තිරිසන් සතාවට පපා තථාගතයන් වහන්සේගේ දහම අයිතිය. නැවත ඒක ගන්න විදිහක් නැහැ. අවබෝධ කරගන්න ශක්තිය නැහැ ඒ ඇයට. ඒ නිසා ඉතින් පින් කරගෙන නැවත සුගතියක උපදින්න ඕනේ. එහෙනම් සුගතිය උපදිච්ච ඔබ ගැන පිළිඳ නාය කතා දෙකක් නැහැනේ. මුස්ලිම් මනුස්සයර කතෝලික මනුස්සයරද බෞද්ධ මනුස්සයරද පිළිඳි තථාගතයන් වහන්සේගේ දහම අයිති. එහෙම එකක් නැහැ. තථාගතයන් වහන්සේගේ දහම අයිති පිළිඳුනි. දුක ජනිත වෙන හැම හිතකටම. මොකද තථාගතයන් වහන්සේගේ දහම තියෙන්නේ සිත් දුකින් මුදවාලන්න. ඉසක් මුස්ලිම් මනුස්සයරටවත් කතෝලික මනුස්සයරටවත් බෞද්ධ මනුස්සයරටවත් හින්දු ආගමික මනුස්සයරටවත් සුදු මනුස්සයරටවත් කළු මනුස්සයරටවත් ගැහැණියකටවත් පිරිමියකටවත් දරුවෙකුටවත් අම්මට කෙනෙක්ට තාත්තා කෙනෙක්ද ඒ කිසිම හේකට නෙමෙයි පිළිගන්නේ තථාගතයන් වහන්සේගේ දහම තියෙන්නේ. තථාගතයන් වහන්සේ දහම දෙසුවේ සිතක් දුකින් මුදවන්න. සිතක් තියෙනවද ඔබට? ඒකේ දුක හැදෙනවද? එහෙනම් තථාගතයන් වහන්සේ දහම ඔබට අයිති. කොයි කොටස විතරයිද? එහෙම එකක් නැහැ. ඔක්කොම අයිති. අයිතිකාරයේ තිබුණාට පින්වතුනි ගැළපෙන කොටස ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ආන්න එකට තමයි ගුරුවරයාගේ. දැන් ඔබේ ගෙදර තියෙන ඔක්කොම කැම ටික ඔබට අයිතිද? නැවත ඔක්කොම ටික එකපාර කන්න ගියොත් එමෙදී බඩ පැල්ල මැරෙනව නේද? ආන් ඒ වගේ. ඔබේ ගෙදර වතුර ටැංකියේ තියෙන වතුර ටික කාටද අයිති? ඔබට ලීටර 5කුයි අල්ලපු ගෙදරට තව ඉතුරු ටික අයිති එහෙමද නැහනේ? ඔක්කොම ටික ඔබට තමයි අයිති. ඔබ පුරව ගත්තනම් ඔබ වපුර ගත්තනම් ඔබට අයිති ඒ ටික. නමුත් එකපාරට ලීටර 500 ටැංකියෙන් ඔබ වතුර බොන්න හැදුවොත් තියෙනුතුනි ඒක ඔක්කොම කොහොම හරි මම බීලි වැර කරනවා කියලා හිතාගෙන. නැයි තව දවසක් වතුර බොන්න හම්බෙන්නේ නැහැ නේ නේද? ඒකයි. ඒක නිසා තමයි ටැප් එකක් හයි කරලා තියෙන්නේ. ගැළපෙන විදිහට අවශ්‍ය වෙලාවට තිබහට අනුකූල වතුර ටික ගන්න. යන්නේ ඒවයි කාරණාවක්. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔබ කරුණාවෙන් සිහියේ තබා ගන්න. මෙන්න මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මා වැඩ කරන ආයතනයේ මට IT වැඩ කොටස නව සේවකයෙකු පැමිණි විට කියා දීමට ආයතනය විසින් බාර දී ඇත්තේ මාටයි. මොකද يعني ට්‍රේනින් වගේ රාජකාරියක් මේ පුද්ගලයාට ඇත්තේ. එය හදපිරි සතුටින් මම ඉටු කරමි. බොහොම හොඳයි. මා දන්නා සෑම දෙයක්ම තේරුම් ගත හැකි ආකාරයට නවක සේවකයන්ට කියා දීමට හැකියාවක්ද මා සතුව ඇත. කොච්චර වටිනවද? මට ඇති ගැටලුව නම් මෙසේ කියා දුන් පසු මගෙන් මූලික අවබෝධය ලබාගෙන බාහිර පාඨමාලාවන් සිදු කර තවත් දැනුම වැඩි කරගෙන එම නවක සේවකයන් ඉහළ තනතුරු ලබා ගැනීමට සුදුසුකම් ලබයි. එවිට ඒ අයට එදිනදා ජීවිතයේදී කරගෙන පින් හෝ කුසල් වැඩ සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවේ. කොටින්ම කිව්වොත් වැසිකිළියට යන මොහොතේදී දුරකථනය ලබා ළඟ තබා ගත යුතු මට්ටමකට පත් වේ. මම දැනගෙන මේ අසාමාන්‍ය දෙයක් නෙමෙයි අද කාලන ලෝකේ නේද ඔබ අතරත් බොහෝ දුරසක් ඇති වෙන සමාහට වැසිකිළියට යනකොට ෆෝන් එක අරන් යන කනේ ගහන් හරි යන ඒවනේ බ්ලූටූත් හදලා තියෙන. එවිට මට සිතෙන්නේ මා කරන්නේ පව්කාර වැඩක් කියයි. නමුත් එම නවක මහතුන් ඔවුන්ගේ ලෞකික ජීවිතයේ දියුණුවට පත් වේ. සමහරු රුපියල් ලක්ෂයකට වඩා වැඩි වේතනයක් ලබා ගනි. එහෙත් මවුන්ගේ මරණින් මතු ජීවිතයේ සතරපාගත පැත්තට යාමට බොහෝ දුරට ඉඩ ඇත. පින්වත් ස්වාමින්වහන්ස මාහට මේ මහා තිසර දෙකේ මේ මා කරගන්නා පාප කර්මයක්ද? බොහෝ ආයතනවල මා වැඩ කටයුතු කරන ආකාරයට කිරීමට කවුරුන් හෝ ඇත. ඒ අයගේ යහපත උදෙසාද මගේ යහපත උදෙසාද මේ ප්‍රශ්නට ඔබවහන්සේගෙන් ලැබෙන පිළිතුර වටීවි යයි සිතා මේ ඉදිරිපත් කරමි. නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වෙත්වා. ඒකයි මං කියන්නේ. මං හිතන්නේ මේක අපි මීට කලින් කතා කරලා තියෙනවා මේ වගේ ප්‍රශ්න. මේකම නෙමෙයි මේ වගේ එකක්. මේ වගේ ප්‍රශ්න ගණනාවක්. නමුත් ප්‍රායෝගික ප්‍රශ්න ගැටලුවක් නැහැ. ඒ නිසා ඉදිරිපත් කරපු එක ගැන කිසිම දෝෂයක් දකින්න නැහැ පින්තුනි. ඉතින් මේක මෙහෙමයි. ඔබ කරන්නේ හොඳ චේතනාවකින් නම් ඔබට පාප කර්මයක් සිද්ධ වෙන විදිහක් නැහැ. කර්මය කියන එක සිද්ධ වෙන පින්තුනි මොකක් උදෙසාද ඒ හිත ගොඩ නැගෙන්නේ කියන කාරණාව මත. මේ ලෝක සත්‍යය යහපත කරනවා කියන චේතනාවෙන් නම් පින්තුනි ඔබේ හිත ගොඩ නැගෙන්නේ. ඒ ගොඩ නැගිච්ච හිතෙන් යම් කටයුත්තක් සිද්ධ වුණා නම් හැබැයි ඔබ බලාපොරොත්තු නොවු ආකාරයට ඒ තුලින් ඒ කෙනාගේ මරණය පවා සිද්ධ වුණාට පින්තුනි ඒකෙන් ඔබට පවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් ගන්නම්. බොහොම සරල උදාහරණයක් හිතන්නු. දැන් ඔබතුමා හෝ ඔබතුමින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා ලෙඩ වෙලා. හරිද? දැන් මේ ප්‍රශ්නේ අහපු පින්වත් මහත්මයා හෝ මහත්මිය මෙන්න මේ ප්‍රශ්නේ උත්තරය දෙන්නකො. මනුස්සයෙක් ඉන්නවා ලෙඩ වෙලා. ඒ මනුස්සයාට බෙහෙත් කළා එයාගේ ජීවිතේ බේරුවොත් ඒ මනුස්සයාගේ ජීවිතේ බේරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකන අසාධ්‍ය මට්ටමින රෝගියෙක් කියලා හිතමුකෝ. දැන් ඔන්න ඔබ වෛද්‍යවරයෙක් හැටියට ඔබේ රාජකාරිය වෛද්‍ය වෘත්තිය. එතකොට ඔබ වෛද්‍යවරයෙක් හැටියට මේ ලෙඩා ගැන හොයලා බලලා එයාට බෙහෙත් කළා, එයා සුවපත් කරනවා. දැන් මේ මනුස්සයා ඉස්සර හිටියේ ඇඳේ වැටිලා. අවුරුදු ගාණක් තිස්සේ ඇඳේ වැටිලා හිටියේ. ඇඳට වැටිලා හිටියේ මුකුත් කර කියා ගන්න බැරුව. නමුත් දැන් අසාධ්‍ය මට්ටම දෙනකොට ඔබ බෙහෙත් කළා, දැන් එයා සුවපත් කරා. දැන් මේ මනුස්සයා ගිහිල්ලා එක එක ආකාරයෙන් වැරදිදල කරනවා. හොරකම් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටි සමාදන් කරනවා, සත්තු මරනවා, කාමයේ වරදව හැසිරෙනවා. ඔය ආකාරයෙන් පින්විතින් කරන්න තියෙන ඔක්කොම දස අකුසල් වැඩ ටික කරනවා. මට කියන්න, දැන් ඔබ කරේ පවද්ද? ඒ කියන්නේ අසනීප වෙලා ඇඳේ වැටලා හිටපු මිනිස්සයාට බෙහෙත් ටිකක් දීලා ඒ මිනිස්සයා සුවපත් කරපු එක ඔබ කරගත පවක්ද? එහෙමනම් පිටින් දොස්තරවරුන්ට පින් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැනේ. ආරයන් වහන්සේ නමකට බෙහෙත් කළා කරගත්තොත් හරි, නැත්නම් පිටින් සාමාන්‍යයෙන් මිනිසු කියලා කියන්නේ පව් පින් දෙකම කරගන්න පිරිස් නේද? ඉතින් පව් පින් දෙකම කරන පිරිස් අතර එතකොට මිනිස්සේ කසනීපලා හිටියට පස්සේ ඒ මිනිස්සල බෙහෙත් කළා, එයා සුවපත් වුණාට පස්සේ දැන් එයා මෙච්චර කල් එයාට ඒ වැරදි වැඩ කරන්න පුළුවන්කම තිබ්බේ නැහැ. මොකද ඇඳ වෙලා හිටියා. නමුත් දැන් ඔබ බෙහෙත් කරපු නිසා එයා හොඳ වුණා. ඊට පස්සේ තමයි දැන් එයා ඇඳෙන් බැහැලා ගිහිල්ලා ගෙදරින් උතලීට ගිහිල්ලා මිනිසුන්ට ගහ ගහ වැන වැන එක එක ආකාරي දුරාචාරවල යෙදෙන්නේ. දැන් මට කියන්න, ඒ මිනිස්සාව හොඳ කරපු නිසා නම් දැන් මේ මිනිස්සා පව් කරන්නේ, හොඳ වෙච්ච නිසා නම් දැන් මේ මිනිස්සා පව් කරන්නේ ඔබට එන දෙයකී පාප කර්මය. ඒ ඇයි මේ මිනිස්සාව හොඳ කරේ කියලා මම හිතන්නේ ඔබට අග්ගාලා ඒකට උත්තරේ හම්බුණා නේද? ඒකයි පින්වතුනි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු හේතුව තමයි ඔබට යම් කාරණාවක් උදෙසා නම් හිත ගොඩ නැගුණේ, යම් අරමුණක් උදෙසා නම් පිටින් හිත ගොඩ නැගුණේ, ආන් ඒ චේතනාව තමයි ඔබේ කර්මය. හිත ගොඩ නැගුණේ මනුස්සයෙක් යහපතක් කරන්න, ඒ මනුස්සයා ඒක වැරදියට පාවිච්චි කරා. ඔබට කරන්න දෙයක් නැහැ ඒකට. ඔබට පින් සිද්ධ වෙනවා, ඒ මනුස්සයා වැරද්දක් කරා නම් යන්න පව් සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැහැ ඒකට. ඒ වගේම පින්දින ඔබ පව් කරා. නෑ එහෙනම් එහෙමත් වෙන්න එපා අනිත් පැත්ත. නේද? ඒ හිතන්න ඔබ මනුස්සයෙක්ට ගැහුවා. මේ සාමාන්‍ය හොඳට ඉන්න මනුස්සයෙක්ට ගැහුවා. පොල්ලකින් ගැහුවා. පොල්ලකින් ගැහුවට පස්සේ පින්දින දැන් මේ මනුස්සයා කකුල ගැටනවා. අපි හිතමු. දැන් මේ මනුස්සයා කකුල කැඩලා මෙච්චර කාලයක් පින්දින මේ මනුස්සයා අපිටම කසිප්පු බීගෙන බොහොම දුරාචාරයේ ඉඳිච්ච මිනිස්සෙක්. දැන් ඔබ කරේ මොකද? කකුල ගහලා කකුලට ගහලා කකුල කැඩුවා. දැන් මේ මනුස්සර කොහෙවත් යාගන්න යන්න බෑ. ඉස්සර වගේ ගිහිලා යාළුත් එක්ක කසිප්පු බොන්න බැරි නිසා මේ මනුස්සයා දැන් ගෙදරටලා ඉන්නේ. ගෙදරටලා ඉඳගෙන ටික කාලයක් ඇදී මේ මනුස්සයා බණ අහන්න පටන් ගන්නවා. ඇඳට වැටලා ඉන්නේ. මේ මනුස්සයා බණ අහනවා. බණ අහලා ඉලා ඊට පස්සේ පින්දින ගෙදර බුදු පහනට මලක් තියලා වඳිනවා. ඊට පස්සේ එයා සීල් සමාදන් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ පින්තුන එයා අෂ්ටාංග උපෝසත ශික්ෂාව සමාදන් වෙනවා. බොහොම සිල්වත් ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි කකුල කැඩලා. ඇයි ඔබ කකුල කැඩුවන්නේ? පොල්ලකින් ගහලා. දැන් මට කියන්න, ඔබ ද්වේෂයෙන් තමයි මේ මනුස්සයාගේ කකුල කැඩුවේ. කකුල කැඩෙච්ච නිසා දැන් මේ මනුස්සයාට දුරාචාරය යෙදෙන විදිහක් නැහැ. එයා ගෙදර ඉඳගෙන පින් අතේ වැඩ කර කර තමයි දැන් මේ මනුස්සයා ඉන්නේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ මනුස්සයා කරන පින් වලින් කොටසක් ඔබට එනවද? ඔබට කියන්න පුළුවන්ද, හොඳ වෙලාවට මම මේ මනුස්සයාගේ කකුල කැඩුවේ? කකුල කඩපු නිසා දැන් මේ මනුස්සයා පින් කරගන්නේ? ඒ නිසා මේ පින් වලින් කොටස මරත් වෙන්න ඕන. සාධාරණ දෙයක් කියන කතාව. එහෙම හරියන්නේ නැහැනේ. එහෙම හරියන්නේ නැහැ. මේ කතාව තේරුමක් නැතිව ඔබට තේරෙනවා. ඒකයි පින්දේ. කරන ක්‍රියාවේ නෙමෙයි පින පව තියෙන්නේ. ඒ ක්‍රියාව කරාට පස්සේ ඒකෙන් යමෙක්ට යමක් ලැබුණා නම් හෝ නොලැබුණා නම් හෝ ඊට පස්සේ ඒ ලැබුණ හෝ නැලබුණ දේ නිසා ඒ මනුස්සයා මොකද කරන්නේ කියන එක මතත් නෙමෙයි පිටින ඔබට පින සිද්ධ වෙන්නේ. ඔබ හිතේ යම් අරමුණක් නැගුණා නම් ඒ අරමුණ රදාලව පින යම් චේතනාවක් නැගුණා නම් ආන්ගේ චේතනාව තුල තිබ්බේ අවිහිංසා විතර්කයක් නම් අව්‍යාපාද විතර්කයක් නම් නෙක්කම විතර්කයක් නම් ලෞකිකව හෝ ලෝකෝත්තර හෝ වේවා ලෞකිකව නම් පිළිඳුන ඔබට පින් සිද්ධ වෙනවා ලෝකෝත්තර නම් ඔබට කුසලයක් සිද්ධ වෙනවා හැබැයි අනිත් පැත්තෙන් පිළිඳුන ඔබට නැගෙන හිත තුල තියෙන්නේ කාම සංකල්පනාවක් නම් ව්‍යාපාද සංකල්පනාවක් නම් විහිංසා සංකල්පනාවක් නම් ඒ චේතනාව තුල ගොඩ නැගුණේ දැන් පිළිඳුනේ ඒ නිසා තව කෙනෙක්ට වෙච්ච දේ අදාළ වෙන්නේ නැතුව ඔබට නැගිච්ච හිත නිසා ඔබට එතනින් පාප කර්මයක් සිද්ධ වෙනවා ඔබ ගලක් ගැහුවාම පිංගුතුනේ ගල ගහන්නේ මිනිස්සෙක්ට නම් ඒ මිනිස්සයාගේ ඔළුවේ වැදිලා ඔළුව පැලිලා ඒ මිනිස්සයා මැරෙන්නම ඕනේ නැහැ පිටින ඔබට පව සිද්ධ වෙනවා කර්මපතයක් සම්පූර්ණ වෙන සමහරට ওই කරුණු ඔක්කොම එකට ගැලපෙන්නේ නැති නම කර්මපතයක් කියලා කියන්නේ ඔබ උප්පත්ති භවයකට අරන් යන කොටසක් කියන ඔබේ ඊළඟ උප්පත්තිය සිද්ධ වෙන්න අවස්ථාව එද්දී අන්න එතනදී පිංගුතුනේ බලපාන කොටසක් තමයි ඒකෙන් කර්මපතයක් සිද්ධ වුණාද නැද්ද කියන එක. කර්මපතයක් සම්පූර්ණ වුණාද නැද්ද කියන එක. ඒ හැරුණකොට හිතක් නැගුණ නම් චේතනාවක් එක්ක පින්තුනේ සංචේතනාවක් එක්ක ප්‍රධාන විශේෂයෙන් කියනවා නම් ඒක න අවිද්‍යා තෘෂ්ණාව එක්ක ආන්ගේ අවිද්‍යා තෘෂ්ණාව එක්ක නැගිච්ච චේතනාව නිසා පින්තුනේ ඒකාන්තෙම කර්මයක් සිද්ධ වුණා. ඒ චේතනාවෙ තිබ්බේ ලෝක සත්‍යය යහපතක් කිරීම නම් ඒක පින් හිතක්. ඒ කියන්නේ පිනක් ජනිත වුණා මේ මොහොතේදී. ඒ චේතනාවෙ තියෙන ලෝකයට අවඩක් අසාධාරණයක් කරන නම් හිඟි හිංසා කරන මානසිකත්වයන් නම් පින්වතුනේ අතින් කරේ මොකද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ වෙලාවේ සිද්ධ වුනේ පවක්. ඔන්න ඔය කාරණාව හොඳට තේරුම් ගන්න. එහෙනම් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට අපිට මේ විදිහට උත්තරයක් ප්‍රමාණවත් වේවි. තවත් ප්‍රශ්නයකට අපි යමු. ප්‍රායෝගික නිවන් මඟ 53 දේශනාව ඇසුරෙන් යම් දෙයක් දැනගැනීමට අවශ්‍යයි කරුණාවෙන් අපි යම් කිසි දෙයක් කරද්දී උදාහරණයක් වශයෙන් ස්වාමින් වහන්සේ දේශනා කළ ආකාරයට බස් එකේ ගත්ත උදාහරණයට අදාළව අපි යම් දෙයක් වැරදි බව දැනගෙන ඒයින් අයින් වෙන්න ඒ ස්ථානයත් මාරු කරලා වෙන ස්ථානයකට ගියත් ඒ විපාකය අපේ පසුපසින්ම එනවා නම් උදාහරණයක් වශයෙන් මං හිතන්නේ පිළිදෙන මේ කතා කරන්න අපි පංච ශික්ෂාපද සමාදන් වීමේ තියෙන වැදගත්කම මොකක්ද කියලා අපි මේ ගිය සතියේ මං හිතන්නේ මේ කතා කරපු දේශනාව ගැන මේ සඳහන් කරන්නේ ඒකෙදි අපි කතා වුණා මේ පංච ශික්ෂාපද සමාදන් වෙන හැම මොහොතකම කල්පනා කරලා බලන්න කියලා තමන්ගේ අතෙන් වැරදි වෙන පරිසරයක් තමන් හදාගෙන තියනවාද කියලා එහෙනම් ඒ පරිසරය වෙනස් කරගන්න කියලා මං ඔබට උනන්දු කරෙව්වා එතකොට ඒකේ මම මතක විදිහට කෙනෙක්ට කාමයේ ජනිත වෙන අවස්ථාවක් හිතේ නැත්නම් කාමයේ වර්ධව හැසිරෙන්න කෙනෙක්ගේ හිතක් නැඹුරු වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන් බස් එකක යන ගමන් මොනම ආකාරයකට එහෙම අපිටම ඇඟපත පේන්න ඇඳගත්ත තරුණ කාන්තාවක් ඉන්නවා එතකොට ඔබ වාඩිලා ඉන්න තැනට බොහොම සමීපව තමයි ඒ මහත්මිය හැම වෙලාවෙම බස් එකට නගින්නේ එතන තමයි විතර ගැවසෙන්නේ එහෙනම් ඔබට පුළුවන් ඔබ ඒ පරිසරය මාරු කරගන්න නිවන අවබෝධ කරගන්නකම් ඒ කියන්නේ මේ මානසිකාරය කරගන්න යෝනිසෝ මානසිකාරය කරගන්න හැකියාව යම් දවසක ලැබෙනකතරු වැරද්දට ඔබව ඇදෙන්න පුළුවන්කම තියෙනකොට ආන් ඒ පරිසරෙන් ඔබ ගලව ගන්න කරන්න පුළුවන් සම්ම්‍යප්‍රෝග ගැන අපි කතා වුණා. ඉතින් මම හිතන්නේ අන්න ඒ සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. එතකොට ඒයින් අයින් වෙන්න ඒ ස්ථානය මාරු කරලා වෙන ස්ථානයකට ගියත් ඒ විපාකේ අපේ පසුපසින් එනවා නම් උදාහරණයක් වශයෙන් මගේ වැරදි සම්බන්ධයක් තිබිලා මට ඒක වැරදි බව තේරිලා ඉස්සර ආසාවෙන් කළාට දැන් ඒවා තේරුමක් නැති බව තේරිලා ඒවයින් ඈත් වෙද්දී නැවතත් කොහොම හරි ඒ සම්බන්ධයටම හේතු සකසනවා නම් මේ ඉන්න පරිසරයෙන් මිදෙන්න තව කාලයක් ඉන්නත් ඕනේ නම් කෙසේද ඒ ඵලය නොවෙන්න හේතු සකසන්නේ කියලා කරුණාවෙන් පැහැදිලි කළ දෙන සේක්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. හොඳයි. එතකොට දැන් මේ මහත්මයා හෝ ඒ නෝන මහත්මිය අහන්නේ. එතකොට එහෙනම් මේ මහත්මයා හෝ ඒ මහත්මිය අහන්නේ පරිසරය මාරු කරන්න උත්සාහ කරා. හැබැයි විපාකේ පසුපසම එනවා. එතකොට මොකද කරන්න කියලා? මොකද කරන්නේ? පුළුවන් නම් ආයෙත් මාරු කරන්න. හැබැයි මේකයි පින්වතුනි ඒකම අපිට එදත් කිව්වේ කොච්චර කැලෑව මාරු කරත් වැඩක් නැහැ කොටියාගේ ඇඟේ පුල්ලි මකන්න උත්සාහයක් ගන්න නැත්තම්. නැත්තම් මෙතන මේකනේ. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. දස කුසලයේ කරගන්න වෙන්නෙම නැති තැනකුත් තියෙනවනේ. මම මේ කියන්නේ උඩ පැත්තට නෙමෙයි අනිත් පැත්තට. අවීතිමාන අරගදිරි වගේ ගියා නම් අපට පව කරන්න අවස්ථාවක් නැහැ ගොඩක් දුරට. හිතින් වෙන පව සිද්ධ වෙන්න පුළුවන් සමාන ද්වේෂය වගේ දේවල් ඇති වෙලා. නමුත් අතින් පයින් නම් ඉතින් ගොඩක් දුරට පව සිද්ධ වෙන්නේ දෙයක් නැහැ. මොකද එහෙලාවට පව සිද්ධ කරන්න නෙමෙයි තියෙන්නේ කරපු පව වල විපාක දෙන්න නෙමෙයි තියෙන්නේ. වච්චී වච්චී කිය කිය. නමුත් ඒක හරියන්නේ නැහැ. ගෙව ගෙවා මේක ඉවර කරන්න නම් පින්තුනේ තව කොච්චර කාලයක් කියලා ඉපදෙන්නද? ඒ මම මේ අදහස් කරන්නේ එකෙන් ඔබ පුල්ලි මකා ගන්න උත්සාහයක් දරන්න ඕනේ. ඒ නිසා තමයි ඔබ මේ බණ ටික අහන්නේ, මේ මග වඩන්නේ. බොහොම හොඳයි. ඒක කරන අතරතුර කරන්න පුළුවන් මේ පැලැත්තරයක් දාන වගේ වැඩක් තමයි පින්නේ. මම ඔබට කිව්වේ මේ පරිසරය මාරු කරගන්න කියලා. මොකද පරිසරයෙන් තමයි ඔබට විපාක අදින්නේ. ඉතින් මට පැහැදිලි මේ නෝනා හෝ මේ මහත්මයා හෝ මේ මහත්මිය ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ කියලා මට තේරෙනවා. ඔබ ඒකෙන් මම පටන් ගන්න උරුම කිව්වේ පින්නේ. ඔබ ගැන පුදුමාකාර අනුකම්පාවක් අපේ හිතේ ජනිත වෙනවා. මොකද ඔබ දැන් මාර කිව්ව වගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. ගිරේට හොවෙච්ච පුවක් ගෙඩි වගේ. වැරදි කියලා දන්නවා. නමුත් දැන් එකම දෙයක් පස්සේ එනවා හැම වෙලාවෙම. දැන් මං සමහරට මේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති මෙතන ඇත්තේ. දැන් මේ කෙටියෙන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ මං විස්තර පුරවන්නම්. සමහරට මේකම නොවෙන්න පුළුවන්. ඒක අපි නම්ගම් සඳහන් කරන්නේ නැත්තේ. ඉතින් වැඩක් නැහැ නම්ගම්. මොකද නම් වලට නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හිත් වලට. ඒකයි නම්ගම් සඳහන් කරන්නේ නැත්තේ. පින් කරද්දිත් එහෙමයි. ඔබ පින් කරද්දි අපි නම්ගම් කියන්නේ නැත්තේ පින් උදේ නම් වලින් නෙමෙයි පින් කරන්නේ හිත් වලින්. ඉතින් හිතේ නම් මොකක්ද? ඒකයි. ඔබේ අම්මයි තාත්තා අපට දුන්න දෙන්නේ හිත කරනමක් නෙමෙයිනේ. එහෙනම් ඒ හිත වැය වෙලා කොච්චර වෙලාද? ඉතින් නමක් දුන්නේ කෙනෙක්ට. නමුත් කෙනෙක් නෙමෙයි පින් කරන්නේ හිතක් පින් කරන්නේ. ඒ නිසා තමයි අපි ඔබ පින් කරද්දි නම් කියන්නේ නැත්තේ. ඒ වගේ තමයි මේ ප්‍රශ්නවත් නම් වැඩන්නේ. එතකොට මට හිතෙන්නේ මෙතන මේ වගේ ප්‍රශ්නයක් ඇත්තේ සමහර ලාට ටිකක් කාමය වැඩිපුර ජනිත වෙනවා ඇති. ඒ මොකක් හරි කවුරු හරි පුද්ගලෙක් අරමුණු කරගෙන එතකොට එතනින් ගැලවෙන්න යම් උත්සාහයක් දරනවා ඇති. මම අපි හිතමු මේ මහත්යෙක් කියලා. ඒ මහත්ය යම් උත්සාහයක් දරනවා එතනින් ගැලවෙන්න. නමුත් කොහොම හරි පින්වතුනි නැවත මේ පුද්ගලයා මුණගස්සනවා. මේ සමහරවිට ඔබ ඉස්සර අපි බලපු ෆිල්ම් වල ඔබ සමහර දැනුත් ෆිල්ම් බලනවා නම් ඒවල එහෙම සමහර ඒවා ඇති. කෙනෙක්ගෙන් අයින් වෙන්න ඕන කියලා එයා අයින් වෙන ඔෆිස් එකෙන්. ගිහලා අනිත් ඔෆිස් එකට ඇද්දි එතන ඉන්නවා. නැත්නම් එතනින් අයින් වෙලා ඇද්දි බස් එකේ ඉන්නවා. නැත්නම් ඉන්නවා කෝච්චි ඉන්නවා. නැත්නම් සුපර් මාකට් එකේ ඉන්නවා. නේද? හරින් නිකන් පස්සෙන් එනවා වගේ කොහෙන් ගැලවෙන්න හදුවත් තව තැනකින් අහු වෙනවා. ඉතින් ඒක මෙහෙමයි පිළිදෙන්නේ. සසර ගනුදෙනු හැටි ඔය. මේ සංසාරයේ ගනුදෙනු ඇති කරගත්ත හැටියට එතන ඒ ගනුදෙනු පියවෙන්න. එහෙනම් පින්නේ මොකක් හරි ගනුදෙනුවක් විපාක දෙන්න නම් දැන් පරිසරයේ හැදෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය දෙයක් පින්නේ. එකම කෙනා අපව මුණගස්වන එක. හරියට නිකන් ඔබ අපිටම කාත් එක්ක හරි පින්නේ විවාහ වෙලා හිටියා කියලා ළඟ ළඟ අද්දවුවල. ඉතින් ගොඩක් දුරට පින්නේ අද ඔබ විවාහ වෙලා ඉන්නේ එහෙම කෙනෙක් ඒ කෙනත් එක්ක වෙන්න පුළුවන්. මොකද ඔබ කොහෙ ගියත් වෙනදනේ එයා මුණ ගැහෙනවා අය. ඒ විවාහය සිද්ධ වෙන්න. මොද සසරේ වැඩි හරියක් පුරුදු කරපු දේවල් නිතර නිතර රැස් කරගත්ත කර්ම වල විපාක ඵල දෙන්න තමයි ඒ සසර ගමඳුන පියවෙන්න ඒ කටු සිද්ධ වෙන්නේ ආකාරයට. ඉතින් එතකොට එතනින් නිදහස් වෙන්න කරන්න දෙන්නේ පින්වතුනේ ඇත්තටම මග වඩා ගන්න එක. මොකද එතකොට ඔබට කසාද බඳින්න අවශ්‍යතාවයක් නැති වෙනවා. විවාහ වෙන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. විවාහ වෙන අවස්ථාවක් නැති ඉඳින් පින්තුනේ ඔබේ ඔබගාව යම් අවබෝධයකටපත් වෙන්න එපැයි. කාමයේ කෙනෙක් පිළිබඳ අදුතරේ මාත්‍රයක් හරි දුර වෙන පටන් ගන්න එපැයි. ඒකයි. ඉතින් ඒක කරගෙන යන අතරවාරේ මේ වගේ තැන් වලින් කොහොමද නිදහස් වෙන්නේ කියන ප්‍රශ්නෙට මට මුලින්ම උත්තර දෙන්න තියෙන්නේ සසර ගනුදෙනුවේ ස්වභාවය ඔබ බව තේරුම් ගන්න. එතකොට එකම පුද්ගලයන් නැවත නැවත ඔබට මුණ ගැහෙනවා නම් ඔබ තේරුම් ගන්න මේ ඔබේ තියෙන විශේෂත්වයක් නිසා නෙමෙයි එයා ඔබ ගාවට එන්නේ. ඒ කියන්නේ ඔබ මේ ලෝකේ ස්පෙෂල් කෙනෙක් නෙමෙයි. ඔය තියෙන තනිකර සසර ගනුදෙනුන ස්වභාවය. ඒතර ඔබටම තේරෙනවා නම් පින්විතනේ ඔබව පාපයට හැරෙන්නයි මේ අවස්ථාවේ එන්නේ කියලා. ඉතින් ඔබ කල්තිය එක දන්නවනම් හරියට වාහනේ පදවගෙන යද්දි පින්වතුනි කන්දක් නැග්ගනම් දැන් ඔබ දන්නව නේද පල්ලමක් එන්නේ කියලා ඉස්සරහට. එහෙනම් ඊට පස්සේ පින්වතුනි මෙච්චරලා ඔබ බොහොම අමාරුවෙන් දැන් මේ වාහනේ නගින්න අර ඇක්සලරේටර් එකේ කෙලිම චැසිය වදින්නම පාගලගෙන ඉන්නේ දැන්. හැබැයි පින්වතුනි කන්ද මුදුන නැග්ගට පස්සේ දැන් ඔබ දිගරම එහෙම තියන් ඉන්නේ නැහැ නේද? මොකද ඔබ දන්නව දැන් කන්ද මුදුනට ආව කියලා කියන්නේ එතනින් යන්න තියෙන්නේ පල්ලම කියලා. ඊරවස මොකද කරන්නේ? ඊරවස කරන්නේ ගියර එකක් පුළුවන් නම් අඩු කරගෙන අඩු ගියර එකකට දාලා කකුල බ්‍රේක් එකේ තියාගෙන පුළුවන් තරම් හිමින් ඒ කඳ පල්ලෙහාට බහිනවා. වාහනේ පදවනවා. දැන් ආන්න මේ වගේ පින්තුන ඔබ දන්නවනම් දැන් මේ අවඩක් වෙන්න තමයි මේ පරිසරය හැදිලා ඉන්නේ. මට විතරක් නෙමේ සමහරට ඒ පුද්ගලයාටත් එහෙමමයි. එහෙනම් පින්තුන ඔබ ඔබ ගැනත් එයා ගැනත් හිතලා ඇත්තට මේ වෙලාවේ අනුකම්පාව ජනිත කරගන්න අවස්ථාවක් එයා ගැනත් ඔබ ගැන විතරක් නෙමෙයි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරනවා නම් පින්වතුනි තව කෙනෙක්ව වර්ධේ පොළඹවා ගන්න එක කොච්චර වැරදිද කියලා කල්පනා කරලා බලන්න. අපි තුම එයාට ඕනේ වැරද්දක් කරන්න කෙනෙක් ඉන්නවා එයාට ඕනේ පින්වතුනි ඔබත් එක්ක කාම සේවනය දෙන්න වැරදි කාම සේවනය. ඔබ දන්නවා එයා ඒක කරොත් එයාටත් පව් සිද්ධ වෙනවා. සමහරට එයා පවුලකේ පවුල්කාරයෙක්. සමහර පින්වතුනි ඒ පවුල කඩා කප්පල් වෙනවා. සමහරට දරුවෙන් අම්ම කෙනෙක්. ඒ දරුවන්ට පින්වතුනි යන්නේ නැතන් නැති වෙනවා. සමාජයෙන් පුදුමාකාර විදිහට අවලාද අහන්න සිද්ධ වෙනවා. බින්දින යවන්නේ වගේ හරි කල්පනා කරලා. ඔබ ඒ වෙලාවේ ඒ පුද්ගලයා ගැනත් කල්පනා කරලා ඔබ ගැනත් කල්පනා කරලා නැවත නැවතත් තින්තුනේ උත්සාහ ගන්න ඕනේ තමන් මේ වරදින් මුදවා ගන්න. ඉතින් මේ ඔක්කොම දහම් ආපදයට පත් වෙනකම්. ඒකයි කියන්නේ බින්දින දහම් ආපදයට පත් වෙන කියලා පුළුවන් තරම් ඉක්මනට. මොකද දහම් ආපදයට පත් වෙච්ච මනසට තින්තුනේ වැරදි කරන්න හිතෙන්නේ වැරදි කරන්න හිතෙනව නවත්තන් ඉන්නවනේ මේ බලන්න කොච්චර නිදහස්ද කියලා. කාමයේ වර්ධව හැසිරෙන්න හිතෙන්නේ නැහැ. මිසක් කාමයේ වර්ධව හැසිරෙන්න හිතෙනවා මන්නම් බලන්නේ බන්නම් බලන්නේ මන්නම් බලන්නේ අම්මෝ බැලුවොත් නම් මට ඉන්න බෑ. ඒක නෙමෙයි පින්නේ ධම්ම ආબોධය කියලා කියන්නේ. ඔය 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 හිරයක් නෙවෙයි තියෙන්නේ. හිරෙකදරක මිනිස්සෙක්ව දාලා හිතන්නකෝ මහා අධික ලෙස කාමයේ ජය දෙන මිනිස්සෙක්ව හිරෙකදරක දාලා ඒ හිරෙකදර යකඩ ගේට්ටුවෙන් එළියේ බොහොම හැඩවැඩ විදිහට ඇඳගත්ත ගැහැණු ළමයි ටිකක් ඇවිල්ලා එතන ගැවසෙනවා. දැන් අර මනුස්සයර පින්වතුනි මොනතරම් පීඩාවක්ද ඒක? වැරදි කරනවා. වැරදි කරන්නේ නැහැ. ඇයි? වැරදි කරන්න බෑනේ. ඇයි හිරෙකදර නින්නේ? දැන් මේ මනුස්සයා නිවිලා දින්නේ. හිත නිවිලාද තියෙන්නේ? දැන් නැත්තම් මිනිහ හිත හොඳටම ගිනි ගන්නවද මේ වෙලාවේ? අන්න ඒකයි කියන්නේ. අන්න ඒ වගේ පින්වතුනි. කැලෑ මාරු කරලා වැඩක් නැහැ. පුල්ලි මකා ගන්න උත්සාහ ගන්න නැත්තම්. ඉතින් මේ ඔබට හොඳටම පැහැදිලි වෙන්නේ එහෙම හිත නැඹුරු වෙනවා නම් ඒ විපාක ඇදෙනකොට ඒ පුද්ගලයා නිතර ඔබට මුණ ගැහෙනවා නම් නිතර ඇහැට ගැටෙන්න එනවා නම් පිටින් ඔබට තේරෙනව නේද මේ හිත හැම වෙලාවෙම මේක ඉල්ලනවා නම් ඔය තනිකරම පීඩාව ඔය හිතේ හටගන්න කියලා. අන්න එහෙනම් පින්වතුනි ඔබ කල්පනා කරලා බලන්න මේ වෙලාවට දහම දාගන්න උත්සාහ කරන්න. දහම මානසිකාරය කරගන්න උත්සාහ කරන්න. මොකද්ද මේ වෙන්නේ මේ හිතට? ඒ අදාළ පුද්ගලයා පින්නේ මේ ලෝකේ හැමෝටම ලස්සන නැහැනේ. හැමෝටම ප්‍රියකරු නැහැ ඒ රූපේ. ඔබට විතරයි ප්‍රියකරු. එහෙනම් ඒ ප්‍රියකරු බව, ඒ ලස්සනයි කියන ස්වභාවය, ඒ හැඟෙන හැඟීම හැඟීමක් මිසක් ඒ පුද්ගලයා ගාව තියෙන එකක් නෙමෙයිනේ. නැත්තම් හැමෝටම එයා ගැන හිමිතෙන්නේ බෑ. එහෙම නැහැනේ. එහෙනම් ඒක එයා ගාව තියෙන එකක් නෙමෙයිනේ. ඔබට හැඟෙන පිස්සුවක් විතරයි. නැන් මේකයි මම කියන්නේ. ඒ නිසා බෙදෙන අන්න ඒව ගැන කල්පනා කරලා බලන්න. ඉතින් ඒ වගේම පුළුවන් තරම් පින්වදිනේ පින් කරන්න ඔබ. නැන් ඔබ ඒ පව් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා, දසකුසලයට නැඹුරු වෙන්න පුළුවන් අවස්ථා මග හැරගන්න සම්මයා ප්‍රයෝග යොදන අතරේ ඔබ පින් කරන්න පින්වදින අදිෂ්ඨාන කරලා මට මේ හිතේ මේ හටගන්න රාග හැඟීම්, ද්වේෂ හැඟීම්, මෝහ හැඟීම් දුරු කරගන්න මේ පුණ්‍යශක්ති උදව් වේවා කියලා. මොකද පින්නතනේ ඔය හිතේ අප්‍රසාදේ නිසයි ඒ වගේ අදහස් හිතකට බහින්නේ. කවදාකවත් ප්‍රසාද හිතකට පින්නතනේ රාග දේශ මොහ අදහස් බහින්නේ නැහැ. මම මේ කතා කරන්නේ විශේෂයෙන් දස කුසලයේ සම්බන්ධයෙන්. හරිද? පින්නට ගන්න පුළුවන් පින්නතනේ රාගේ කොටසක් නෙපින කියලා කියන්නේ. නමුත් මම ඒ රාගය ගැන කියන්නේ මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ දස අකුසලයේ පැත්තට නැඹුරු වෙන්න පුළුවන් අපිතුම ලෝභ දෝෂ මෝහ කියලා ගමුකෝ රාගයේ පැත්තකින් තියලා ලෝභ දෝෂ මෝහ. එතකොට මේ ලෝභ දෝෂ මෝහ කියලා කියන්නේ අකුසල මූල. එතකොට අකුසල මූල පින්තුනේ හිත කර නැගෙන්නේ නැහැ හිතේ ප්‍රසාදය තියෙන වෙලාවට. එහෙනම් ওই හිතේ ප්‍රසාදය නැති නිසා තමයි ඒ වගේ විපාකයක් ඇදිලෙන වෙලාවට ඔබට ඒක ඒකර නැඹුරු වෙන්න හිතෙන්නේ. මොකද මේ හිතේ ප්‍රසාදය නැති නිසා පින්තුනේ හිත හිතට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ප්‍රඥාව පහළ වෙන්නේ නැති නිසා පින්තුනේ හිත අවිද්‍යා අන්ධකාරයෙන්ම නිතරම කටයුතු කරන්නේ. රාගද නැත්නම් ලෝභ දෝෂ මෝහ අදහස්මයි හිතට බහින්නේ. එතකොට කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මේ හිතට ඇදෙන්නේ දෙන ඉතින් එහෙනම් කරන්න පුළුවන් දෙයක් තමයි පින් කරන්න. පුළුවන් නම් බෙදෙන ඒ වෙලාවෙත් පිනක් කරන්න. ආත්මංචාර අහු වෙන්නේ නැතුව හැබැයි. ආත්මංචාර අහුන තේත් ඉවරයි. කොයි වගේද? අනේ අපි තුන් බස් එකේ ඉන්නවා. දැන් තරුණ කාන්තාවක් ඉන්නවා. දැන් ඔබ හිතනවා දැන් මට මෙයා ගැන කාම හැඟීමක් නැන්නේ. මම පිනක් කරන්න ඕන. ඔබ බලනවා එහා පැත්තේ පොඩ්ඩක් ඔබ එහෙට මෙහෙට වුණා නම් තව එක්කෙනෙක් වාඩි වෙන්න ඉඩ හදා ගන්න පුළුවන් සීට් එකේ. දැන් ෂෝක් නේද? දැක්කද මිනිහ ආත්මචාරව වෙන හැටි. දැන් ඇයි හාමුදුරුවෝ කියවන පිනක් කරන්න කියලා? හරි මං දැන් පිනක් කරන්නයි යන්නේ. චුට්ට පැත්ත කර වුණා සීට් එකේ නංගි වාඩි වෙන්න එහා පැත්තේ. ඉඩ දෙනවා. දැන් මොකද ඔය කරේ? පිනක් කරනවා කියලා හිතාගෙන පිනක් නැතන පිනක් නෙමෙන වෙලා තියෙන්නේ. ඔය ආත්මචාරව. ඒ නිසා ඒ වගේ වට අහු වෙන්න එපා. නැත්තම් නංගි මම වගේ බෑග් එක අල්ල ගන්න. එළබෙ ද පින් කරන්න කියලා මේ හිතාගෙන. ඒව නෙමෙයි පින්වලු. බුදුගුණ සජ්ජහන කරන්න පුළුවන් නම් ඒ වෙලාවට හිත ඇස් දෙක පියාගෙන. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අපි ඔය ටික කියද්දී ඇති. ඔය ටික කියද්දී පින්වෙන ඔබ ඔබගේ හිත ඔබේ හිත ඒ වෙලාවට මහා ප්‍රසාදයටපත් වෙනවා. තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණ කඳ ඒ වෙලාවට ඔබට සිහිපත් වෙන්නේ. ඇස් දෙක පියාගෙන මතක් කරගෙන ඔබ ඔබ හිතාගෙන ඔබ බුදු මන්දිරේ ඉන්නේ කියලා අපි ආරාමේ. මේ ඔබේ ආරාමනේ කොහොමද? ඔබ ඔබේ ආරාමේ බුද්ධ මන්දිරේ ඉන්නේ කියලා හිතාගෙන ඇස් දෙක පියාගෙන දැන් බුදුගුණ සජ්ජනා කරන්න හිතේ. ඔබට මතකගෙන ඔබ බුදුගුණ සජ්ජනා කරපේටි ආරාමෙට ඇවිල්ලා ඇස් දෙක පියාගෙන අර පිරිත් නූලත් අතින් අල්ලගෙන ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඔන්න ඉදිරි පටන් ගන්නකො තේරෙන්නේ. තථාගතයන් වහන්සේ කියලා තියෙනවානේ යම් වෙලාවක හිතට රාගයක් ද්වේෂයක් මෝහයක් ආවොත් මම මතක් කරගන්න කියලා. බජග්ග සූත්‍රය අරගෙන කියවලා බලන්න පිරිත් පොතේ තියෙනවා. තථාගතයන් වහන්සේ නැමැති ඡත්‍රය නැත්නම් මේ කොඩිය දිහා බලන්න. ඒ කියන්නේ බුදුගුණ සිහිපත් කරගන්න. එතකොට හිරුදුඩු පිනු බිඳුවක්සේ ඔය හිතර නැගිච්ච කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, සංකල්පනා පිංගුතුනි නකුට පස්සේ ගහගෙන යන බල්ලෙක් වගේ දුවගෙන යනවා. ඒ වෙලාවට බින්න ඔබ රැකෙන ඒ නිසා. අන්න එහෙම දෙයක් කරන්න. ඒක ඔබ ඒක කරන්න පටන් ගත්ත නම් පිංගුතුනි මේ පටන් ගන්න එක තමයි අමාරු. ස්ටාර්ට් එක ගන්න. ඉස්සෙල්ලා ඇස් පියා ගන්නකෝ. ඇස් දෙක පියාගෙන ඔබ හිතා ගන්න. මම දැන් බුද්ධ මන්දිරේ ඉන්නේ. බුද්ධ මන්දිරේ ඉන්නවා කියලා කිරව සායබර සින්දු කියවෙන්නේ නැහනේ ඉතින්. නේද? ජෝතිපාලගේ නම්බර් එකක් කියවෙන්නේ නැහනේ ඊට පස්සේ. ඊට පස්සේ කියවෙන්නේ බුදුගුණ. ඒ බුදුගුණ කියවෙන පටන් ගත්තට පස්සේ බින්න අර 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 ආපු කාම සංකල්පනාව එහෙමම ඇරිලා යනවා. ඉතින් අන්න ඒ වගේ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් ඔය කරන්නේ පිනක්. ඒ වගේ නිකම් පිනක් නෙමෙයි එසේ මෙසේ පිනක් නෙමෙයි පිටින් මහා පුදුමාකාර විදිහේ පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් නැගෙන පිනක් ඒ කරන්නේ. ඒ පින කරන වෙලාවට පිනේ හිතේ පින කියලා කියන අපි කතා වුණානේ පින කියලා කියන්නේ හිතේ ප්‍රසාදයට. ඉතින් හිතේ ප්‍රසාදය නැගෙන වෙලාවට අප්‍රසාදය නිසා මොකද අප්‍රසාදයයි පීඩාව. අවිද්‍යාව දුෂ්ණ නිසා පීඩාව හට ගන්නවා. ඒ නිසා අප්‍රසාදය. ආන්ගේ අප්‍රසාදය නිසා මෙච්චර වෙලාවක් හිතට නැගිලා ආපෝ ඒ කාම සංකල්පනාවක් වේවා ව්‍යාපාද සංකල්පනාවක් වේවා විහිංසා සංකල්පනාවක් වේවා පින්තුනේ ඒක එහෙමම පහ වෙලා යනවා ටික වෙලාවකට හරි ආ ටික වෙලාවක ඒක කරහම් පින්තුනේ ඔබට හරි ඒක ආයේ ප්‍රශ්නයක් නැහැ අන්න එහෙම වගේ කරලා බලන්න. ඒ වගේම පින් කරන ගමන් වෙනත් පින් කරන ගමන් වෙන අවස්ථාවල අධිෂ්ඨාන කරන්න පින්වතුනි. මේ කරන පුණ්‍ය ශක්තිය මට හැකියාව ලැබේවා. ඒ වගේ අවස්ථාවවලදී ඒවට මුණ දෙන්න. පින්වතුනි, ඒ වෙලාවට නැගින්නකොට සම්මා වායාම. ආරෂ්ඨාංගික මාර්ගයේ කොටසක් වේ. ඔබ සෝතාපන්න ඵලයේ පිහිටා නැතුව හිටියත් පින්වතුනි, ලෞකික මට්ටමින් හරි ඔබ ඒ දස කුසලයේ නොකර ඉන්න උත්සාහ කරන එක පින්වතුනි, අපිට ලෞකික සම්මා වායාම විදිහට ගන්න පුළුවන්. ලෞකික මට්ටමේ වරදක් වෙන එක වළක්ව ගන්න ඔබ ගන්න උත්සාහය කොච්චර වටිනවද? පෙර උපන් අකුසල් නැවත නූපදින්නට උත්සාහ කරනවා. පෙර නූපන් අකුසල් කිසි දිනක නූපදින්නට වෑයම් කරනවා. මේ කොච්චර වටිනවද? අන්න ඒ දේ උත්සාහ කරලා බලන්න. ඉතින් මේවා කරොත් වෙනද නෑ. ඇත්තටම ඔබට උත්සාහ කරගත්තොත් පුළුවන්. මේ එකක්වත් බැරි දේවල් නෙමෙයි. බැරි දේවල් අපි ඔබට කියන්නේ නැහැ කරන්න කියලා. හිතකර නම් පුළුවන් මේව කරන්න. අපිට ඒවා තියෙනවනේ. එහෙනම් කරා. ඒක ටිකක් පුරුදු වුණාම හරියනවා. ඒ වගේ අවස්ථාවක ටිකක් පුරුදු වෙන. සමහර ලාවට ඔබට පුරුදු වෙන්න පුළුවන් gedera නිකන් ඉන්න ගම. දැන් එහෙමත් එකක් තියෙනවානේ. සමහර ලාවට දැන් හිතන්නකෝ ඔබ යුද්ධයට ගිහිල්ලා පින්නතුනේ කඩුවෙන් කොටන හැටි පුරුදුලා වැඩක් නැහැ නේද? හතුර ඉන්න තැන එක පුරුදු වෙන නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ එකෙන් කෙලින්ම පුළුවන් තරම් ඉක්මනට ඒ හතුර විනාශ කරලා දාන්න. ඔබ දන්න ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම දාලා. නමුත් ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පිටින් හතුර නැති වෙලාවට. ඒ නිසා ඔබ gedera ඉන්න ගමන් ඔබ කල්පනා කරලා බලන්න මට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මොකද මම කරන්නේ? ඔබ හිතින් එක ප්ලේබැක් කරන්න. නැත්නම් හිතින් රිහර්සල් කරන්න. ඔබ හිතින් මව ගන්න ඕන දැන් මම බස් එකේ ඉන්නවා. ඒ පුද්ගලයා ඒ අදාළ තැනට ඇවිල්ලා ඉන්නවා. ඕන දැන් මට මේ වෙලාවේ කාම හැඟීමක් දැනෙ දෙනවා. සමහරවල් ඔබට ඒක හිතද්දිත් කාම හැඟීමක් දැනෙ දෙන්න පුළුවන්. නම් මේ වෙලාව ආතුර වෙන්නේ නැති වෙයි ගොඩක් දුරට. මොකද ඒක නෑ එතන නැති නිසා. හිතින් මවාගත අවස්ථාවක මේ තියෙන. දැන් ඔන්න ඔබ මේ සංසිද්ධිය ප්ලේබැක් කරනවා. මොකද ඇස් දෙක පියාගත්තා. බුද්ධ මන්දිරේ හිතින් මවාගත්තා. බුදුගුණ සජ්ජනා පටන් ගත්තා හිතින්. එහා මෙහා මිනිසුන්ට ඇහෙන්න කියන්න ඕනේ. ඔබට හිතින් කියන්න පටන් ගන්න. දැන් ඔබ ටිකක් එක ප්‍රැක්ටිස් කරන්න. විනාඩි කීපයක්, විනාඩි 2 3ක්, විනාඩි 4ක් 5ක් ප්‍රැක්ටිස් කරන්න. ඔන්න ඔයක පිළිගනිමි කීප සැරයක් කරන්න. එහෙනම් ඔබ ටිකක් අපි තුමු ටිකක් දරුණුවට මේ ප්‍රශ්න ඔබ ගාව තියෙනවා කියලා. ටිකක් වැඩිපුර කරන්න. මේ කාමයේ සම්බන්ධ විතරක් නෙමෙයි. අපි තුමු කෙනෙක් තරහ යනවා කියලා. කවුරැයි කෙනෙක් කියන එයා දැක්කම හැම වෙලාවෙම තරහ යනවා. ඒතර පින්නේ තරහ නැගෙනවා කියලා කියන්නේ ඔබට ඒ වෙලාව නැගෙන ව්‍යාපාද හිතක්. සමහර ඒ මනසට හිංගී හිංසා කරන්න හිතක් නැගෙන්නේ. ඒකෙන් අවද වෙන්නේ එයාට කලින් ඔබට. ඉත අපරාධනේ. එහෙනම් කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් කරගන්න, ඇස් දෙක පියාගෙන බුදුන් සජ්ජහනම් කරන්න. වාහනේ පදවන ගමන් කරන්න එපා මේක බෙය. ඇස් දෙක පියාගෙන බුදුන් සජ්ජහනම් කරන්න. ඒ වෙලාවේ හැරෙනකොට මම හිතන වෙන ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක් මේ තියෙන්නේ. වාහනේ පදවන ලාවක එම් වගේ කරන්න නැතුව සාමාන්‍ය ලාවක ඒකම ඔබට කියන්න ඕනේ නැහැ නමුතුෙන්. ඇයි කියලා? නෝ සාමාන්‍ය ලාවක පින් ඔබට කරන්න පුළුවන් බස් එක යන ගමන්, කෝච්චිය යන ගමන් නේද? නැත්නම් ඔබ කොහරි වාරලා තේ කප් බිබී ඉන්න ගමන් මොකක් හරි දකින්න. අපි තුමු ටීවී එක බලන ලාවට. ඒත් ඔබට එහෙම දේවල් පේනවා ටීවී එකේ. ටීවී එක බලන්නත් ඕනේ. නැවත් අරවත් අනවශ්‍ය දේවලුත් පෙන්නනවා ඒ වෙලාවට. දැන් ඔන්න හිත ටිකක් ගැස් වුණා. අන්න ඒ වෙලාවට ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් ඔබ ප්‍රැක්ටිස් කරන්න තියෙන ප්‍රැක්ටිස් කරන දේවල් පින් උතුණි කරන්න ප්‍රැක්ටිස් කරපු දේවල් කරන්න හරි පහසුයි. ප්‍රැක්ටිස් නොකරපු දෙයක් කරන්න අමාරුයි. දැන් හොඳ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා, ක්‍රිකටර්ස්ලා, ඒ හැම කෙනෙක්ම පින්නතුනි, ඒගොල්ලෝ ගහන ෂොට්ස් පාපන්දු ක්‍රීඩාවේ හෝ වෙන්න පුළුවන්, බැට්ස්මන් කෙනෙක් තමන්ගේ අතට ගත පිට්ටෙන් කරනවා වෙන්න පුළුවන් පින්න, ඒවා 10,000 වතාවක් එකම ෂොට් එක පුරුදු වෙලා තියෙන පින්නතුනි. එකම මූව් එක පුරුදු වෙලා තියෙන. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒ අවස්ථාව උදා වෙච්ච ගමන් ටග් ගාලා පින්නතුන අර මෝඩ් එකට යන්න. ඒ මෝඩ් එකට ගියපු ගමන් ආපහු සරයක් යෝනසෝ මනසිකාරයට පත් වෙනවා. යෝනසෝ මනසිකාරයට පත් වෙච්ච ගමන් හිත ප්‍රසාදයට පත් වෙනවා. දැන් ප්‍රසාද හිතේ පින්න අර චේතනා දුවන්නේ. අන්න ඔබ නිදහස් වුණා. ඒ නිසා ඔබ වෙලාව හොයාගෙන පින්නේ නිකන් ඉන්නේ මම ප්‍රැක්ටිස් කරන්. මොකද්ද? ඒ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවට හිතේ බුදුගුණ සජ්ජහනාව කරගන්න අවස්ථාවක් හොයාගන්න. ඔබ හිතලා බලන්න තථාගතයන් වහන්සේ ඔබ ගැන මොනතරම් ආඩම්බර වේද කියලා පින්වතුනි ඔබට කියන්න පුළුවන්කම තියෙනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මෙන්න මේ අවස්ථාවේදී මගේ හිතේ කාම සංකල්පනාවක් ආවා. නව දෙවියලායි මං ඇස් දෙක පියාගෙන මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මනසිකාර කරා. ආන් ඒ වෙලාවේ ස්වාමීනි ඒ හිතේ නැගිච්ච කාම සංකල්පනාව එහෙම පහ වෙලා ගියා. එනේ බුදුහාමුදුරුවෝ සාදුකාරයක් දෙයි. ඒක අන්න ඒ වගේ පින්වතුනි ප්‍රායෝගිකව දේවල් කරලා බලන්න. ඉතින් මේ හැම එකක්ම හැබැයි මතක තියාගන්න මම අර කලින් කියපු කාරණාව. මග වඩන අතරේ කරන්න ඕන දේවල්. මේකක්වත් මග වඩනවට විකල්පයක් එහෙම නෙමෙයි. මම ආයෙත් කියනවා මේ කියපු දේවල් මග වඩනවට විකල්පයක් එහෙම නෙමෙයි. මේවා කර කර හිටියා කියලා පින්වතුනි ඔබ නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ බුදුගුණ සත්‍යයෙන් නිවන් දකින්නේ නැහැ කියලා නෙමෙයි මං කිව්වේ. තේරුම් ගන්න. රහතන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි කාන්තාවක් ඔහොම නෙමෙයි හෙළුවෙන් දැක්කත් උන්වහන්සේ ඇත්තක පියාගෙන බුදුගුණ සත්‍යනව කරන්න උණු උත්මයක් නෙමෙයි. උන්වහන්සේට පින්නේ කාම සංකපණ නැගෙන්නේ. නැගිච්ච කැටපත් කරනව නෙමෙයි. නැගෙන්නේ නැත්තේ ඇයි? මග වඩලා තියෙන නිසා. සත්‍ය අවබෝධයටපත් වුණා. අවිද්‍යාව පහ වුණා, විද්‍යාව උදා වුණා. මේ ලෝකේ යථාභූතව දකින්න පුළුවන් හැකියාව උන්වහන්සේට ලැබුණා. ආන්ගේ ඥානය පහළ වුණා. ඒ නිසා උන්වහන්සේට පේන්නේ පින්වතුනේ මස්ලේ කඳකුයි සිත්වලකුයි. මස්ලේ කඳක් පේනවා, හිත්වලක් පේනවා. එතන සත්වයක් ඉන්නවා කියලා උන්වහන්සේට හැඟෙන්නේ නැහැ. කාන්තාව කියලා සම්මුතියෙන් දන්නවා. නැවත එතනින් එහාට පින්වතුනේ උන්වහන්සේට කාම සංකල්පන නැගෙන හේතුවක් නැහැ දැන් එතනින් එහාට. ඒක අභෞවියයි. ඒකයි. ඒක පදනමක් නැහැ. අන්න ඒකයි කාරණා. ඉතින් එතකොට එහෙනම් අන්න ඒ ක්‍රමයේ උත්සාහ කරලා බලන්න. තවත් ප්‍රශ්නයක් තියෙනවා පින්වතුනි. ස්වාමීන් වහන්ස මමත් මගේ මහත්තයාත් ජාත්‍යන්තර පාසලක ගුරුවරුන් වශයෙන් රැකියාව කරන අතර අපි දෙදෙනා අවුරුදු 6ක පමණ සිට දහම් ශ්‍රවණය කරමු. මේ සංසාරයේ අපට හමු වූ කල්යාණ මිත්‍රය ආරාමයයි. සත්සත්. අප දෙදෙනා එක් වතාවක් භාවනා වැඩසටහනකට සහභාගී වී තිබේ. අප මෙතෙක් ඇසු දහමෙන් මේ ලෝකයට අපි ආවේ මොකටද කියන දේ තේරුනේ බණ ඇසීමෙන්. අපගේ එකම පුතු ජේතනාරාම අප ආරාමයේ පැවිදි කිරීමට දෙමාපියන් වශයෙන් ඉතාම කැමැත්තෙන් සිටින්නේ. මගේ මහත්තයාත් පැවිදි දිවියට පත්වන්න බලාපොරොත්තු සිටි මමත් පැවිදි වීමට කැමැත්තෙන් සිටිමි. පුතාත් අපේ දහම් වැඩවලට හැම අවස්ථාවකදීම සහභාගී කරගන්න අතර ඔහු ඒ සඳහා කටයුතු කරන්නේ හරිම කැමැත්තෙන්. නමුත් ඔහුට මේ සමාජයෙන් වැරදි දෘෂ්ටි වැටී ඔහුගේ මනස වෙනස් වේ යයි මාහට බයක් ඇත. ස්වාමීන් වහන්සේ දරුවාගේ නිසි වයස පැමිණ නැතෙක් සිටින විට ආරාමයේ පැවිදි කරගන්නා වයස් සීමාව අපහට මග හැරෙනු ඇත. පුතුගේ නිසි වයස පැමිණෙන තුරු අප කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හරි වැටහීමක් අප දෙදෙනාටම නොමැත. එම නිසා අපේ සඳහා නිවසේදී කටයුතු කළ යුතු ආකාරයත් දරුවා කටයුතු කළ යුතු ආකාරයත් පැහැදිලි කර දෙන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා අවවාද අනුශාසනා ලබා දෙන්නේ නම් මහත් පිණකින්. කෙටියෙන් මේ ප්‍රශ්නට උත්තරය දෙනවා නම් මොකද කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා කියන ප්‍රශ්නේද පින්වතුනි මම හිතන්නේ මේ දේශනාවල කියන දේවල් කරනවා නම් හරි. ඒක දැන් කෙටියෙන් කියන්න තියෙනවා. ඒතර එහෙනම් ඔබ කරන්න ඕනේ එකේ ඉඳන් 50 දැන් කී 14ද 5ද කී හරි. ඒ ටික ඔක්කොම අහගත්තා නම් ඒවල ගොඩක් දුරට තියෙනවා. ආරාමයට ඒ ගන්න බැරි කාලය තුල ඔබ කටයුතු කරන ආකාරය මොකද්ද කියලා. ඔබේ ගෙදර ආරාමයක් කරගන්න හැටි පවපින් ඉදින් අපි මේ දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මට හරි මේ හරි ප්‍රශංසනීයයි දෙන්නේ මේ දෙමාපියෝ දෙන්න මොනතරම් ඒ අයගේ දරුවාගේ අනාගතේ හරියටම ප්ලෑන් කරනවාද කියන එක. මොකද ගොඩක් දුරට පින්විතුනේ දෙමාපියෝ දරුවන්ගේ අනාගතේ ප්ලෑන් කරනවා කියලා කරන්නේ ඒ දරුවට මරණකල් ජීවත් වෙන ක්‍රමවේදයක් හදලා දෙන එක. නැද්ද? මරණකල් මොන හරි කන්න එපැයි. ඒ නිසා කන්න ක්‍රමයක් හදලා දෙනවා. මරණකල් ඉන්න තැනක් එපැයි. ඒ නිසා ඉන්න තැනක් හදලා දෙනවා. මරණ කාල මොන හරි අඳින්න එපයි. ඒ නිසා ඒ ටික කරලා දෙනවා. මරණ කාල සතුටින් ඉන්න එපයි. ඒ නිසා ඒ ටිකත් කරලා දෙනවා. ඉතින් ඔන්න ඔය ටික කරලා දෙන එක තමයි දෙමාපියෝ තමන්ගේ වගකීම යුතුකම කියලා හිතාගෙන ඉන්නේ. නමුත් හරිනම් පින්වතුනි දරුවෙක් මේ ලෝකෙට ගෙනාව නම් ඒ දරුවට අයිතියක් තියෙනවා තථාගතයන් වහන්සේගේ දහම අවබෝධ කරගන්න. ඒ දරුවට අයිතියක් තියෙනවා නිදහස වෙන. මොකද ගන්ධබ්බෙක් වෙලා ඉඳගෙන බොහෝම කාලයක් දුක් විඳලා දැන් ඔය යන්තම් ඇවිල්ලා තින්නේ පිංගුතුනේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන දුකෙන් අත මිදෙන්න. ඉතින් එතකොට ඒ දරුවා ඒක කරගෙන නම් ඇවිල්ලා තින්නේ පිංගුතුනේ දෙමව්පිය හැටියට විශේෂයෙන් ඉතින් දහමක් කන ඇහෙනවා නම් ඒ දෙමව්පියන් දුකමක් වගේ කීමක් තියෙනවා ඒ දරුවාට ඒක හඳුන්වා දීලා ඒ දහම තුලින් ඒ දරුවගේ නිදහස් වෙන මාර්ගය විමුක්ති මාර්ගය විවර කරලා දෙන්න. ඒකයි මම කියන්නේ හරිම ප්‍රශංසනීයයි මේ දෙමව්පියෝ. මොකද එයාගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තමන්ගේ නිවන කරගන්න අතරවාරේ මේ තාත්තත් පැවිදි වෙන්න ඕන කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සාමාන්‍යයෙන් බොහොම වැදගත් විදිහට ජීවත් වෙන පිරිසක් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද ගුරුවරු දෙන්නම ජාත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන් නම් ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නම් පිළිගන්න බොහොම ඉගෙන කියාගත මිනිස්සුනේ මේ සමාජය ගැන යමක්මක් තේරුම් ඇති. ඒ වගේම දරුවෝ නොමග යන විදිය ගැන හොඳට දන්නා ඇති. ගොඩක් ජාත්‍යන්තර පාසල්වල උගන්වන ගුරුවරුන් නම් සමහර වෙලේ දරුවත් ඒ පාසලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇත්තේ. අවුරුදු 6 නේ ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන වයසේ. එතකොට මේ දෙමාපිය උත්සාහ කරන මේ දරුවා පරිස්සම් කරගන්න. මේ මම කියන කෙටිම දෙන අවවාද ටික තමයි දරුවව සියුමකර සම්බන්ධ කරන්න අවස්ථාවක් ලදසැනින්. අවස්ථාව ලදසැනින් දරුවව සියුමකර සම්බන්ධ කරන්න. මොකද එතකොට ඒ දරුවට කල්යාණ මිත්‍ර රැකවරණේ ලැබෙනවා. ඔච්චරයි පින්වතුනි ඔබේ දරුවන්ට රකින්න පුළුවන් එකම ක්‍රමය. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සැකේට නෙමෙයි. ධර්මයේ තවෙහිකු ඔබ රකින්නවා කියලා නෑ නේද උන්වහන්සේ කොහෙවත්. ධම තුලයි ඔබ රකින්නේ. සංඝයා වහන්සේ කියලා කියන පින්වතුනි ඔබට ඒ රැකවරණේ දෙන පිරිස. සංඝයා වහන්සේ ඔබ රකින්න බෑ. සංඝයා වහන්සේ කරන්නේ ඔබට ධම දෙනවා. මොකටද? රැක ගන්න. තම තමන්. අන්න එක දෙන පිරිස නිසා උන්වහන්සේලාගේ සංඝ රැකවරණය ලැබෙනවා කියන කාරණා අපිට කියන්න පුළුවන්. සංඝයා වහන්සේ දෙන රැකවරණය තමයි ඔබට ධම දෙන එක. කළ ඔබට බුද්ධ පෙන්වන එක. බුද්ධ දකින්න ධම ගන්නවා සංඝයා වහන්සේකින්. අන්න ත්‍රිවිධ රත්නයේ රැකවරණය. ඉතින් එහෙනම් කරන්න තියෙන්නේ පින්විතනේ මේ දරුවව දහමේ සම්මාදම් කරවන එක පුළුවන් තරම්. දැන් කොහොමත් පින්විතනේ මේ කියන විදිහට නම් ඒ දරුවා බොහොම කැමැත්තෙන් ඒ දෙමාපියන්ගේ මග පෙන්වීම යටතේ දැහැමි ජීවිතයක් ගත කරන බවක් තමයි අපිට තේරුම් යන්නේ. ඉන්දිකර මේ කටයුතු කරගෙන යන්න පුළුවන් තරම් අසත් පුරුෂයන්ගෙන් ඇසුරෙන් අයින් කරලා තියන්නේ දරුවව. ඒකට හොඳ ක්‍රමයක් තමයි නිතරම පින්විතනේ මේවා මේකයි මම කියන්නේ මේවා මේ දේශනාවල අපි කලින් කතා කරලා තියෙනවා. දිනපතා දරුවත් එක්ක කතා කරන ටික වෙලාවක් දෙමාපිය අරගෙන පුතේ මොනවද ඉස්කෝලේ කරේ පුතාගේ හොඳම යාළුවා ගැන මට කියන්න බලන්න මයි පුතේ පුතාගේ හොඳම යාළුවා කන්න කැමති මොනවද ඒවා ඉතින් අහන්න පින්වතුනි ඕන දෙයක් අහන්න ඒ ප්‍රශ්න අහන්න අහන්න ඒ දරුවා විවර වෙන්න පටන් ගන්නවා එතරේ දරුවාගෙන් ගණන් විද්‍යාව සිංහල මොනවද ඉගෙන ගත්තේ කියලා විතරක් අහලා වැඩක් නැහැ ඉස්කෝලේ මොනවද කරේ මොන්ටිසෝරි මොනවද කරේ පුතාගේ යාළුවා මොනවද කරන්නේ පුතා ගයාල මොනවාද කැමති සෙල්ලම් බඩු කියලා කියද්දි සමහරට කියයි මගෙත මගේ යාළුවා ෆෝන් එකට කැමති. ආ ෆෝන් එකෙන් පුතේ මොනවාද යාළුවා බලන්නේ? ඒ අය මගේ යාළුවා ෆෝන් එක ගනනලා ඒක බලනවා අංකල්ලා ඇන්ටිලා සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඒ ගැන සෙල්ලම කියලා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් දැන් නම් වැඩේ වැරදීගෙනයි මේ එන්නේ කියලා. ඉතින් ඔබේ ප්‍රශ්නේ අහන කම්පියෙන් ඔබේ දරුවා දන්නේ නැහැ නේද ඒක කියන්න ඕන දෙයක් කියලා. ඒ නිසා ඔබට දින අහන්න. ඒක හොඳ කමියුනිකේෂන් එකක් ගෙදර තියෙනවා නම් පින්දින හොඳ සංනිවේදනයක් තියෙනවා නම් ගෙදර දරුවෝ දෙමාපියෝ අතර ගොඩාක් දුරට ඔබට පුළුවන් වෙනවා පින්දුනේ මේ දරුවා වැරදි වැඩ කර නැඹුරු වෙන කලින් ඔබට ඒවා අල්ලගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද ප්‍රශ්නේ මේකයි දෙමාපියෝ ගොඩක් දරුවොත් එක්ක කතා බහ කරන්නවත් වෙලාවක් නැහැ. පන්සලකට පල්ලියකට යන වෙලාවක් නැහැ. මොකද හම්බ කරන්න ඕනේ? තට්ටු දෙකේ ගොඩනැගිල් ගෙදර තට්ටු තුනට ගහ ගන්න ඕනේ. ගෙදර තියෙන වාහනේ සයිස් එක මත ඊට වඩා ලොකු වාහනයක් ගන්නවනේ. ඇයි? අල්ලපු ගෙදර මනුස්සය ඊට වඩා ලොකු වාහනයක් ගන්නවනේ. ඒ නිසා බෑ. තව පොල්ලක් කර 10ක් 15ක් කරන් දාන්න ඕනේ. තේයක් කර තව 10ක් 15ක් කරන් දාන්න ඕනේ. ඇයි? මල්ලිට දෙනවනේ. මට නැතුණොත් එම් හරි මොන අපහසයක්ද ඒක? දේව හිතා ගන්නවා. ඊට පස්සේ පාටිකට යනවා නම් හොඳට ඇඳලා කරලා යන්න ඕනේ. ඒවට යමකමක් හම්බ කරගන්න ඕනේ. මේ තියෙන සාරිය නම් යන්න පුළුවන් ඈ. ඇයි? ඔෆිස් එකේ අනෙක් හැමෝම නම් යන්නේ බොහොම ලක්ෂ ගණන් වටින සාරි. මං කොහොමද මේ මෙහෙම සාරිය නම් යන්නේ? ඒ නිසා ඉක්මනට තව හම්බ කරගන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකකට දාලා ගන්න ඕනේ. ණයට හරි කමක් නැහැ. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක ගෙවන්න ඕනේ. ඒකට තව වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඉතින් දරුවා අමතක වෙනවා. සමහර දේවල් අපි පින් නද කාලේ දරුවෙක් ඉන්නවා කියලා ඉඳලා හිටලා මතක් කරලා දෙන්න වෙන මේ මහත්ය ඔබතුමාට දරුවෙක් ඉන්නවා නේද? දරුවෙක් ආ ඕනේ ඉන්නවා නේද? ඔන්න ඔය මට්ටමේ ඇති පින් දෙන සමහර අම්මලා තාත්තලා. ඒකයි මොකද දරුවා මේ ලෝකෙට ගෙනාපු එක තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ කරපු හොඳම දේ කියලා. හොඳයි තමයි ඒක. නැවත ඒ දරුවා අන්තිමට කියලා අපි ඉන්නේ කුඩුකාරයෙක් වුණොත් එහෙම. සල්ලාලෙක් වුණොත් එහෙම. ස්ත්‍රී දූසෙක් වුණොත් එහෙම. මිනිමරුවෙක් වුණොත් එහෙම වැඩක් නැහැ නේද? එතනින් එහෙම කතා කරලා සතර පායට වටනොත් පින් හඳුනේ. එතනින් එහෙම කොහොමවත් කතා කරලා වැඩක් නැහැ. අන්තිමට අර ගුරුහාඳුරු කියනා වගේ මේ ගන්ධබ්බයන් අහිංසක ගන්ධබ්බයන් සතර පායට යවන කෙමනක් වෙනව නේද පින් හඳුනේ? ඔබේ ඔය මව කුස. එහෙම වුණොත් එහෙම. මේ දේවා පින් හඳුනේ මහා අපරාධනේ. ඕවන අපරාධ ඇත්තනම් ළමා අපචාර කියලා කියන ඔන්න ඕවට. ළමේ කතපත ගානක් දෙන සමහර දරුවා දන්නේත් නැහැ. අමාරු විතර ගොඩක් අය දන්නවා. අපි කලින් කතා වුණා ඔග්ගනත් ගොඩක් අය දන්නවා. දන්නේ වගේ හිටියට පස්සේ ඒවා කියනවා කටට ගිහිල්ලා එදාට තමයි කියන්නේ වැඩේපත් වෙන්නේ. ඉතින් කෙරේව නමුත් ළමා අපචාර තමයි පිටින්නේ ගන්ධබ්බෙක් විලා හිටපු අහිංසක එල් දරුවව මේ ලෝකේට අරන් ඇවිල්ලා ඊට පස්සේ මොකද ගන්ධබ්බයා සුගතියේ ඉන්නේ. මනුස්ස ගන්ධබ්බෙක්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අම්මයි තාත්තයි දෙන්න කෙලින්ම පිටුනේ දරුවව යවනවා සතරපායේ අන්තිම කෙලවරටම. ගුරුවරන්ට ගරු කරන හැටි කියලා දෙන්නේ නැහැ. පැරිහිටියන සලකන හැටි කියලා දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් එක කටයුතු කරන්න ඕන විදිය ගැන කියලා දෙන්නේ නැහැ. හොරගම් කරන්න හොඳ නැහැ කියලා කියලා දෙන්නේ නැහැ. කාමයේ වරදව හැසිරෙන කේ තියෙන ඵල විපාක ගැන කියලා දෙන්නේ නැහැ. නිල් චිත්‍රපටයේ අසබ්බ චිත්‍රපටයේ වැළුවා මේ දරුවගේ දරුවට මොකද වෙන්නේ කියන ගැන කල්පනා කරන්න. ඊට පස්සේ ඔක්කොම අරන් දෙනවා ගෙදර. ඉන්ටර්නෙට් ද අරවද මෙවද ඔක්කොම අරන් දීලා එපා කියනවා නෙමෙයි. නමුත් මේ ඒවා අරන් දෙනවා නම් ඔබ දරුවගේ අතට පිහියක් දෙන්නේ නැහනේ. ඒක දරුවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්තම්. එහෙනම් ගෙදරට ඔක්කොටම කලින් ඉන්ටර්නෙට් එක අරන් දුන්නා ඊපස්සේ ඒ දරුවා ඉතින් ඒ දරුවා මොනවද කරන්න කියලා ඔබ දන්නවද? හැබැයි දරුවා යනවා කම්පියුටර් කෝස් එකකට. ඔබ ගියේ නැහනේ කම්පියුටර් කෝස් එකකට. ඒ දරුවා දන්නවා. මම ඕන තරම් කතා කරලා තියෙනවා. පිටින්නේ අම්මයි තාත්තයි ගෙදරට ඉන්ටර්නෙට් එක ගන්නවා. ඊට පස්සේ දරුවා ඒ අම්ම හිතන්නේ මේ පාස්වර්ඩ් දැම්මම ඔක්කොම හරි කියලා. එච්චර ඕනේ නැහැ පිටින්නේ. අද මම ඔබට නිකම් මේ පුංචි කාරණා මම මේ කියන්නේ ඔබ අතර බොහෝ දෙනෙක් දන්නවත් ඇති. ඉතින් මේ පාස්වර්ඩ් එකක් ඕනේ නැහැ Wi-Fi එකට කනෙක්ට් වෙන්න. ෆෝන් එකෙන්. ඈ කියලා ඔබ අහනවා නම් ඒක තමයි කියන්නේ. අපි යම් දවසක මේ විශේෂයෙන් මේ අහිංසක දෙමාපියන්ට අපි වැඩතරහනක් කරන්නම් ආරාම. ඔබට එන්න කියලා පොඩ්ඩක් මේ අද කාලේ ඔබ දැනගත යුතු තාක්ෂණයේ සම්බන්ධයෙන් දැනගතිතු යම් ටිකක් තියෙනවා. මේ ෆෝන් එකක් කොහොමද පාවිච්චි කරන්නේ, කොහොමද ඒවා පරිස්සම් කරන්නේ, දරුවන්ට ඒවා අයතා ලෙස පාවිච්චි කරන්න බැරි වෙන මොනවද කරන්න පුළුවන් දේවල්, කෙදර අන්තර්ජාලය කොහොමද දරුවන්ට හානිකර නොවන විදිහට පාවිච්චි කරන්නේ. මොකද සමාන වෙන්නේ ඔබ ඉස්කෝල යන කාලේ ඔබ කියලා දුන්නේ නැහැ ඉස්කෝලවල. ඒ තරම් තාක්ෂණයක් අපේ ලංකාවට ඇවිල්ලා තිබ්බේ නැහැ ඒ කාලේ. නමුත් අද කාලේ පින්වතුනේ ඒවා ඇතිපදං තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. නමුත් දෙමාපියන්ට ඒ තාක්ෂණය පාවිච්චි කරනවන් හරියට කොහොමද දරුවංග පරිස්සම් කරන්නේ කියන එක කියලා දීලා නැහැ. හැබැයි තාක්ෂණය නෝ අතිශීඝ්‍ර ගාමි දුම්රියක් වගේ. ඒ නිසා අහුවෙන්නේ උම්පෙන්තුනේ කෑලි අහුවෙන් කෑලිවත් ඉතුරු වෙන්නේ නැති වෙන මට්ටමට කුඩු පට්ටංගල යන අහිංසක දරුවෝ. එහෙනම් අපි දවසක අපි එහෙම වැඩසටහනක් කරමු. දෙමාපියෝ ටික එක්කන් ඇවිල්ලා කැමැති දෙමාපියන්ට විශේෂයෙන් කුඩා ළමයි ඉන්නවනම් විශේෂයෙන් ඔබ සිවුමකටත් එහෙම දරුවන් සම්බන්ධ කරලත් නැත්තම් මන් දන්නේ ඇයි එහෙ කියලා මට හිතා ගන්නත් බෑ. අපි එහෙම වැඩසටහනක් කරමු. නමුත් ඒ අතර වාරේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු දෙමාපිය දෙන්නට මම කියන ඔබ කරන කටයුතු බොහොම ප්‍රශංසනීයයි. සාදු සාදු. දිගට මෙහෙම කරගෙන යන්න. ඒ දරුවව ආරක්ෂා කරන්න, දරුවව රකින්න, අම්මයි තාත්තයි දෙන්න බොහොම සමගින් ගෙදර ජීවත් වෙන්න. කවදාකවත් දෙන්නගේ අතර තියෙන බයින් බස්සීම් දරුවෝ ඉස්සරහ කරන්න යන්න එපා. මොනවා හෝ ප්‍රශ්න ඇති වුණොත් ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, සමාජීය ප්‍රශ්න වෙන්න පුළුවන්, නන්ද මාමලගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකක්වත් දරුවෝ ඉස්සරහ කතා කරන්න යන්න එපා. දරුවන්ට තේරුම් යන්න ඕනේ මගේ අම්මයි තාත්තයි දෙන්න කියලා කියන්නේ පුදුම කූල් මනුස්සයෙක් දෙන්නෙක් කියලා. මේ තරම් සතුටින් ඉන්න මිනිස්සු මම මගේ ජීවිතේ දැකලා නැහැ කියලා. ඒක දේ දරුව දැක්කර දැක්කනම් හොඳයි පන්සල් දෙනකම් නැත්නම් ආරාමේ දෙනකම් ආරාමේ දාවට පස්සේ දරුවට තේරෙයි මං හිතන් හිටියේ මගේ අම්මයි තාත්තයි සතුටින් ඉන්නේ කියලා බලන්න මේ හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේ නිකන් හෙන ගැහුවත් නිකන් ගානක් නැති ගන්න උන්වහන්සේලා ඉන්නේ අන්න නියම කූල් මර වැඩිද එහෙම වෙන්නේ අන්න දවසකේ දරුවට ඒක තේරුම් කරලා දෙන්න කොමාරේ දරුවා ගිනිසි වයස එනකොට මං විශ්වාස කරනවා එදේම අපි ওই දරුවවත් සාසනයට පූජා කරાવી තාත්තා තේන බලාපොරොත්තුවක් තියෙනවනේ ඒ නිසා මේ විදිහට කටයුතු කරගෙන යන්න නැවතත් සාරාංශ කරොත් අපි මේ දේශනා මාලාව කරගෙන ආව දිගටම මුලින්නම් ඒ ටික අහන්න ඒ ගොඩක් තැන්වල ගොඩක් අවවාද අනුශාසනා තියෙනවා කොහොමද ගිහි ජීවිතයක් තුළ ඉඳගෙන තමන්ගේ ධර්මල්ලන් පරිස්සම් කරගෙන මේ ගමන කරගෙන යන්නේ කියලා දරුවව හැකි ඉක්මනින් අදවස්ථාවක ලද සැනින්ම සීවමකට සම්බන්ධ කරවන්න කරලා මහා සංඝරත්නයේ රැකවරණයේ දරුවට ලැබෙන අවස්ථාව ලබා දෙන්න අන්න ඕකයි ඒ ප්‍රශ්නෙට උත්තර තව ප්‍රශ්නයක් තියෙනවා මම දැන් ඒකට බොහෝම ළඟින් යන කාරණාවක් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ගැටලුව ඔබ වහන්සේ වෙත මා ඉදිරිපත් කරුණේ පසුගිය සෙනසුරාදා දිනේ පැවැතුණු ධර්මදේශනාවටම අනුරූපව මාහට මේ මොහොතේ බලපෑ ඇති කාරණාවක් නිසා බව දන්වා සිටිමි මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තිබෙ දැන් ටික කාලයකට උඩදී මම හිතන්නේ ඔක්තෝබර් මාසයේ ආපු ප්‍රශ්නයක් ඒ නිසා මේ ගිය සති දේශනාව ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ වයස අවුරුදු 16ක් වන මගේ වැඩිමහල් පුතණුවන් කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන යහපත් දරුවෙක්. හැකි සෑම විටම මගේ දරුවන් දෙදෙනා ආරාමයට රැගෙන විත් දවසේ අඩක් හෝ ධර්ම දේශනාවට සහභාගී කර ගන්නා අතර මේ දිනවල තරුණ සිත වැඩසටහන් මාලාවට සහභාගී කරවමි. බොහොම හොඳයි. තරුණ වයසේ ගත වෙන, ඒ කියන්නේ විශේෂයෙන් අපේ සිවුමග වැඩසටහනට සම්බන්ධ වෙන්න වයස වැඩි. ඒ වයසේ ඉක්මවපු පිරිසක් ඉන්නවනම් ඒත් තරුණ පිරිස ඒ කියන්නේ සාමාන්‍ය වයස අවුරුදු 30 35 වගේ තාම මේ වයසල ඉන්න පිරිසක් ඉන්නවනම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂයෙන් අවිවාහකයි නම් ඒ වැඩසටහන සම්බන්ධ වෙලා ඔබට ආරාමයට අනගාരികව ඇවිල්ලා මේ නිවන කරගන්න අවස්ථාව සැලසෙනකන් ඔබට තවත් ලබා දීලා දෙන තවත් විශේෂ අවස්ථාවක් පින්තුනේ තරුණ සිත කියලා කියන්නේ දවේ පොල් ගහල ඔසක ධම්ම හාමුදුරන් වහන්සේ තමයි ඒ වැඩසටහන් මාලාව බොහොම දක්ෂ ලෙස එදා ඉඳන් කරගෙන යන්නේ මම හිතන්නේ දැන් පස්වෙනි වැඩසටහන මේ හෙට අනිද්දා විකාශනය වෙන නියමිතයි සමහර ඔබ මේ දේශනාව අහනකොට ඒක විකාශනය වෙලත් ඇති දෙකට සම්බන්ධ වෙනවා බොහෝ තරුණ පිරිසක් තරුණ තරුණියෝ තමන්ගේ ජීවිතේ තරුණ කාලයේ ගත කරන මේ ජීවිතය ගැන සමහරට හරි අවබෝධයක් තාම නැති තාමාර ජීවිතේ මොකද මං ජීවිතෙන් කරන්න ඕනේ කියන ප්‍රශ්නෙට උත්තරේ හොයන. මොකද ඒ වගේ අපින් හරි වටිනවා. මොකද එයාට හරි මඟ පෙන්වීමක් ඒ කාලේ ලැබුණොත් ගොඩක් දුරට ඉතුරු ජීවිත කාලය යහපත් අතට පත් කරගන්න පුළුවන් වෙනවා. නැමත ওই කාලේදී අසත්පුරුෂයෙක් ඇසුරක් වැටුනොත් එහෙම ඒ මනුස්සය ඉවරයි. ඉතින් එහෙම කතා කරලා වැඩක් නැහැ. තරුණ හිත කියලා කියන්නේ ඇත්තටම බෝම්බයක්. ටයිම් බෝම්බයක් වගේ. ඒ කාලේදී පුළුවන් නම් නිවන්න ඕන. නිවැරදි නැත්නම් තව ටික කාලයක් යද්දී පුපුරනවා. ඒ පිපුරුවාට පස්සේ පින්තුනේ පැත්ත පලාතම විනාශයි. ආයි ගන්න දෙයක් නැති වෙන පුපුරනවා. එනිසා තමයි තරුණ සිත කියලා වැරසනට නම දාලා තියෙන්නේ. ඔබට පුළුවන් ඒවටත් සම්බන්ධ වෙන්න අවශ්‍යය අපේ පුණ්‍යභාරයේ හර්ෂ මහත්තයාගෙන් සම්බන්ධ කරගෙන ඒකේ විස්තර ලබා ගත්තා නම් හරි. ඉතින් කෙසේ හෝ මේ දිනවල තරුණ සිත වැඩසටහන් මාලාවට සහභාගී කරවමි. ඒ එසේ වූත් මේ දිනවල අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණකයේ සහ ස්මාර්ට්ෆෝන් එකක් ඔවුන් දෙදෙනාට අකමැත්තෙන් හෝ දීමර සිදුව ඇත. නුදුරේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඔහු මගදර මේ වැඩිමහල් පුතාගෙන මේ කියන්නේ අවුරුදු 16ක් වන රාත්‍රී කාලයේ පාඩම් වැඩවල නිරත වෙයි. එහෙත් රාත්‍රීහි පොත වෙනුවට පරිගණකය ළඟ තිබෙන විට අපට යම් සැකයක් ඇති විය. සාධාරණයි. සැකය සත්‍ය බවට හැරවි ඔහු රාත්‍රී නිදි වරාගෙන ඉතුරු ටික ඔබ කම්ප්ලීට් කරා නම් හරි. නේද? දේවල් දෙකෙන් එකයිනේ සිද්ධ වෙන්න පුළුවන් පින්වතුනි. නවනම් තුනක් දාන්න බලද ගේමුත් ගහන ළමයි. එක්කෝ ගේම් ගහනවා. නේ? නැත්තම් අසබ්බ චිත්‍රපටි බලනවා. නැත්තම් මොකක්ද? ගහන ළමයෙක් එක්ක පළහිලව්වා. ඔය ඔප්ෂන්ස් තුනනේ තියෙන්නේ තරුණ හිතවලට. තාත්‍රි නිදිවරාගෙන දරුවා පරිගණකෙන් බනහන බව අපිට පසක් විය. කොයි ලෝකෙද කියලා තමයි අහන්න වෙන්නේ එතකොට. ඉතින් ඒකයි මම කියන්නේ දරුවන්ව පරිස්සම් කරගන්න ඕනේ. දෙමාපියෝ කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ඉතින් මේ දෙමාපිය හරි ශ්‍රේෂ්ඨයි. මොකද දරුවෝ ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා වෙන්නේ නැති මේ තරුණ හිතවලසරන්න සහභාගී කරවලා තියෙන්නේ. ඉතින් සමහර ඉදිරියේදී ඒ දරුවට පොඩ පොඩ තේරුම් යයි මේ කික් කරන දේවල් වල තියෙන පළක් නැති බව. නවත් බලමු කීවගෙන ගිහලා මොකද කියලා තියෙන්නේ කියලා. සැකේ සත්‍යයක් බවට හැරවි ඔහු නිරාත්‍රීදී වරාගෙන ගැහණු දරුවෙක් සමග චැට් කරනු අපට ඊයේ රාත්‍රියේ අතට අසුණි. ඇය අන්‍යාගමික 16 හැරි දිනයක් වෙයි. කොතෙක් කරුණු පැහැදිලි කළත් ඔහු එම කතා බහ නතර කිරීමට සූදානම නැත. මෙම ධර්ම දේශනාවද ඔහුට අසන්නට සැලැස් වූ නමුත් ඔහු එක හෙළාම කියා සිටින්නේ ඇයට කතා කිරීමට තවදුරටත් අවැසි බවයි. එකදු හෝ සැර වදනක්ද නැතුව දහමෙන් වටහා දුන්නත් ඔහු එම මතයෙන්ම සිටි. මේ දහම් මාර්ගයේ ගමන් කරන මාහට මහත් බාධාවකි. කලියුතු අවසානයේ වූ එම ගැහණු දරුවාට කතා කර බොහොම දයාවෙන් පැහැදිලි කර දුන්නා. ස්වාමීනි, මේ සිදුවීමේ අවසානයේ කොතනදයි මා නොදනිමි. මට නිවීමම අවශ්‍යයි. සිත කලබල මේ මොහොතේ පිළිසරණක් වනසේක්වා. ටික කලක් වෙනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා සමහරට මේ වෙනකොට මේ අම්මා ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන ඇති. මේ දහම් දේශනා තුල හෝ තමන්ගේ හිතවත් කල්යනා මිත්‍රයෙක්ගේ ඇසුරෙන් මෙහෙම වෙන එක මුලින්ම කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් කියලා. නෑ, මනුස්සයෙක් කැස්සක් වුණක් හටගත්තාම අපි 17 දුවන්න ඕනේ නෑ. මොකද ඒක බොහොම සාමාන්‍ය දෙයක්. දරුවෙක් විශේෂයෙන් ওই වයසට ආවට පස්සේ ගැහණු දරුවෙක් එක්ක හෝ ගැහණු දරුවෙක් පිරිමි දරුවෙක් එක්ක හෝ නැත්නම් අද කාලේ තවත් ප්‍රවණතා තියෙනවා පිරිමි දරුවෙක් එක්ක හෝ ගැහණු දරුවෙක් එක්ක ආදි වශයෙන් පින්වුන මේක එක ජාතිය දේවල් තියෙනවා දැන් ලෝකේ. ඉතින් එහෙම වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයි කියලා කියන්නේ උනාට කමක් නැහැ කියන එක නෙමෙයි. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගමු කලබල වෙන දෙයක් නැහැ. එහෙම වෙන එක සාමාන්‍යයි. මොකද හිත්වලට තමයි අපි හිතන්නේ. ඉතින් මේ දෙමාපියෝ හරි ශ්‍රේෂ්ඨයි. මොකද දරුවට ගහන්න බයින්න ගිහිල්ලා නැහැ. කරුණු කාරණා තේරුම් කරලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. දිගටම කරුණු කාරණා තේරුම් කරලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ඇත්තට මේ දෙමාපියෝ හරිම ශ්‍රේෂ්ඨයි. මොකද ඒ ගැහණු දරුවට වෙනම කතා කරලා එයාට බොහොම කරුණාවෙන් දයාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දීලා සමාජට මේ වෙනකොට සම්බන්ධය නවත්තලා කටයුතු කරලා ඇති. නමුත් මේකයි ඔය සම්බන්ධ කොච්චර කල් කියලා නවත්තන්නද? එකක් නැත්තුවම තව එකක් පටන් ගන්නවා. මොකද ඔබට පැය 24 මහැ ගහන් ඉන්න බෑනේ. ඉතින් මට අහන්න තියෙන්නේ අවුරුදු 16ක පුතෙක් නා. අපි අවුරුදු 14න් අනගාരികව ගන්නවත් නම් ඒ වාක්‍ය ඉදිරි ටික පූර්ණ කරන එක ඔබට බාරයි. මොකද අපි ආරාමයට ආවට පස්සේ ගැහණු දරුවෝත් එක්ක chat කරන්නේ නැහැ කවුරුත්. අනගාരിക වේවා, ස්වාමීන් වහන්සේලා හෝ වේවා. ගැහණු දරුවෝත් එක්ක chat කරන්නේ නැහැ අපි ආරාමයේ. අන්‍ය ආගමික වේවා, ඒ ආගමේ හෝ වේවා, එහෙම chat කරන්නේ නැහැ. ඉතින් ඒ අම්මර උත්තරය පේන්නේ නැද්ද? අවුරුදු 16ක කොල්ලෙක් ගෙදර තියාගෙන මක් කරනවාද කියලා මට අම්මගෙන් තමයි අහන්න තියෙන්නේ. මේ දරුවගෙන් නෙමෙයි. ඇත්තරම් කියනවනේ. ඉතින් මම ඒකයි කියන්නේ. බොහොම අනුකම්පාව මේ මතක් කරලා දෙන්නේ. ඔබට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කොච්චර කරත් යම් තැනක් එනවා එතනින් එහාට ඔබට රැකවල් දාන්න බෑ. මොකද ලෝකෙනේ ජීවත් වෙන්නේ ඉතින් ඔතනින්. ඔය දරුවා ටීවී බලන්නේ නැද්ද? දැන් ෆෝන් එකක් අපි දුන්න අතට දුන්නා. ඔය ඉතින් කරන්න දෙයක් නැහැ. ෆෝන් එකක් දුන්නා. ඒක තමයි කියන්නේ. ඉතින් මේ ෆෝන් එක පාවිච්චි කරන්න කොහොමද කියලා ඔබ දන්නවද? ෆෝන් එකක් දුන්නාට පස්සේ කොහොමද නවත්තන්නේ ඒකෙන් කරන්න පුළුවන් දේවල්? ලැප්ටොප් එකක් දරුවට දුන්නාට පස්සේ කොහොමද නවත්තන්නේ? මොකද ඒ දරුවට සමහරට ඔබ ඉල්ලන දේවල් ඒ දරුවා ඉල්ලන දේවල් දෙන්න බෑ කියන එක පුරුදු කරලත් නැතුව ඇති. සමහර ගෙවල් වල එහෙමනේ පින්වතුනි සමහර දේමාවපිය බොහොම ආඩම්බරෙන් කියනවා. අපේ හාමුදුරනේ මම මගේ දරුවට කවදාකවත් ජීවිතේ කිසිම දෙයක් බෑ කියලා නෑ. මං අන්න එහෙම දේමාවපියෙක් වෙන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන දා මගේ බලාපොරොත්තු තියෙන්නේ. මගේ දරුවා මොනවද ඉල්ලන්නේ මං කවදාකවත් ඒක බෑ කියන්නේ නැතුව දෙන්න පුළුවන් මට්ටමට මම මාව සාර්ථක කරගෙන තියෙනවා මගේ ජීවිතය කියලා. ඉතින් අපිට ඒ වෙලාවට කියන්න තියෙන්නේ හොඳයි මහත්තයා ඔබතුමා බෑ කියන්නේ නැති වුණාට තව ටික කාලයක් ගියරවසේ පුතා බෑ කියන පටන් ගන්නවා. බෑ විතරනේ උම් බෑ කියලා කියන පටන් ගන්නවා. ඉතින් ඒකට තමයි මේ පාර කපා ගන්න. දරුවෝ කියලා කියන જાති ඉල්ලන ඉල්ලන දේවල් දෙන්නේ ඒක පිංගුතුනේ දෙමා පිංගුතු කම නෙමෙයිනේ. දැන් ඒ දරුවට අසූචි කන්න හිතුනොත් ඒ තාත්තා ඒවත් දෙනවද? නෑ නේද? තේනම් කවදාක අපිනේ ඔබ අන්න ඒ මානසිකත්වයට පත් වෙන්න එපා. දරුවෝ කියලා කියන්නේ නොදරුවෝ. ඒ කියන්නේ දැරිය යුතු දේ නොදැරිය යුතු දේ මොකද කියලා දන්නේ නැහැ. හරි වැරද්ද මොකද කියලා දන්නේ නැහැ. ඉතින් ඔබේ යුතුකම තමයි හරි වැරද්ද පෙන්වුම් කළ දෙන එක. ඉතින් මම කියන්නේ මේ අවස්ථාවේ මේ ලැප්ටොප් එකවත් ස්මාර්ට් ෆෝන් එකවත් දුන්න එක හරිද වැරද්දද කියලා. මොකද මට තේරෙන්නේ නැහැ මෙතන තිබ්බ පරිසරය මොකද්ද කියලා. මොකද්ද තිබ්බ වාතාවරණය කියලා. ඒකයි මං කිව්වේ ඔබ ඒවා දෙනවනම් පොඩ්ඩක් ඉස්සෙල්ලා ඔබත් තේරුම් ගන්න ඕනේ පිටුතන ඒවයින් වෙන්න පුළුවන් අවඩ. ඒ නිසා ඒවා පුළුවන් තරම් ලිමිට් කරන්න ඔබ ඉගෙන ගන්න ඕනේ ඉතින්. මේක මං නම් කියන්නේ අද කාලේ දෙමාපියන්ව දරුවෙක් හදන්න කලින් විශේෂයෙන් දරුවෙක් තරුණ වයසට එන්න කලින් පිරේ දරු ඒ දෙමාපියෝ යන්න ඕන කම්පියුටර් කෝස් එකකට. මම නම් කියන්නේ. ඇත්තටම මම කියන්නේ. වීලෝඩ් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය තරුණ වයසට එනකොට දරුවෝ යන කම්පියුටර් කෝස්. ඉතින් මම නම් කියන්නේ දරුවා තරුණ වයසට එන්න කලින් ගෙදරට ඉන්ටර්නෙට් ගන්න කලින් ගෙදරට ස්මාර්ට් ෆෝන් එකක් ගන්න කලින් ඒ දෙමාපියන්ට කම්පියුටර් කෝස් එකකට අවුරුදු 70 පැනනත් කමක් නැහැ. මොකද ඒකට හේතුව ඒ දරුවා ඒ ගෙදර ඉන්න ගෙදරට ඔය ගේන්න යන්නේ විසගෝර සර්පෙක්ටත් වඩා භයානක ආයුධයක්. ඒක සර්පේ මරන්න එකපාරට පින්නතුනේ. ඔය ගේන්න යන දේ මරන්නේ පොඩ පොඩ. පොඩ 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 නරක කළා. ඒ දරුවව විසගෝර සර්පෙක් බවට පත් කරන ආයුධයක් ඔය ගේන. ඒ නිසා දෙමාපිය කම්පියුටර් කෝස් එකකට යන්න ඕනේ. මේකයි මං කිව්වේ අපි යම් දවසක එහෙම වැඩසටහනක් කරමු ආරාම. මොකද අපි ගාව ඉන්නවා අපි දැන් හොඳට තාක්ෂණයේ ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා අනගාර්ග මහත්තුරු. අපේ මූලික කර්මවල පින් අපිට ධර්ම දේශනා කරන එක. ඒක හරි. නමුත් අපිට දරුවන් රැක ගන්න වෙන ක්‍රමයක් නැත්තම්. ඒකයි මං කිව්වේ අපේ නිරන්තරයෙන් බින ඔබ මතක් වෙනවා. අපි ගත කරපු ජීවිත අපිට මතක් වෙනවා. ඒතර ඔබ ගැන පුදුමාකාර අනුකම්පාවක් ඇති වෙනවා. එහෙනස ඔබට ඔබේ දරුවන් රැක ගන්න පින් දෙන අපි කියලා දෙන්න ඕනේ ඔබට කම්පියුටර් එක හරියට ලොක් කරලා ඒක ඒ දරුවන්ට අන්තර්ජාලය පාවිච්චි කරන්න දෙන එක හරියට නිසියාකාරව කොහොමද කරන්නේ? ඒ දරුවෝ විනාශ වෙන්නේ නැතුව නම් ඒ ටික හරිය අපි කියලා දෙන්න. ජීවමකර දානකම් හයි. තම තේරුම් ගන්න බින්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හැරෙන්න වෙන කිසිම විදිහකින් ওই දරුවා රකින්න බෑ. ඒකයි ඉන්ටර්නෙට් වල ඔය පාස්වර්ඩ් නෙමෙයි පින්වදනේ කියලා මාංචු දාලා තිබ්බත්, දන්වල වලින් ওই රූටර් එක ගැට ගහලා තිබ්බත්. ওই දරුවාට ඉන්ටර්නෙට් යන්න ඕන නම් ඒ දරුවා ක්‍රමයක් හොයා ගන්නවා ඒක කරගන්න. ඒ තරම් පින්වදනේ අද තාක්ෂණය හරි ලේසි පාවිච්චි කරන්න. ඔබ දන්න නැති වුණා නම් ක්‍රම 10ක් ඔබේ දරුවගේ ඒ දරුවට පෑය දෙකක් ඇතුළත ඉන්ටර්නෙට් යන්න පුළුවන් කමයි. ඉතින් මොකද කරන්නේ? ඒ දරුවට හිතනවා යට කතා කරන්න ඕනේ කියලා. ඒ වගේම ගුරුහාඳුර දවසක ඔබට දේශනාවක කිව්ව ඇති, කිව්වේ නැත්නම් අනාගතයේදී උන්වහන්සේ සඳහන් කරයි. මම උන්වහන්සේගෙන් බොහොම බැගෑපත් ඉල්ලීමක් කරායි ගැන අපිට දේශනා කරන්න කියලා දේශනා. මම හිතන්නේ උන්වහන්සේ සඳහන් කරා දේශනාවක අනුතර වැඩසටහනක. පිළිගන්න අලුත් සූක්ෂම ක්‍රමවේදයක් තියෙනවා. මේ තරුණ දරුවන්ව බිල්ල දාගන්න. තරුණ දරුවන්ව බිලි කරගන්න. විශේෂයෙන් මේ තරුණ පිරිමි දරුවන්ව විනාශ කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි තරුණ කාන්තාව සහ ඒක වෙන ඇත්තටම වෙනසක් එහෙම කියන්නත් බෑ. දහමක් අවබෝධ නොකරගත්ත මේ මිනිසුන්ට ඕනේ පිරිමි දරුවන්ව මද්‍රව්‍ය වලට ඇබ්බැහි කරන්න. මේ මද්‍රව්‍ය විකුණන පිරිසකගේ සමහර පිරිසකගේ බලාපොරොත්තුවක්. ඒකයි බෙදෙන්නේ තමන්ගේ අතර සල්ලි ටිකක් එනවා නම් ඔබේ දරුවා ඔබේ දරුවව අන්ත ඔබේ දරුවව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා කියලා කාට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබටයි සංඝයා වහන්සේටයි. වෙන කාටත් එක ප්‍රශ්නයක් නැහැ දෙන්නට. ඒ දරුවට ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ දරුව ගැන ආදරයෙන් බලා කියාගෙන යන්නේ කෙනාට යම් අවශ්‍යතාවයක් ඇති. ඒ දරුවට බොහොම ආදරෙන් අවංකවම ආදරය කරන තමන්ගේ ඥාති පිරිසක් ඉන්නවා නම් අන්නේ හරි පින් ඒ ගැන හැඟීමක් ඇති. ඒ හැරෙනකොට පින් උතුමේ කුඩු දීලා හරි මත්තන් දීලා හරි සිගරට් එකක් පත්තු කරලා දීලා හරි බ්ලූ පෙන්නලා හරි ගෑන් ළමෙක් යාළු කරලා දීලා හරි දෙන්නේ මොනෑම හෝ ක්‍රමයකින් තමන්ගේ අවශ්‍යතාවය කරගන්න පුළුවන් නම් අන්තිමන පින් ඔබේ දරුවා කියලා කියන්නේ නිකම් භාණ්ඩයක් එච්චරයි. මේ ලෝකයාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන භාණ්ඩයක්. තමන් ඒ අය කැමති කැමති විදිහට පින්දුන ඔබේ දරුවා වල්ලේ නටවනවා. මේක සම්පූර්ණ මේ ලෝකේ ක්‍රියාත්මක වෙන උප්පර වැට්ටියක්. හරි අමාරු වෙන මේකෙන් ගලවන්න. 99.9% අහුවෙනවා පින්දුන. ඔබ හිතාගත්තම හරි ඔබ තමයි 0.1 කියලා. ඒතකොට හිතන හොඳයි. ඒ නිසා සීමකට දාන්න එපා. මොකද ඔබ 0.1 නිසා ඔබේ දරුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙමාපිය ඔක්කොම මේක හිතාගත්තම හරි. මගේ දරුවා නම් නැහැ එතන කියලා. ඔය හැම දෙමාපියම හිතන්නේ එහෙම තමයි. මගේ දරුවා නම් එහෙම නැහැ කියලා තමයි. වැඩේ වත් වෙන්නේ පින්විතනේ ආවුණාට පස්සේ. වැරද්දක් කරනාට පස්සේ. ඊට පස්සේ පත්තරවලයි මීඩියා එකේ හැම එකම ගියාට පස්සේ අන්න දැන් තමයි දැනගන්නේ දෙයියනි මගේ දරුවා ගැන නේද කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන ඉතින් පොලේ පස් කරන තමයි. මෙයා වෙන නිසායි මේ කියන්නේ. ඉතින් ලොකු ජාවාරමක් යනවා පින්නතනේ. පිරිමි දරුවන් මද්රැ වලට ඇද්දැහි කරන්නත් ගැහැණු දරුවන්ව අසභ්‍ය චිත්‍රපටි වලට යොමු කරවලා ඒවා වීඩියෝ ගත කරලා ඉන්ටර්නෙට් උඩ උදාහරණ වැඩපිළිවෙලක්. කොහොමද ඒක වෙන්නේ? තරුණ පිරිමි දරුවන්ව ඒ මද්රැ විකුණන්න ඕන කණ්ඩායම් මේවා මේ ලොකු පිරිස් නවන මේ ගමේ කුඩු ගහන මනුස්සයා කරන වැඩක් නෙමෙයි මේ තියෙන දෙයක්. ඒ ව්‍යාපාරවල ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ මහා දැවැන්ත පිරිස් මාර අන්තර්ජාතික මට්ටමේ වෙන්න පුළුවන්. සම්බන්ධලා කරන දේවල් පිළිබඳව. සමහරක් පිරිසක්. නමුත් ඒවා දැන් ව්‍යාප්ත වීගෙන යන මට්ටමේ තියෙනවා. මොකද කරන්නේ? තරුණ කාන්තාවක් අපේ දරුවගේ වයසේ වයාගෙන තියෙන ඇයට ඔබේ දරුවව යාළු කරවන යාළු කරවල ඉවරලා ඊට පස්සේ එයාව කොහේ හරි දැනකට එක්කන් යනවා. එක්කන් ගිහිල්ලා පින්තුනේ අර දැන් යාළු වෙලා අනින්නේ ගෑන් ළමයත් එක්ක. දැන් එයා කියනවා ඕන කරන දේවල් ඔක්කොම කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ පින්තුනේ? ඒ පිරිමි දරුවට මද්රව්‍ය ටිකක් පාවිච්චි කරන්න අවස්ථාව හදලා දෙනවා. චුට්ටයි දෙනවා. එකපාරක් පාවිච්චි කරනවා ගාණක් නැහැ. නව දෙවෙනි පාරයට ඕන වෙනවා. තුන්වෙනි පාර ඕන වෙනවා. ඊට පස්සේ එයා තනිකර කුඩෙක් බවට පත් වෙනවා. අවුරුද්දක් මාස ගණනක් ඇතුළේ කාලයක් තුළ දැන් අර ගෑන ළමයාව දාලා යනවා. ඇයි කුඩු ගහන එක අපිට ජීවත් වෙන්න පුළුවන්? අර දරුවට එහෙවත් ඔබේ දරුවට පින්නුතුනේ දැන් කුඩුවට ඇබ්බැහි වෙලා තමන් ආදරය කරපු ගෑන ළමයාක් දාලා ගිහිල්ලා දැන් ඒ මනසට ඉතුරුලා තියෙන්නේ ගිහිල්ලා කෝච්චියේ බෙල්ල තියන්න විතරයි. ෂොක් නේ? හැබැයි බය වෙන්න එපා ඔබේ දරුවට එහෙම වෙන්නේ. මේ ඔබේ දරුවා හැරෙන්න මේ ලෝකේ අනිත් දරුවන්ට වෙන දෙයක් විතරයි මම මේ කිව්වේ. ඔබේ දරුවට කවදාකවත් වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෑනු දරුවන්. ගෑනු දරුවන්ගේ පින්විතනේ කඩවසම් පිරිමි දරුවන්ව දාලා ඒ ගෑනු දරුවන්ව ආවට්ටි මේ මායාවට අහු කරගෙන ආදරණීය වචන දාලා එයා වෙනුවෙන් තෑගි බෝ ගරන් දීලා මොකද කරන්නේ පින්ද මේ තනිකර ජාවාරමක්. ඒ ගෑනු දරුවන්ව උනන්දු කරව ගන්නවා ඒ දරුවත් එක්ක අර පිරිමි ළමයාත් එක්ක කොහේ හරි රූම් එකකට යන්න. ගිහිල්ලා ඒවා වීඩියෝ ගත කරගන්නවා. වීඩියෝ ගත කරගෙන මොකද කරන්නේ පින්තුනේ? ඊට පස්සේ ඉන්ටර්නෙට් උඩ උදාහරණ. ඒක නොදා ඉන්න නම් එක්ක සල්ලි දෙන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි සල්ලි අරගෙන ඊට පස්සේ කොහොමද දානවා? දැන් මේ මනුස්සයර ඒ දරුවට සල්ලිත් නැහැ. තමන්ගේ නම රැක ගන්න ඕන වෙච්ච නිසා ඒ දරුවා ගෙදරින් හොරකම් කරන ඒ සල්ලි දුන්නේ. අන්තිමට අම්මගෙන් තාත්තගෙන් හොරකම් කරන මනුස්සයෙක් බඩපත් වුණා. ඒ ගෑනු දරුවා ඉතින් තමන්ගේ යාළුවන්ට මුණ දෙන්න බෑ, ගෙදර අයට මුණ දෙන්න බෑ, සමාජයට මුණ දෙන්න බෑ. මොකද දැන් ඉන්ටර්නෙට් එකට දාලා තියෙන වීඩියෝ එකක්. ඉතින් ආව අඳුරනවා පිංගුදෙන යාගේ යාළුවෝ. ඊට පස්සේ යාළුවෝ කතා කරන්න පටන් ගන්නවා, ඉස්කෝලේ යන්න බෑ ආයතනින් පස්සේ. ඊට පස්සේ ඔක ඉන්ටර්නෙට් හැමතැනම කැරකෙනවා. දැන් ඒ දරුවට තිදුරලා තියෙන ගිහිල්ලා කොච්චර බෙල්ල දියන විතරයි. ඔබ බය වෙන්න එපා, මොකද මේ කතා කරන්නේ ඔබේ දරුව හැරෙන්න මේ ලෝකේ ඉන්න අනික දරුවෝ ගැන. ඒ නිසා ඔබට කවදාකවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එනස ඔබේ දරුවට ස්මාර්ට්ෆෝන් නැති දුන්නට කමක් නැහැ. ලැප්ටොප් එකක් නෙමෙයි, ලැප්ටොප් 500ක් හරි දුන්නට කමක් නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙන හොඳම ෆැසිලිටීස් ටික අරන් දෙන්න. ඒ දරුවට දහම දෙන්න එපා. දරුවව සීමකට සම්බන්ධ කරවන්න එපා. දරුවට මේ විදිහට කරගෙන ගියහම ඔක්කොම හරි. මේ ජාවාරම් පින්තුනි, මට නම් විශ්වාසයි මේ වෙනකොටත් දීප ව්‍යාප්ත වීගෙන යන වැඩ පිළිවෙලක් කියලා. බුදුහාඳුර නිකන් දේවල් කියන්නේ නැහෙනි. ආද උනාසේ දාය දේශනා කරපු දවසේ මගේ අඟ කිරවැටල ගියා. මෙන්න මෙහෙම දේවල් අද සමාජයේ වෙනවා කියන්නේ. ඔබ මේ දේශනාව වෙන්න නැත්නම් මේ දේශනාවෙන් අහගත්තා. මේක මේ කෙලින්ම ටාගට් කරන්නේ අවුරුදු 14 ඉඳන් අවුරුදු 20 25 වගේ ඉන්න දරුවෝ. ඒ කියන්නේ මේ තරුණ හිත කියන වැරැද්ද අහන්න අපි තෝරගත්ත පිරිස. ඒ වයින් ගලවන්න හම්බෙන්නේ නැහැ පිටින් ඔබට ලේසියෙන් ඒ දරුවන්. අන්න ඒකයි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම දහම දෙන්නේ දරුවට කියලා. ඒ දරුවට ඉගෙනුව කියලා ඉතින් පළක් නැහැ පිටින් මරණකන් ජීවත් වෙන්න තියෙන්නේ. කොහොමද මරණවන්නේ? මට කියන්නකෝ. ෆ්‍රයිඩ් රයිස් කෑවොත් මැරෙන්නේ, පොල් සම්බෝලයි වැතු කෑවොත් මැරෙන්නේ. නැත්නම් ওই දෙකෙන් කෝක කෑවොත් මැරෙන්නේ නැතුව ඉන්නේ. එහෙනම් කෝක කෑවොත් මැරෙනවනේ. එහෙනම් මැරෙන ඩිකේ මොකක් හරි ක්‍රිකක් කන්න නැද්ද තියෙන්නේ? ඉතින් ඒ දරුවට හොඳ මේ ලෝකේ තියෙන හොඳම කෑම ටික කවන්නද ඔබ මහන්සි ගන්නෙ? මම ඔබ කියලා කියන්නේ ඔබටම නෙමෙයි. මොකද මේ දේශනාවල් අහන බොහෝ පිරිසක් කොහොමත් යාව ජීව අපිට එක්ක සම්බන්ධ වෙලා තමන්ටත් තමන්ගේ දරුවන්ටත් මහා යහපතක් උදා කරගෙන යන පිරිසක්. ඒක මම දන්නවා පින්නේ, මම දන්නවා. නමුත් මම මේ ඔබට මම මේ දේශනාව හරහා කතා කරන්න උත්සාහ කරනවා පින්නේ. තාම මේ පළවෙනි වතාවට මේ දේශනාව අහපු දෙමාපියන්ට, අහන දෙමාපියන්ට පළවෙනි වතාවට මේ දරුවන්ට මෙහෙම දේවලුත් මේ සමාජේ වෙනව නේද කියලා. සමහර පළවෙනි වතාවට අහන දෙමාපියෝ දෙන්නෙක් ඉන්නව වෙන්න පුළුවන් මම මේ දේශනාව අහන්න. සමහර දරුවෝ හදන බලාපොරොත්තු වෙන ඉන්නමක් ඉන්නව වෙන්න පුළුවන්. තරුණ ජෝඩුවක් අලුත් කතාවද බඳලා නැත විවාහ වෙන්න යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකයි මේ සමාජයේ දවසින් දවස දුරාචාරයට යොමු වෙන සමාජයක්. සුදු මිනිසු කීයෙන් කී දෙනාද පින්විතර ඉන්නේ? මිනිසු වැඩි හරියක් කැමති සුදු මිනිසු වගේ පොත් කියවන්නද, නැත්නම් බොළඳ නව කතා කියවන්නද? ඒකයි මිනිසු කැමති කාම ලෝකවල ජීවත් වෙන්න පින්විතර. මොකද මේ ලෝකේ ජීවත් වෙන එක මිනිසුන් දේ තරම් දුෂ්කරයි. හරි අමාරු ජීවත් වෙන. දහමක් නැහනේ. දහමක් නැති නිසා හිතේ හැම වෙලාවෙම අවිද්‍යාව දුෂ්ණා නිසා ජාති හට ගන්නවා. දුක හට ගන්නවා. ඒ දුක හට ගන්න නිසා පින්දුනි මිනිසු හරිම පීඩාවෙන් ජීවත් වෙන්නේ. ඒ පීඩාවට නිදහස තමයි එක්ක සීන දකින්න ඕනේ, ඇස් දෙක පියාගෙන නින්දර වැටලා. එහෙම නැත්නම් කාම ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාම ලෝකේ තමයි ඇස් දෙකෙන් ටීවී බලන වෙලාවට, කන් දෙකෙන් සින්දු අහන වෙලාවට, හරි නැත්නම් නහයෙන් සුවඳ ගන්න වෙලාවට, දිවෙන් රස ගන්න වෙලාවට, කයින් පහස ගන්න වෙලාවට, නැත්නම් මනසින් මොකක් හරි බොළඳක නව කතාවක් කියන වෙලාවට කාම ලෝකෙම ඇවිල්ලා යනවනේ හිතේ. දැන් අර ප්‍රශ්න ඔක්කොම මතකයි. මම ඔබට දේශනා දවසක කිව්වා, ඇයි ඉන්දියාව වගේ රටවල් වල මෙච්චර ෆිල්ම් ගානක් හදන්නේ කියලා දවසක. ඒකයි මම කියන්නේ ඔබට ඔය ජීවිතේ පින්දු සාර්ථක කරගන්න. මේ කලින් ප්‍රශ්න අහපු පින්තුන්ටත් ආයි මතක් කරන්න. ඔය ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් පින්දු මේ දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරලා තියෙන දැන්ටත් ඒවා හොඳට අවබෝධ කරගෙන ආය අහන්න කරන්න පුළුවන් තරම් පිටින් මේ දරුවන්ට නිදහස ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ අම්මට මොකද්ද අපිට කරන්න කියන්න තියෙන්නේ? දිගින් දිගට මේ දරුවට සත්‍ය අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගැහණු දරුවට කතා කරන බොහොම හොඳයි. ඒ දරුවටත් කරුණු කරන පැහැදිලි කරලා දෙන්න. නමුත් ඊළඟ තව ගැහණු ළමෙක් යාළු කරගන්න තව සතියකින්. සමහර දැනට තව දෙන්නෙක් විතර ඇති. ඔබ දන්නේ නැති වුණා. එකෙනෙක් ගැන කියනවා, අනෙක් කෙනා ගැන කියන්නෙත් නෑ. ඇත්ත තේරුම් කරලා දෙන්න උත්සාහ ගන්න. අද කාලේ ගොඩක් තරුණ ළමයි පින්වතුනි තර්කානුකූල දේවල් දිහා හිතනවා. ඒකයි මම ඔබට නිතර කියන්නේ මේ ලොජික් එකක් එක්ක මේක ඉදිරිපත් කරන්න කියලා. පුතේ මරුවම සතර පායර යනවා කියලා කියලා නැහැ සමහර විට අද තරුණ දරුවන්ට. ඕක කරන්න එපා සතර පායර යනවා. වැඩක් නැහැ ඒක තරුණ දරුවන්ට කියලා සමහර පින්වතුනි. ඒ කරන එකේ තියෙන තේරුමක් නැති ස්වභාවය තේරුම් කරලා දෙන්න. ඇයි ඒක හරයක් නැහැ කියලා කියන්නේ කියලා. මම ඔබට කියුවේ පින්වතුනි ආදරේ ඉල්ලන ඕන නම් මිනිස්සෙක් ඇවිල්ලා කාගෙන් හෝ ඒ මනුස්සයා අමුම අමු හිඟන්නේ කියලා. ඇයි ආදරේ ඉල්ලන්නේ? ඒ මනුස්සගේ ජීවිතේ සතුට නැති නිසා නෙමෙයිද? ඉතින් එහෙනම් සතුට නැති කෙනෙක් කොහොමද ඔබට සතුට දෙන්නේ? අන්න එහෙම ආලා බානුගේ දරුවගේ. පුතේ, දැන් ඔය ගෑන් ළමයාත් එක්ක ඔය යාළු වෙන්න හදන්නේ ඇයි? අම්මේ මට යනතු ඉන්න බෑ, එයාත් එක්ක ඉන්නකොට මට සතුටු. පුතේ, දැන් එයා ඔයත් එක්ක යාළු වෙන්න හදන්නේ ඇයි? එයාරත් මාත් එක්ක ඉන්නකොට සතුටු. ඒ කියන්නේ එයාගේ සතුටු නැද්ද එතකොට? තියෙනවා මාත් එක්ක ඉන්නකොට. ඒ කියන්නේ සතුටු නැහැ. ඒ ඔය නැත්තම් එයාගේ ජීවිතේ සතුටු නැහැ නේද? නැහැ. එහෙනම් මොකක් ගන්නද යන්නේ? ආ ඒක නැත්ත. ඒ මං කියන්නේ ඒක අද කාලේ තරුණ දරුවන්ට ගොඩක් දුරට ඔබ ලොජික් එකක් එක්ක කරුණක් ඉදිරිපත් කරන්නේ. ඒතර එයා තේරුම් ගන්නේ. සමහර ඒ වෙලාවෙන් තේරුම් ගත්තේ නැතත් ටික දවසක් ඉගෙන කල්පනා කරයි. ඒ කියන්නේ දරුවට තේරුම් ගන්න යන්න දෙන්න මෝඩෙක් විතර ඒ වගේ වැඩක් කරන්න කියලා. මොකද කවුරු කැමති නැහැ තමයි මෝඩය වෙනවට. යාළුවා අතර විශේෂයෙන් මෝඩෙක් වෙනවට කැමති නැහැ කවුරු. පුතා ඔයා කරන දේ මෝඩයි නේ පුතේ. නෑ මං කියනවා කරගෙන ගියර කමක් නැහැ. නමුත් හරි හරි මෝඩයි නේද ඔය වගේ වැඩක් කරන්නේ. ඉවරයි මේකයි. ඊට පස්සේ අහනවා ඉතින් ඒතර අම්මා තාත්තා කතාද වෙන්නේ මොකටද කියලා. මේකනේ වැඩි ඊට කියන්නේ ඉතින් ඒ කාලේ අපිට තේරුන්නේ නැහැ පුතේ. නමුත් දැන් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි එදා තේරුම් ගත්ත නද පුතා නැන්. නමුත් මේ අපිට තේරුම් කරලා දෙන බිරිසක් ඉන්නවා සාමින් වහන්සේලා. පුතා යන්න ගිහලා ආරාමෙන් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න නාමරුත් එක්ක. දේශනාවකට සම්බන්ධ වෙලා බලන්න මේක තේරුම් ගන්න උත්සාහ ගන්න. අන්න ඒකයි පින්නේ ගොඩක් දුරට මේ තරුණ පිරිසක් අරමුණු කරගෙනත් එක්ක තමයි මේ දේශනාව ගොඩක් දුරට මේ ප්‍රායෝගිකව මේ නිවන කරගන්න වැඩපිළිවෙල තුල අපිට තේරෙන ඇති ගොඩක් දුරට අපි කරුණු පැහැදිලි කරන්නේ බොහොම ප්‍රැක්ටිකලි ලොජිකලි තර්කයක් එක්ක ඉදිරිපත් කරන්න. කිසිම දෙයක් මම ඔබට කියලා නැහැ විශ්වාසයෙන් ගන්න කියලා. සතර පායර යන නිසා පව් කරන්න එපා කියලා කියනෝ නෙමෙයි පින්දුර. ඒ විතරක් නෙමෙයි. ඒක ඇත්ත. යනවා තමයි. හැබැයි ඒ පව් කරන එක කියන තේරුමක් නැති ස්වභාවය තර්කානුකූලව අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒවා මේ අද කාලේ තරුණ දරුවන් ඉදිරිපත් කරන්නේ. මං කියන්නේ විද්‍යාව උගන්නන ගුරුවරයෙක් හරි කමක් නැහැ පිළිඳින ඉස්කෝලේ එක. ඔබට තර්කන ශාස්ත්‍රය උගන්නන අපි තුම එහෙම ගුරුවරයෙක් හරි කමක් නැහැ. මෙන්න මේවා තර්ක ශාස්ත්‍ර ඉදිරිපත් කරන්න. වටින දේවල්. මොකද ඒකෙන් ඒ දරුවගේ ජීවිතය යහපත් වෙනවා. නැත්තම් තර්ක කරන ඉගෙන ගත යුතුයි. පළතියේ මැනගන් තර්ක කරගෙන ඉන්න තියෙන්නේ. හැමෝම තමන්ගේ ජීවිතය යහපත කරගන්න පුළුවන් නම් තණ්හාව නිසා පෙළෙනවා නම් මෙච්චර වෙලා ආයි ගෑන ළමයි හිතේ තණ්හාවක් තිබ්බේ නැත්තම් මං ගැන. ඉතින් මං කියලා ඒ දරුවට කිව්වට පස්සේ ඒ ගැන මං වට ආදරේ කියලා දැන් මේ මනුස්සයාගේ හිතේ තණ්හාවට ගත්තේ. ඉතින් මෙච්චරලාගේ හිතේ දුකක් තිබ්බේ නැහනේ. මන්න දැන් ඉදුක දුන්නේ. ඉතින් මං මහවි මං මනුස්සයද අමනුස්සයද? ආදරේ නම් දුක් තාම මනුස්සයෙක් හිතේ දුක දෙනවද? දැන් ඔය දීලා තියෙන දුකනේ. එහෙනම් කොහොමද ඒකට ආදරේ වෙන්නේ? ඔය තියෙන ආත්මార్థකාමී කමනේ. ඔය තියෙන කුහක කමනේ. මේ කුහකෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ. පුතත් කුහකෙක්, එයාත් කුහකෙක්. හොඳයි කුහක ජෝඩුව. කුළුයෝ රුනේ කුහක ජෝඩුව. ඒකයි මොකක් හරි පින්නේ ක්‍රමවේදයක් හරහා තේරුම් කළ දෙන උත්සාහ කරන්න. මේ දරුවන්ට මේකේ තියෙන ඇත්ත යථාර්ථය මොකද්ද කියලා. ඒකයි අද කාලේ තරුණ දරුවන්ට ඉතින් ඔබ ගහලා බැනලා හදන්න බෑ දැන්. අපේ කාලේ නම් අපි හරි වාසනාවන්තයි දෙමාපියන්ගෙන් ගුටික් බැට කාලා තමයි හැදුනේ. ටොක්ක්ක් හරි කාලා තියෙනවා. මරණම් මතකයි පොළුපාරවල පව කාලා තියෙනවා. අපි හරි වාසනාවන්තයි වෙන පිං කර අපි. අඩිකෝදුවෙන් හරි කාලා තියෙනවා. පිං කරා. ඒ නිසා දෙමාපිය අපිව රැක්කා. පුදුම විදිහට අපිව රැක්කා. සමහර ඒගොල්ලෝ දන්නෙත් නැහැ. සමහර ඒගොල්ලන්ගේ හිතවල කේන්ති හැටගත්තා. ඒ කේන්තිය තිබ්බට පින් අපිව රැක්කා. දැන් වෙනනම් අපේ කොච්චර යහපතක් වෙලා තියෙනවද කියලා ඒ නිසා. කවදාකවත් අපිට වැඩක් කරන්න දුන්නේ නැහැ. ෆෝන් එකක් අතට දුන්නේ නැහැ පින්වතුනි. නමුත් අද ඉතිව නැතු ජීවත් වෙන්නත් බෑ. මොකද කරන්නේ? එකයි කියන්නේ. දහම හැරෙන වෙන උත්තරයක් නැහැ ওই කිසිම දෙකට. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පිංගතුන්. ඉතින් ඔන්න ඔය කන්දික අපි හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු පිංගතුනි. තේරුම් අරගෙන ඔය හැමෝම උත්සාහ ගන්න මම අර දේශනාව ආරම්භයේදීම මතක් කරපු කාරණාව හොඳට අවබෝධ කරගන්න. මං කීයද භාග්‍යතුන් වහන්සේ යම් දවසක දේශනාවක් කළා. ඇයි මේ මිනිස්සු හිනා වෙවි ඉන්නවා නිකන් ගානක් නැතුව. අන්ධකාරයෙන් අවිද්‍යා අන්ධකාරයට පත් වෙලා හිනා වෙවි කිසිම සත්‍ය ගැන හෝඩුවාවක් නැතුව ඇත්ත මොකද්ද කියලා කිසිම අවබෝධයක් තේරුමක් නැතුව ඔහේ ජීවිත කාලය ගත කරනවා. හම්බෙලා තියෙන ජීවිත කාලය තුල විතරයි සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. මොකද මැරිලා තිරසනෙක් වුණාට පස්සේ මල පෙරේතෙක් වුණාට පස්සේ මේ කතාව කොහොම ඉවරයි? ඊට පස්සේ නිදහසේ ඉන්නයි තියෙන්නේ ආයේ කවදා හරි මනුස්ස ජීවිතයක් ලැබෙනකන්. කවුරුත් බල කරන්නේ නැහැ බණ ටිකක් අහපන්. කවුරුත් බණ කරන්නේ භාවනා කරන්න සිල් ගන්න. කවුරුත් බල කරන්නේ මේ දහමව වඩා ගන්න උත්සාහ ගන්න මග වඩන්න ආරාමයට එන්න සියුමකට සම්බන්ධ කරන්න. ඔය කවුරුත් පිංගුතුනේ කිසිම කෙනෙක් ඔබට කරදර කරන්නේ නැහැ. ඔබ හෝ ඔබේ දරුවා හෝ මැරලා හරකෙක් වුණාට පස්සේ මැරලා බලන්න මං කරදර කරයිද කියලා ඔබට. තිරසනෙක් වෙලා බලන්න, අමනුස්සෙක් වෙලා බලන්න. බලන්න ගුරු හාමුදුරුවෝ ඔබට කරදර කරයිද කියලා, වද දෙයිද කියලා. ඔච්චර නිවන කරගන්න, නිවන කරගන්න, නිවන කරගන්න කියලා උන්වහන්සේ උගුර ලේරහ වෙනකන් කියන හැමදාම. බලන වැඩ වරද්දගෙන බින්න උන්වහන්සේ කියයිද කියලා, ආයේ හුස්ම පොදක්වත් හෙලයිද කියලා ඒ සම්බන්ධයෙන්. ඔබ දිහා හැරලවත් බලයිද කියලා ඉතල බලන්න. දොරොත් පිළිකර පූජාව නම් දෙයි. එතනින් එහාට. ඒක මේ ඔක්කොම කියන එක බින්න නවතිනවා. ඔය ඇස් දෙක පියුණාට පස්සේ. ඒ නිසා හැමෝම හිතාගත්තාම හරි පිටනම් ඒකට තව ගොඩාක් කල් තියෙනවා කියලා. ඒක මං කිව්වේ අමල තාතල ඔක්කොම හිතාගත්තනම් හරි අර 99.9 නෙමෙයි මගේ දරුවා ඉන්නේ. 0.1 කියලා. ඒක ඔක්කොම හරි. ආත්ම වංචාව තරම් වංචාවක් තවත් නැහැ මේ ලෝකේ. ඒ නිසා මම මේ අපේ දෙමාපියන්ට මේ කියන්නේ. දෙමාපියනි ඔබට ඉන්නව තව දරුවෝ. කොටසක් මෙහෙ, කොටසක් ඔබේ ගෙදර. ඔබ ওই දෙගොල්ලොටම රකවරණේ ලබා දෙනවා. සිව්පස්සේ ලබා දෙනවා. ඔබ අපිට නිවන කරගන්න අවශ්‍ය කරන දේ වින උදෙසා ඔබ සිදු කරගන්නවා. නමුත් ගෙදර ඉන්න දරුවන්ට කන්න බොන ටික දුන්නට වැඩේ හරියන්නේ නැහැ. මොකද ඒ දරුවන්ට දහම හම්බෙලා නැත්තම්. ආන්න ඒකට ඒ දරුවන් මෙහෙට යොමු කරන්නේ. මහා සංඝරත්නයේ රැකවන්නට බාර දෙන්න. ඒ දරුවන් රකින්න නම් ඔබට ඕනේ පිඟුනේ මේක ඔබට කරන්න බැරි බව කරුණාවෙන් තේරුම් ගන්න. කොච්චර උත්සාහ කරත් ඔබ අසාර්ථක ප්‍රයත්නයක්. 0.1 සාර්ථක වෙන්නේ ඒක නම් ඔබ කියලා හිතා ගන්න එක නම් මන්නමට දෙරෙන්නේ ඇයි කවුරුත් එහෙම හිතන්නේ කියලා. වැඩේ හැමෝමත් එහෙම හිතනකොට කොහොමද ඔබත් එහෙම හිතන්නේ කියලා මට හිතා ගන්න බැරි. එනිසායි දරුවන්ට යහපත කරලා දෙන්න. පව්වේ අහිංසක දරු. නොතේරුම් කමට ඒ කරන්නේ. දැන් මේ බලන්න මේ දරුවා ඒ ගෑන් ළමයිත් එක්ක chat කරන්නේ තේරුම් කමට නොතේරුම් කමට. ජීවිතය ගැන මාත්‍රයක අවබෝධයක් නැහැ. අවුරුදු 10ක ළමයෙක් කරන්න ඕන ගෑන් ළමයෙක් එක්ක chat කර කර ඉන්නද? ඒ ළමයෙන් කිසිම නිච්චයක්වත් නැහැ නේ තමන්ගේ ජීවිතේ වෙන්නේ අනතුරු ගැන. එහෙනම් නොතේරුම් කමටයි කරන්නේ. ඒ නොතේරුම් කමට කියලා පින්නුදුනේ තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන ඉඳිලා හරියන්නේ නැහැ නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ 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 නොතේරුම් කමට කරපු දේවල් නිසා අද විඳවන වෙලා තියෙන තරම. අද ඔබට දරුවෝත් ඉන්නවනේ පිටුතුන්. පොඩක් කල්පනා කරලා බලන්න. නේද? මේ සමාජයත් එක්ක අපිට තරහක් නැහැ, කාත් එක්කවත් තරහක් නැහැ. දෙමව්පියෝ දරුවෝ ඒව හදා දරුවෝ හදාගන්න. ඒ කිසිම එකක ප්‍රශ්නයක් නැහැ පිටුතුනේ. නම් මම කියන්නේ මේ chance එකක් තියෙනවා තථාගතයන් වහන්සේගේ දහම තියෙන කාලේ අපිට යමක් කරගන්න. ඒක ශීඝ්‍රයෙන් ඉවර වීගෙන යන්නේ. ඔබේ ආයු කාලය පින්නතුනේ මේ බලන් ඉද්දි යන්නේ ඔබට හිතෙන්නේ ඔබ ආයතනයට යන්නේ අවුරුද්දෙන් අවුරුද්ද කියලා අමතක කරන්න එපා. ඒක ඔබේ වයස ඇහුවාම ඔබ කියන්නේ අවුරුදු ගණන් නේද ඔය කියන්නේ? ඒ කියන්නේ ඔබ වෙනින් වයසට යන එක ගණන් කරන්නේ දවස් 365න් 65ට. හිතලා බලන්න. දවස් 365න් 365ට තමයි ඔබ ඔබේ වයස ගණන් කරන්නේ. හරිද? දැන් එහෙම කරහම් ඔබ වයසට යන්නේ දවස් 365න් 65ටද? නැත්තම් තප්පරෙන් තප්පරෙද? නැත්තම් හිතකින් හිතකටද? කවදද ඔබ දවස් ගණන් වලින් ඔබ ආව වයස කිව්වේ? දැන් කීයද මහත්තයා වයස? දැන් නම් 56යි. 56 ලැබලත් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න වෙනවා. තාම 56යිලු. එතන එතනකන් මේ වෙනකන් ගියපු කාලය දැන් දවස් 300ක් ගිහිල්ලා 56 ලැබලා. ඒක ගැන ගණන් නැහැ නේ. ඒකම පටන් ගන්නු කීයේ පින්තුනේ. තව හිතන්න ජීවිතය ගැන. ඔබටයි මටයි දෙන්න එකම ප්‍රශ්න පත්‍රේ. අපි දෙගොල්ලෝ පාඩම් වැඩවලට දාන කාලය වෙනස්. අපි දෙගොල්ලොන්ට ඉන්න ගුරුවරු වෙනස්. අපි දෙගොල්ලෝ ඉගෙන ගන්න පාසල වෙනස්. අපි දෙගොල්ලෝ ඉන්න පරිසරය වෙනස්. ඔය ඔක්කොමත් වෙනස් වෙලා අන්තිම ඔබටයි මටයි දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රේ. එකම මාක ස්කීම් එකෙන් එකම ලකුණු මට්ටමින් තමයි පාස් කරන්නේ. ලැස්තිද? අවදානකල බලන්න. ඔබ ගැන අනුකම්පාවයි දෙන්නේ මෙච්චර කතා කරන්න මේ. මේ ඔබ රිද්දන්න කියන හැම නෙමෙයි. අපේ දෙමාපියන් රිද්දන්න සිරිතක් අපි ගාව තියදක් තිබිලත් නෑ, අද දෙන්නෙත් නෑ. අනාගතේ එහෙම එකක් හිතෙන්නෙත් නෑ අපිට. නැත් අපේ මගවන් එක බොරුනේ පින්වතනේ. අපිත් එක ළඟින් ඉඳගෙන අපිත් එක එකට නිවන කරගෙන යන අපිට සිව්පසයෙන් අපවස්ථාන කරන පිරිසට හිතිරි දෙන්න කතා කරනව නෑ නේද? අපි වඩන මගක් නෑ නේද? නෑ ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඔබට යහපත කරලා දෙන්න ඕනේ කොහොම හරි. ඒක කරන්න කිලා ඔබ අපිට දාන වේලාවට නොදී හිටියක් කමක් නැහැ. ඔබ යහපත කරගන්නකෝ. මේ කියන දෙයක් නිසා මට ඔබේ හිතරි දෙනවා. මේ බලන්නකෝ මේ හාඳුරු කියන දේවල් මගේ දරුවා සල්ලා ලේකනවා කියලා ඒ හාඳුරු කියන මන් දෙන්න ආයේ පන්සලට දාන්න. කමක් නැහැ. ඔබ දානෙ දුන්නා දෙනවට කමක් නැහැ. ඔබ ගිහලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ දරුවගේ සර්ච් හිස්ටරි එකේ මොනවද තියෙන්නේ කියලා බ්‍රවුසර් එකේ. ඇයි ඒ දරුවා හැමදාම බ්‍රවුසර් එක ක්ලෝස් කරන්න කලින් හිස්ටරි ඩිලීට් කරලා දාන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ඔය ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා යවපු මැසේජ් ටික පොඩ්ඩක් බලන්නකෝ ගිහිල්ලා. බලන්නකෝ අතර ගන්න දෙයිද කියලා ෆෝන් එකේ මැසේජ් චෙක් කරන්න. පුළුවන්ද කියලා බලන්න. දරුවගෙන් ෆෝන් එක කිල්ල බලන්න පුතේ මට දෙන්න ෆෝන් එක. කල් තියානේ පුතේ මට හෙට ෆෝන් එක දෙනවා. මොනවා දේවිකාර. පුතේ මට ෆෝන් එක දෙන්න. අමේ හෙට දෙනන්න. හෙට නෙමෙයි දැන් දෙන්න ෆෝන් එක. මේකේ පාස්වර්ඩ් එක මොකක්ද? අම්මන්න මොකද මගේ පාස්වර්ඩ්? එනම් බොලා මොකද මගේ ගෙදර ඉන්නේ? මන් දෙන බත් කන්නේ මොකටද? එහෙනම් බයින් එළියට. අර ගේට්ටුවෙන් එළියට කියලා ජීවත් වෙන්න. ඕන කිල්ලුවම් පාස්වර්ඩ් එක ඉල්ලුවම ඇයි කියලා අහනවා. දැන් පාස්වර්ඩ් එක. මොකද පාස්වර්ඩ් එක? ආයි පාස්වර්ඩ් දාන්න එපා ෆෝන් එකට. ගෙදර නම් ෆෝන් එකේ දෙන පාස්වර්ඩ් පාස්වර්ඩ් ඕනේ නැහැ. මොකද පාස්වර්ඩ්? නිකන් දිනලා දෙන ෆෝන් එක. මට පෙන්නන මැසේජස් ටික. කො මැසේජස්? ආ. මොකද මේ? කාර්ඩ් මේ ගියා. ඇයි මේ මොකද මේ x අකුරක් දාලා තියෙන අකට මොකද ඇයි මොකද x අකුර කපන්නද සිංහලෙන් ලියලා x අකුරක් අකට දාන්නේ මොකද කවුද ආයේ අම්මට මොකද දේව උතේ මම උඹේ අම්මා අම්මට මොකදද නම් කවුද හොයන්නේ උඹ ගැන අල්ලපු ගෙදර අම්මද අද මං හෙව්වේ නැත්තම් පුතේ දවසක එළ දෙනක් තමයි ඔබ ගැන හොයන්නේ. ඒකද පුතාට ඕනේ? පුතේ මේවා කරන්නේ පුතාව ආරක්ෂා කරන්න. පුතා දේරුම් ගන්න. හරතල් කරයි පින්නේ ගෙදරට එලා. ඔබ ගණන් ගන්න එපා ඒවා. ඔබේ යුතුකම තමයි ඒක. දරුවව රකින්න. දරුවව කැමැත්තක් මත අදාළ වෙන්නේ නැහැ ඒකට. මොකද දරුවට අයිතිවාසිකමක් තියෙනවා පින්නේ දෙමාපියන්ගෙන් රැකෙන්න. එහෙනම් දෙමාපියන්ගෙන් රැකෙන්න නෙමෙයි. දෙමාපිය විසින් රකුණු ලබන්න. ඒ හැම දරුවෙකුටම දෙන අයිතිවාසිකමක්. අනේ අයිතිවාසිකම තුල දරුවව රකින්න පින්තුනේ. ඒ නිසා පොඩි කාලේ ඉඳන් මේක දරුවගේ ඔළුවට දාන්න. දෙමාපියන්ගෙන් රහස් නැහැ. ෆෝන් ලොක් කරලා තියන්න බෑ. ගෙදර තියෙන ෆෝන් එක. ගෙදර එළියට අරන් යනවනේ ඒක වෙන කතාවක්. නෝ ගෙදර තියෙන නම් ෆෝන් එක ලොක් කරන්න මොකටද? මොකක් හංගන්න? කාගෙන් හංගන්නද? ගෙදර දොර ලොක් කරගෙන කාගෙන් හංගන්න? කවුරු ගෙදර දෙනවා දොර අරගෙන එනවද ලොක් කරලා තියෙන්නේ? එහෙම කරද ඒ වැසිකිලි දැනලා ලොක් කරන් යන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ තමන්ගේ කාමරේ ඉදදී මොකද? එහෙම ඕනේ නෑ. නැකයි මම දරුවෝ හැදුවා නම් බින් හදන්නේ ඔන්න ඔහොම. ස්ට්‍රික් තමයි. හැබැයි ආදරේට. නැකයි අපි ආරාමේ දරුවෝ හදන්නේ එහෙම තමයි. අපේ ආරාමේ කිසිම හාඳුනනමකට රහස් තියාගන්න බෑ අපිත් එක්ක. රහස් තියාගන්න දෙන්නෙත් නෑ. ගුරු හාඳුරෝ එක්ක මාත් එක්ක උන්වහන්සේලා ගුරුවරුත් එක්ක රහස් තියාගන්න බෑ. ඕනම දෙයක් ඕනම වෙලාවක අපිට අහන්න අයිතිය තියෙනවා. එහෙම අපි දරුවෝ හදන්නේ. මොකද අපේ දෙමාපිය අපි හැදුවේ එහෙම. ඒ නිසා තමයි අද අපිට යහපතක් වෙලා තියෙන්නේ. මම ඔබටත් කියන්නේ. ඔය දරුවන්ව විනාශ වෙන්න දෙන්න එපා පින්වතුනි. අහිංසක ළමයි ඔය. අසරණයි. ඔබේ රකවරණේ බලාපොරොත්තු මේ ලෝකෙට ආවේ. අන්න ඒක දෙන්න නොවඩුව. දෙන්න දන්නේ නැත්නම් ගෙනත් දෙන්න අපිට. අපි රකවන්නේ දෙන්න. දීලා ඒ දරුවා රැකුණාට පස්සේ ආයෙ ඔබට දෙන්නව බාරගන්න. පැහැදිලිද? එහෙනම් තරහ ගමනාපේ නෙමෙයි මේ කියන්නේ. අනුකම්පාවට මේ කියන්නේ. මම ආයෙත් මතක් කරන්නේ තරහ නම් මෙහෙ එකන් එන කියයි අය. පැත්ත බලාදවත් එන්න එපා කියලා කියනවා මිස. නැද්ද? අපි තරහයි. ඒ නිසා මෙහෙ එකන් එන්න. මම අපිට තේරෙනවා අපි. අයි මෙහෙම කතා කරන්නේ කියලා. මේ වෙන මහා ව්‍යසනයක් තියෙනවා අපි මුතුනේ. ඔබ සමහර දන්නේ නැති, සමහර දන්නවා ඇති. මහා ව්‍යසනයක් සිද්ධ වෙනවා මේ ලෝකේ. මේ රටේ ඔබේ ගමේ අල්ලපු ගෙදර තමයි දන්නේ නැතුව ඔබේ ගෙදරත් දැන් කොරසක් වෙලා දන්නේ. මහා ව්‍යසනයක පින්තුනේ බොහොම අවාසනාවන්ත කාලයක මුල තමයි අපි මේ ඉන්නේ. අපේ මැදද දන්නේ නැත්. ඔබේ දරුවෝ අරසා කරගන්න. නැත්නම් දවසක බින්දු ඔබට ජීවිතේ සතුටින් මැරෙන්නවත් හම්බෙන්නේ නැති. ඒක වෙයි. ඔබ පරිසම් නැත්තම්. හොඳයි. එහෙමනම් අපි අදවසේ දේශනාව පුණ්‍යානුමෝදනා සිදු කරලා අවසන් කරමු. අද ගොඩක් කතා කරේ ප්‍රායෝගික පින්වතුනි වල තිබ්බ ප්‍රශ්න වලට උත්තර. අපි ඉදිරි සතියකදීත් නැවතත් ප්‍රශ්න කීපයක් අරගෙන ඒවට උත්තර හොයාගෙන යමු. ඒ ප්‍රශ්න අහපු පින්වතුන් හැම කෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා පින්වතුනි. මොකද ඒ අහපු ප්‍රශ්න නිසා විශාල පිරිසකට බොහෝ දෙනෙක්ට ඒ වගේ ප්‍රශ්න හෝ ඒ ප්‍රශ්න හෝ තිබ්බනම් ඒවටත් පිළිතුරු හම්බුණා. එනිසා ඒක මම කියන්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරද්දී අනික් අයත් මේකෙන් යහපතක් වේවා කියලා අදිෂ්ඨාන කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන. එතකොට ඔබට පිනක් සිද්ධ වෙනවා. එනිසා ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙනව විතරක් නෙමෙයි ඔබට පිනක් සිද්ධ වෙනවා ප්‍රශ්න අහපේකටත්. එනිසා අන්නේ චේතනාවෙන් කරා. හොඳයි එහෙමනම් පුණ්‍ය නමෝදනාව කරලා අපි අද දවසේ දේශනාව එතනින් අවසන් කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සීල දනම සිහිපත් කරගන්න අද දේශන පරම් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන ධම්මමනසිකාරයේදී ලැබිත ආකාරයේ පුණ්‍ය කටයුතු නිවිලා මිනගා කියාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුක් ආරක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනව සිවණ පිරිසටත් ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ උත්තරීතර සිවණ පිරිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තමන්ගේ දිවි හිමියෙන් අපකැපෙලා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් ඒ සිළුම සංඝයා වහන්සේලාටත් අනගාරික මහත් මහත්මීන් සියලු දෙනාටත් පුණ්‍ය බාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සිප්පින්වත් සියලු දෙනාටත් ඒ වගේම දායක කාරකාදීන් සෑම සියලු දෙනාටත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්ති විද්වා පතුරු හරින් මේ පින් විදී පැතිරී යාමෙන් ඒ ඇර වැදවැල්දී එන්නා වූ රෝගාබාධ අතුරු අන්තරාව යම් තාක් ඇතනම් ඒ සියල්ලක් ගසා දූරින් භූත වෙත්වා ඇස්වා කටවා හෝවා අවුල් දේව සක සංකාන වින කොඩු විනහිර බන්ධන යම් තාක් ඇතනම් ඒ සියල්ලම ගසා දූරින් භූත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගවල කුම්බාණ්ඩාදීගින් වැදවීම යන දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම් තාක් ඇතනම් ඒ සියල්ලම ගසා දූරින් භූත වෙත්වා අටනුවක් රෝග නවුනක් තිස්සිනක් අන්තරාම් ගසා දූරින් භූත වෙත්වා දසක්සලෙන් මිදෙත්වා දස කුසලේ බඩත්ව දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත දරවෙත්වා කියන සාදු කරදල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනය සම්බුදු දේශනේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගත්තා වූ සක්‍ර දේවතුමා ප්‍රධාන සදෙව් ලෝකවාසී දේව මහරජ දරුවාන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත් චාතුරු මහරජගේ රාජ්‍ය කරන්නා වූ දුතුරාජ්‍ය විරුළු විරුපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ ඒ දෙවි දේවතාවන් වහන්සේලාට එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතපත් ජනතාව නිරන්තරයෙන් පීඩ රැකවරණේ ආරක්ෂා සසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයියා නායක කතරගම ආදී වශයෙන් නානා නම් ගුත්තිනි පෙනී සිටිනා වූ ඒ දෙවි දේවතාවන් වහන්සේලාට ඒ වගේම මේ ආරාම නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සිවන අපේ සුදුසා ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා වූ භූමාටු දෙවියන්ගෙන් පටන් අඛණ්ඩා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ ඒ දෙවි දේවතාවන් වහන්සේලා සෑම සිල් දෙනාටත් මේනාගා කියාගත පුණ්‍යශක්ති විද්වා පතුරු හරි මේ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවන් වහන්සේලාටත් මේ පුණ්‍යශක්ති විද්වා පතුරු හරි මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මගට බාධා කරන මොනෑම කර්ම කාරණාවක් නම් ඒ සියල්ලගේ නිදහස් වෙත්වා දස කුසලෙම මිදෙත්වා දස කුසලෙම වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින් උතුණි ඔබේ සුජීවත්ව සිටින මෞදේමාපියන් සහෝදර සහෝදරී ඥාත හිත මිත්‍රා දෙපිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ගුරුහරුකම් ලබා දුන්නා වූ ගුරුවරු ගුරුවරයන් යහළු යෙහෙළියන් මිතුරු මිතුරන් ආදී ඒ සිළු දෙනාටත් ඒ වගේම උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා වූ ඥාති මිත්‍රාදීන් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනි ඔබේ සාපිපාසාගෙන නිවාගන්නට ආහාරයක් පානයක් නිර්මාණය කළ ඔබේ අතර පත්තනකම් ඒ වෙනුවෙන් වෙහෙස මහසල කටයුතු කරපු සිය දෙනාටත් ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට නිවාස ස්ථානයක් නිර්මාණය කළ දීලා ඒ වගේම මැසි මදුරු වදුරුගෙන් පීඩරපත් නොවේ ජීවත් වෙනට ඇඳුම් ආයතන නිර්මාණය කළ දීලා ඒ වගේම ඔබට අසනීපයක් ලෙඩක් දුකක් රෝගාබාධයක් හැදිච්ච වෙලාවක ඔබට වේද හිතකමක් ලබා කියාක් දීලා බේදක් හේතක් කර කියා දීලා ඔබේ ජීවිතයේ සූපත් භාවයට පත් කිරීම උදෙසා වෙහෙස මන්දලක අපක වෙලා කටයුතු කරව යම් තා පිරිසක් ඇත්නම් ඒ සිවිදානත් මේ නගකයකට පුණ්‍යශක්ති විදුවා පතුරු හරිමු ඒ වගේම මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා කිරීම උදෙසා තමන්ගේ දිවි හිමියන් අපක වෙලා කටයුතු කරනව යම් තා පිරිසක් ඇත්නම් ඒ සිවිදානත් මේ නගකයකට පුණ්‍යශක්ති විදුවා පතුරු හරි මේ පිංගි දීපතර යාමෙන් එයාටත් වැදවලදී ඉන්නව රෝගාබාධ අතුරන්තර යම් තාක් ඇත්නම් ඒ සියලුමක සාධූරින් බුදු වෙත්වා අටනුවක් රෝග නවනුවක් වෙසි දිසුනක් අන්තරා ගත සාධූරින් බුදු වෙත්වා ඇසවා කටවා හුවා ඔල් දෙව සකසකා අනවින කොළවින හිර බඳන යම් තාක් ඇත්නම් ඒ සියලුමක සාධූරින් බුදු වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගල කුඹාණ්ඩා දෙකින් වැදුමියා දෝසන්ත කර පපන්ද කර යම් තාක් ඇත්නම් ඒ සියලුමක සාධූරින් බුදු වෙත්වා නිවන් මගර බාධා කරන මොනෑම කන්නු කර නැත්නම් ඒ සියලුක නිදහස් වෙත්වා දස කුසලෙම මෙදෙත්වා දස කුසලෙම වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින් උතුණි ඥානන්ත සංසාරය පුරාට උපත්ක විවිධාකාරයෙන් සාසම්බන්ධක ඇතිකරගෙන හටගෙන ආව යම්තා පිරිසක් ඇත්නම් ඒ වගේම අනුවේ කල්පය පුරාට උපත්ක නායක රඳුන ඇතිකරගෙන යම්තා පිරිසක් කටයුතු කරගෙන ආවා නම් ඒ අතර ඔබ යතින් අවඩා සාධාරණයට ලක් වෙලා හිංගි හිංසාවට ලක් වෙලා කරදර හිිරේ බාධක වලට ලක් වෙලා අද උපත්ක වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසුවෙන් යම් පිරිසක් ඉන්නවා ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඔබේ ලෞකික ලෝකතර ජීවිතයට බාධා කරනවා කියලා හිතාගෙන ආන් ඒ සෑම සෙදනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිවිදනාට මේ නගකීගත පුණ්‍යශක්ති විද්වා පතුරු හරින් මේ පිංගී දීප ප්‍රතිරියාමෙන් ඒ යබවගම විනන ඒ අතමි දේව සම්දිර සුගතියත්වම ලබත්වා සසර පුරාට කරගත්වා යම්තාක් නායක රඳුන ඇතනම් ඒ සියල්ලකම නිදහස් කරත්වා දස කුසලෙම මිදෙත්වා දස කුසලෙම වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුගතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් එහෙමනම් පින් උදන උදැසන පට මේ මොද් දක්වාම ඒ කරගියා ගත අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගාගේ බල මහිමෙන් මේ මිහිමන්ල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළවන්ව අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දනාත්මකතුන් වාසනාව ලැබිලා මේ මනුසත් භවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසි පැමිණව දාලා නිත්‍ය මංගල පරම සුන්දර අමතු මහ නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරගන්න ඔබ සිය දනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා හොඳයි පින්තුනි මහා සංඝරත්නය ඔබ සිය දනාටම මෙත්තානි සන්සින් ආශිර්වාද කරන ඇති සිය දනා වන්දනා කරගන්න රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි වේවා දේශ ගිනි මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුනුරන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බැලෙන් සිරු ලෝක සිරු සත්‍යයම් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 ලැබෙන්නේ එහෙමනම් අද දවසේ දේශනා මාතෘකාවෙන් අපි අවසන් කරමු අප සියලු දෙනාටම තෙරුවන් සරණයි.